नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। यो च वस्सतं जीवे अपस्सं उदयाभयं एकाहं जीवितं सेयो पसतो उदयाभयं।
साधु साधु साधु
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිතේට වැදගත්තු ගුණාංගයක් පිළිබඳ කතා කරන්න තමයි අද දවසේ බලාපොරොත්තුව. එහෙම නැත්නම් අපේ ජීවිතේට අද කාලේ මේ තියෙන ප්‍රශ්න ගැටලු වලට තමුන් වැඩි වැඩියෙන් ලංකරගත යුතු ගුණාංගයක් පිළිබඳව කතා කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් මේ ගුණාංගේ වැඩි වැඩියෙන් ලංකරගත්තොත්, මේ ගුණාංගේ බහුල වශයෙන් පුරුදු කරොත්, ඒක නිසාම, ඒ පුහුණුව නිසාම, ඒ ගුණාංගේ නිසාම අන්න යම්කිසි විදියක තමුන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න ගැටලු වේවා, එහෙම නැත්නම් රටේ තියෙන ප්‍රශ්න ගැටලු වේවා, ඒ සියල්ලටම පිළිතුරක් ලැබෙනවා. සියලු රෝගවලට සුවදෙන බෙහෙතක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ගුණාංගේ, කොයි විදිහේ ගුණාංගයක්ද ගැනද මේ කියන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවනි. ඉතින් ඒ මතක් කර ගැනීම අපිත් සිද්ධ කරගන්න බලමු. මොකද්ද මේ කියන ගුණාංගේ කියන මතක් කර ගැනීමක් සිද්ධ කරගන්න බලමු. ඉතින් බුදුවරයෙක් පහළ වෙලා එක්තරා විදිහක ලෝකෙට දේශනා කරන්නේ මෙන්න මේ ගුණාංගේ පිළිබඳ. එතකොට බුදුවරයෙක් කලාතුරකින් පහළ වුණාම මේ බුද්ධ කියන නමෙන් තමයි මේ පුද්ගලයාව හඳුන්වන්. එතකොට සාමාන්‍යයෙන් ඔය ත්‍රිපිටකයේ කතන්දර එහෙම තියෙනවා, ඒ බුද්ධ කියන නම විතරයි සමහර විට කෙනෙක් අහන්නේ. බුද්ධ කියලාද කියන්නේ, බුද්ධ කියලාද කියන්නේ, බුද්ධ කියලාද කියන්නේ කියලා දෙතුන් පාරක් අහලා මෙතනත තමුන්ගේ ඒ තිබුණු සියලුම දේවල් අත්හැරලා දාලා අර බුදුන්ගේ සරණ ගියා කියලා සඳහන් වෙනවා. එතකොට අන්නර බුද්ධ කියන වචනේ ඇසු පමණිනුත් ඒ කෙරෙහි පැහැදෙන පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. සමහර විට අර අතීත බුද්ධ ශාසනවල වැඩ කරපු පිරිස් වෙන්න ඇති. ඉතින් ඒ විදිහේ ගුණාංගයක්, ඒ විදිහේ වටිනාකමක් ගැන තමයි කතා කරන්න සූදානම. ඉතින් ඔය බුද්ධ කියන වචනේම ඔය කියන පැහැදිලි කිරීම සඳහා අපිට ඉදිරියෙන් තියාගන්න පුළුවන්. මොකද්ද මේ බුද්ධ කියන වචනේ තේරුම, එහෙම නැත්නම් මොකද්ද මේ කියන ගුණාංගේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගන්න බැලුවොත්, එක්තරා සිදුවීමකින්ම මේක හරි ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ යම් කිසි අවස්ථාවක ගසක් මුල වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට මේ භාග්‍යවතුන් වහන්සේ ආව දකිනවා මෙතන අහලින් යන පුද්ගලයෙක්, අපි කියමුකෝ බමුණෙක් කියලා. මේ බමුණ දකිනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වැඩ ඉන්නවා. එතකොට මේ බමුණා දන්නේ නැහැ මේ කවුද කියලා, දන්නේ නැහැ, කවදාවත් මීට කලින් දැකලත් නැහැ. නමුත් දැක්ක ගමන් බොහොම හිතට ප්‍රසාදයක්, පැහැදීමක් ඇති වෙනවා. දැක්ක ගමන් මේ හරියට නිකන් මේ දළ හස්තියෙක් දැක්කා වගේ අන්න මහා තේජසක් මේ තැනත්තගේ හිතට දැනෙනවා. ඉතින් මොකද කරන්නේ, හිමිහිට ලං වෙලා අහනවා භාග්‍යතුන් මේ ස්වාමීනි ඔබ කවුද කියලා. ඔන්න විදිහේ ප්‍රශ්නයක් අහනවා. ඔබ දැක්කහම මට මේ විදිහේ දල ඇතෙක් දැක්කහම ඇති වෙන විදිහේ තේජසක් මගේ හිතට දැනෙනවා. ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. මේ විදිහේ විවේක මනසකින් කල්ගෙවන බව මට දැනෙනවා ඔබ කවුද කියලා තමයි අහන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේකට උපමාවකින් තමයි පිළිතුරු දෙන්නේ. කියනවා හරියට මඩේ හටගත්ත නෙළුම් මලක්. ඒ මඩෙන් නික්මිලා වතුරට එනවද? ඒ වතුරේ තියෙන නෙළුම් මලක් වතුරෙන් නික්මිලා ටික ටික උඩට එනවද? ඒ උඩට ආපු නෙළුම් මලක් වතුරෙන් උඩට ඒ වාතය දිහාවට නැගී සිටිනවද? ඒ ආපු නෙළුම් මලක් තවත් වාතයේ ඉහළට නැගෙනවද? යම්කිසි අවස්ථාවක මේ නෙළුම් මල පිපිලා අලංකාර ස්වභාවයක් ගෙනහැර දක්වනවද? අන්න ඒ වගේ කෙනෙක් තමයි මම. මෙන්න මේ ලෝකේ ඉපදිලා මේ ලෝකේ හැදිලා වැඩිලා යම්කිසි අවස්ථාවක මම මේ විදියට ලෝකෙන් ඉහළට ඉසිලා ඔබ අලංකාර නෙළුම් මලක් වගේ මේ විදියේ ස්වභාවිකින් මම කල් ගෙවනවා කියලා යම්කිසි විදියක උපමාවකින් පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් එහෙම පැහැදිලි කරාට පස්සේ මේ තැනට අහනව නැවතත් මම එතකොට කවුරු විදියටද ඔබව දරාගන්නේ, මොන විදියටද මම ඔබව දරාගන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මම බුද්ධ කියන වචනෙන් මාව දරාගන්න, බුද්ධ කියන ස්වභාවයෙන් මාව දරාගන්න, මම අවදි වූ කෙනෙක්. හරියට නිකං අර මහා නින්දක නිදියගෙන ඉඳලා ඇනලවත් ඇහැරවන්න බැරි නින්දක ඉඳලා යම් කිසි කෙනෙක් ඇස්සරිනවද අවදි වෙනවද? අන්න ඒ වගේ අවදි වූ ස්වභාවයක් මා තුළ තියෙනවා. අන්න ඒ වචනෙන් මාව දරාගන්න, ඒ වචනේ මට ගැළපෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඔය බුද්ධ කියන වචනේ අර්ථය විදිහටත් පෙන්වන්නේ අවදි වූ තැනැත්තා. නැගිටලා තියෙනවා, අවදි වෙලා තියෙනවා. අර මහා නින්දකින් අවදි වුණා වගේ, මහා අන්ධකාරයක ඉඳලා ඇස්සැරියා වගේ, අර විදිහට අවදි භාවයක් පිළිබඳ කතා කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මාව මේ අවදි වූ කෙනෙක් විදිහට මාව දරා ගන්න. ඒ විදිහේ හඳුන්වා දීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ බුද්ධ කියන ගුණාංගේ ගත්තොත් මෙන්න මේ අවදිය පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. මුලාවක ඉඳලා ඇස් අරිනවා, අන්ධකාරයක ඉඳලා එළියක් දකිනවා, එහෙම නැත්නම් අර විදිහට නින්දක ඉඳලා ඇහැරෙනවා, අවදි වෙනවා. අන්නේ ඒ විදිහේ ස්වභාවයක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට ගෙනහැර දක්වන්නේ. එහෙම නැත්නම් ඒ විදිහේ ගුණාංගයක් තමයි අපිට ගෙනහැර දක්වන්නේ. එතකොට ඒක සියලු රෝගවලට ප්‍රතිකර්මයක් විදිහට, සියලු ප්‍රශ්නවලට විසඳුමක් විදිහට අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. කිසිම බයක් නැතුව, කිසිම සැකයක් නැතුව ඒක අපිට සිද්ධ කරන්න පුළුවන්. මොකද්ද මේ බුද්ධ කියන ගුණාංගේ තමුන් ළඟ වඩා ගන්න. එහෙම නැත්නම් බුදු හිතක් හදා ගන්න. නැත්නම් ඉඳලා හිටලා හරි, මං කියන්නේ හැම වෙලේම බැරි වුණත් ඉඳලා හිටලා හරි මෙන්න මේ බුදු හිතක් අනුමෝදන් වෙන්න, මේ බුද්ධ කියන ගුණාංගේ තමුන් තුළ වඩන්න කියන ආරාධනාව තමයි අපි ඉදිරියේ තියෙන්නේ. මොකද්ද මේ බුද්ධ කියන ගුණාංගේ? අන්න අවදි භාවයක්. මේ බුද්ධ කියන වචනෙන් එන අර්ථෙම තමයි යම්කිසි වෙලාවක කෙනෙක් සුළු මොහොතකට හරි ඇස් දෙක ඇරියොත්, යම්කිසි වෙලාවක කෙනෙක් සුළු මොහොතකට හරි අන්ධකාරයක එළියක් දැක්කොත්, යම්කිසි වෙලාවක කෙනෙක් සුළු මොහොතකට හරි අර මරණින්දකින් නැගී හිටියොත්, අන්න ඒ වෙලාවට අපි කියනවා මෙන්න මේ බුද්ධ කියන ගුණාංගේ මේ තැනත් ලං කරගත්තා. එහෙම නැත්නම් බුදු හිතක් මේ තැනැත්තා පුරුදු කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් අර වක්කලි හාමුදුරන්ට කිව්වා වගේ මේ කය දිහා බලා ඉඳලා වැඩක් නැහැ, තමන්ගේ හිත තුලින් බුදුන් දකින්න කියන ආරාධනාව තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහේ හිත තුලින් බුදුන් දැකීම පිළිබඳ කතාබහක් සඳහා සුදුසු නිදාන කතාවකුත් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වුණා. ඒ කතාව ගැන නම් කියන දෙයක් නැහැ. ඉතින් හැමදාම අහලා පුරුදු, හැම තැනම කියවෙන, හැම තොරණෙම තියෙන කතාවක්. නමුත් ඒ කතාව තුළ අපිට මේ බුද්ධ කියන ගුණාංගේ කොච්චර ප්‍රබලද, ඒ ගුණාංගේ ඕනම කෙනෙක්ට ලංකර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන සලකුණ තියෙනවා. මොන විදිහේ මානසිකත්වයක ඉඳියත් මේ තැනත්තාගේ මේ හිත මේ හැකියාවෙන් ගිලිහෙන්නේ නැහැ. මොන විදිහේ දුක් කරදරාවත් මේ තැනැත්තගේ හිත මේ හැකියාවෙන් ගිලිහෙන්නේ නැහැ. මොන විදිහේ දුරාචාරවලට මොන විදිහේ පාපකර්මවලට යොමුනත් මේ තැනැත්තගේ මේ හැකියාව ගිලිහෙන්නේ නැහැ. අන්න ඒ වගේ අමුතු විදිහේ හැකියාවක් අමුතු විදිහේ ගුණාංගයක් තමයි මේ කියන ගුණාංගේ. අන්න ඒ ගුණාංගේ ලංකරගත්තොත් අන්න අර කොච්චර පාපියෙක් විදිහට අපි හඳුන්නපු සමාජෙන් කොන්වෙච්ච තැනැත්තෙට උනත් ෂණිකව ජීවිත පරිවර්තනයක් දිහාවට යන්න පුළුවනි. මොන විදිහේ දුක් කරදර වෙහෙස පීඩා ඇවිල්ලා තිබුණත් අන්න ෂණිකව ජීවිත පරිවර්තනයකට යන්න පුළුවනි. මොන විදිහේ මානසික මට්ටම් තියුණත් අන්න ෂණිකව අර විදිහේ ජීවිත පරිවර්තනයකට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ශක්තියක් ඒ විදිහේ හැකියාවක් පිළිබඳ යම් කිසි කතාවකුත් අපිට ඔන්නම් මතක් කරගන්න පුළුවන්. අර කිව්වා වගේ ඒක නම් ඉතින් මට කියන දෙයක් නැති තරම් කතාවක්. ඒක එක පොයින්ට් එකක් එක අවස්ථාවක් තමයි බතු කරන්න බලාපොරොත්තුව. ඉතුරු ටික නම් ඉතින් ඔක්කොමලා වගේ දන්නවා. මොකද්ද මේ කතාව? අන පටාචාරා කතාව ඉතින් ඕන් තරම් අහලා ඇතිනේ. ඒකේ මොකද්ද මේ සිටු දුවණියක් වගේ තැනැත්තියක් යම් කිසි විදියක දෙමාපියන්ට මතයට විරුද්ධව ගිහිල්ලා දීගයක් කරගන්නවා. සේවකයෙක් එක්කද කොහෙදෝ සාමාන්‍ය කොටු කරලා තියෙන දුවරුන්ට වෙන වැඩේ තමයි ඔය කියන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ගිහිල්ලා කසාදෙකුත් කරගෙන ළමයෙකුත් අදාගෙන පළවෙනි ළමයා හම්බෙලා දෙවෙනි ළමයාත් හම්බෙන්න ඉන්නකොට ඔන්න දැන්වත් දෙමාපිය ගාවට ගියොත් හොඳයි කියන වගේ අදහසකින් මේ යුවලත් අර දරුවත් කුසේ ඉන්න දරුවත් ඔන්න ඔය පිරිස නික්මිලා යනවා. ඉතින් අතරමඟදී යම් කිසි වෙහෙස පීඩාකාරී තත්ත්වයකට ඇවිල්ලා අර දරු වා ලැබෙන ස්වභාවයකට ඇවිල්ලා ඉතින් ඒ සිදුවීම අතරෙදි මේ ස්වාමි පුරුෂයා නැති වෙනවා. ඊට පස්සේ රෑ දරුවා හම්බ වෙනවා. දරුවෝ දෙන්නත් එක්ක කොමේ ස්වාමියා කියලා බලනකොට ඔන්න මැරිලා ඉන්නවා නාගෙක් දෂ්ට කරලා. ඊට පස්සේ අර ගඟෙන් එතර වෙන්න ගිහිල්ලා දරුවෝ දෙන්නත් නැති වෙනවා. මෙතන ඇත්ටි ඊට පස්සේ තමුන්ගේ ගෙදරට හොයාගෙන යනවා දවසෙන් දෙකෙන්. අන්න ඉන්දිය ස්වාමියාත් දරුවෝ දෙන්නත් නැති වුණා. ගෙදරින් යනකොට අතරමඟදී ආන ලැබෙනවා ඊයේ රැගින්නකින් තමුන්ගේ දෙමාපියෝ දෙන්නත් සහෝදරයත් මරණයට පත් වුණා කියලා. ඔන්න ඔය විදිහේ මුළු ජීවිතයක් තිබුණාද වටපිටාවේ හිතවත් වූ පිරිසක් ඉන්දියද ඒ පිරිසම දවසකින් දෙකකින් තුනකින් මේ තැනැත්තිට දැනගන්න ලැබෙනවා යම් කිසි විදියක මරණයට ලක්වුණා මේ විදිහේ වෙහෙස පීඩාවකට ලක්වුණා කියලා. ඉතින් මානසිකත්වය එන මානසිකත්වය හිතාගන්න එච්චරම අමාරු නෑනේ. ඉතින් මොකද වෙන්නේ? ඔළුව විකාර වෙනවා. එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගන්නවා. ටිකෙන් ටික වස්ත්‍රත් ගිලිහෙනවා. වස්ත්‍රත් ගිලිහෙනවා. ඉතින් ඒ වගේ කට්ටියට ගල් ගහන්න කැමති කට්ටියත් ඕන තරම් ඉන්නවනේ සමාජයක ගත්තොත්. ඒ වගේ කෙනෙක් හම්බුනොත් අන්න ගල් ගහන්න උසුළු විසුළු කරන්න ඕන තරම් පිරිසක් මේ සමාජේ ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සුන්ගේ ප්‍රහාරයට ලක් වෙලා උසුළු විසුළුවට ලක් වෙලා පිස්සියක් විදිහට නිරුවත් පිස්සියක් විදිහට මේ මදිවට ඇඳුමත් ගිලිහෙලා නිරුවත් පිස්සියක් විදිහට කල් ගෙවන කාන්තාවක් යම් කිසි අවස්ථාවක ජේතවනාරාමේ දිහාවට අර පිස්සුවෙන් කියමුකෝ පිස්සුවෙන් එනවා. එහෙම එනකොට දැන් හිතන්නකෝ දැන් අද වගේ බෞද්ධයෝත් ඉන්නේ නැතිනේ තින්නේ. අද වගේ බෞද්ධයෝ ඉන්නේ නැති. එතකොට කී දෙනෙක් නම් ওই ගමන වළක්වන්න හදන්නේ නැද්ද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙලා එනවා. දැන් මේ බුදුන් වැඩ ඉන්න දිහාවට තමයි ගමන් කරන්නේ. ඒ දිහාවට තමයි මේ ගමන මේ නිරුවත් කාන්තාවගේ මේ විදියට පිස්සු කාන්තාවගේ ගමනේ දිහාවට. ඉතින් එහෙම යනකොට කී දෙනෙක් කතරමඟදී මේ ක්‍රියාවලිය නවත්තන්න ඉදිරිපත් වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙත් විමසලා බලන්න වටිනවා. කෙසේ නමුත් කොහොම කොහොම හරි මේ තැනැත්ති බුදුන් ඉදිරියටම ගමන් කරනවා. ගමන් කරනකොට නිරුවත් කාන්තාවක් අර වගේ ධර්ම සභාවක අන්න ඒ ඉදිරියට එනවා. එතකොට ඒ මානසිකත්වෙට කරන්න දෙයක් නැහැ මේ වෙලාවට. ධර්ම සභාවකට උනත් ඇවිල්ලා නිරුවත පෙන්නන නැත්නම් නිරුවත්ව ධර්ම සභාවකට එන මානසිකත්වයක් තියෙන්න පුළුවන්. ඒ විදිහේ මිනිස්සු ලෝකේ වන තරම් ඉන්නවා. නමුත් මේ කාන්තාව ඇත්තටම මේ ආසරණ වෙච්ච කෙනෙක්. මේ කාන්තාව ඇත්තටම දුකටපත් වෙච්ච කෙනෙක්. මේ කාන්තාව ඇත්තටම තමුන්ට එහෙම කරදරයක් පිරිසකට බාධාවක් කරන්න එනවටත් වැඩිය මේ අසරණ තත්ත්වයකින් අසරණ භාවයකින් තමයි එන්නේ. ඉතින් එහෙම එනකොට අර බුදුන් සමීපෙන්නටම මේ තැනැත්ති එනවා. සමහර විට අර බුදුරජාණන් වහන්සේ දැක්කහම යම් කිසි විදියක හිතක සැනසීමක් හිතකට විවේකයක් ඒ වගේ බාහිර පෙනුමක් තියෙන නිසා වෙන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් දැන් ඔය සතෙක් වුණත් යම් කිසි කෙනෙක්ට ලං වෙනවා යම් කිසි කෙනෙක්ට ලං වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් සතෙක් වුණත් තේරෙන ස්වභාවයක්. සතෙක් වුණත් ස්වභාවය ඒ වගේ හඳුනා ගැනීමක් තියෙනවානේ. ඒ වගේ gut feeling එකක් තියෙනවානේ. ඉතින් ඒ විදිහේ ගමනක් වෙන්නේ නැති මේ එන්නේ. එහෙම නැත්නම් ඉතින් මෙතෙන්ට වෙන්නේ හේතුකුත් නැහැ. කෙසේ නමුත් ඔන්න ඔය විදිහට මේ අසලටම ආපු මේ නිර්වත් කාන්තාවට මේ අසලටම ආපු මේ නිර්වත් අපි කියන්නේ පිස්සියක් කියමුක දැන්ට මේ නිර්වත් පිස්සිට භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක එක වචනයක් ප්‍රකාශ කරනවා. අන්න ඒ වචනේ තුල අපිට මේ බුද්ධ ශාසනයෙම කැටි කරලා පෙන්වන්න පුළුවන්. ඒ වචනේ තුල මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට කරන අනුශාසනාව පෙන්වන්න පුළුවන්. මොකද්ද කියන්නේ? මේ තැනැත්තිට කියනවා නැගෙනිය සිහි එලවා ගන්න. ඔච්චරයි කියන්නේ. එහෙම නැත්නම් come to your senses කියලා කියනවා. සිහි එලවා ගන්න, අවදි වෙන්න, මේ සිහිය පිහිටව ගන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒ ආරාධනාව තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ෂණිකව සිහි එලවා ගත්තොත් ෂණිකව අර සෙන්සර්ස් වලට ආවොත් ෂණිකව මේ විදිහේ දෙයක් කළොත් මේ තැනැත්තිට මොනවා දැනෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් තමුන් මොන මානසිකත්වකින් ආවත් මොන අතීතයක් තියුණත් අන්න ෂණිකව මෙන්න මේ විදිහේ අවවාදයක් ලැබෙනවා. ෂණිකව මේ විදිහේ උපදේශයක් ලැබෙනවා. ඒ උපදේශ ඒ අවවාදය ඒ ලැබෙන පුද්ගලයා අනුවත්තෝ කරඳාපවතිනවනේ. සාමාන්‍ය නිකං කවුරු කවුරු කිව්වත් ගණන් ගන්නේ නෑ කෙනෙක් ගොඩක් වෙලාවට. ඒක එක්කෙනාගේ චරිත ස්වභාවල හැටි. එතකොට ඒගොල්ලන්ට දෝෂයක් කියලා වැඩක් නෑ. මේගොල්ලෝ මොකද ඒක එක්කෙනාට ගෝචර වෙන ආකාරය. එතකොට අන්න මේ කියන කෙනා මතත් මේ දේ රඳාපවතිනවා. ඉතින් අර විදිහේ බුදු කෙනෙක් මේ විදිහේ ආරාධනාවක් බොහොම අපි කියන්නේ කරුණාබර හඬකින් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ සිද්ධ කිරීම ඒ පුද්ගලයාගේ තියෙන තේජස මේ 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 ක්‍රියාවලියට බලපානවා අනිවාර්යෙන්. එතකොට මේ ෂණිකව මේ වචන ඇහෙනකොට ෂණිකව මේ විදිහේ සිහි එලවා ගැනීමක් කළොත් මේ තැනැත්තිට මොකක් දැනෙයිද මොන විදිහේ මානසිකත්වයක් මොන විදිහේ අවදි භාවයක් ඇති වෙයිද කියන ප්‍රශ්නාර්ථය පොඩ්ඩක් තියාගෙන අපි කියමු දැන් මේ පිරිසට උනත් ඔය අවවාදෙම දෙන්න පුළුවන් නේ. මොකද්ද? සිහි එලවා ගන්න කියලා කියන්න පුළුවන්. නැත්නම් calm to your senses කියලා කියන්න පුළුවන්. එහෙම වුණොත් මොනව දැනෙයිද කියන ප්‍රශ්නේ තම තමුන් පරීක්ෂා කරලා බැලිය යුතුයි. තම තමුන් විමසලා බැලිය යුතුයි. ඔය දවසේ ඕනම වෙලාවක ඔය මානසිකත්වයට ඔය අවදි භාවයට එළඹෙන්න බැරි කමක් නැහැ. සමහර විට මොකද්ද ඒකට කියන්නේ? එක්ක ගහන්න කෙනෙක්ට ගහන්න අත උස්සගෙන ඉන්න වෙලාවක. එහෙම නැත්නම් මත්පැන් වීදුරුවක් ඔසවගෙන ඉන්න වෙලාවක. එහෙම නැත්නම් අපි කියමු අර සාමාන්‍ය කාමයේ වර්ධවා හැසිරීම වගේ ශික්ෂාපදයක් කඩාගෙන යන අතරමැදදී වුණත් ලිංගිකත්වයේ යෙදෙන අවස්ථාවක් වුණත් මෛතුනේ හැසිරෙන අවස්ථාවක් වුණත් අන කෙනෙක්ට ක්ෂණිකව මෙන්න මේ කියන සිහි එළඹුමට එන්න පුළුවන්. ආවහම දැනෙන එක කෙසේ වෙතත් ආවහම මතුවෙන අවදි භාවය කෙසේ වුණත් අන්න ඒ හැකියාව තියෙනවා. දවස් හතක් බීලා පාටි දාලා දඟලපු බේබද්දෙට් වුණත් පුළුවන්. අර සන්තති ඇමතියත් ඒ වගේ කෙනෙන්නේ. එයාටත් මොකද රට රජකම හම්බුණා දවස් හතකට. මේ හොඳ ගේමක් දීලා ඇවිල්ලා රජවරුත් ඉතින් හරි දක්ෂයි මේ වගේ වැඩවලට උඹ හොඳ කොල්ලා කියලා. ඔන්න මේ දවස් හතකට රජකම දුන්නා. ඉතින් දවස් හතයිනේ තියෙන්නේ මුළු රටම මං කාලේ ඉවර කරනවා කියන අදහසින් කාගෙන 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 ගියා. ගියාට මොකද කාගෙන 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 යනකොට යම් කිසි අවස්ථාවක සිදුවීමක් වෙනවා. අර කාපු ඔක්කොම අන්න ලේවමන යන ගානට ලේ බඩ යන ගාන සිදුවීමක් වෙනවා. අනශනිකව ඔන්න ඔය කී මානසිකත්වය මත වෙලා එනවා. ඒ වෙලාවේ කමටහන වෙන්නේ, ඒ වෙලාවේ උපදේශ දෙන්නේ අර සිදුවීම. ඒ සිදුවීම මෙතනටට ඒ උපදේශක් ලබා දෙනවා. ෂණිකව මොකද වෙන්නේ? අන්න අර සිහියලව ගන්නවා. ෂණිකව අර විදියට සෙන්සර්ස් වලට එනවා. ඔන්න විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක අර විදිහේ විවිධ දුරාචාරයක යෙදිලා ඉන්න ගමන් වුණත් අන්න ෂණිකව සිහියක් පිහිටව ගන්න පුළුවන් අවස්ථාවක්. සාමාන්‍ය ඔය වගේ පුද්ගලයෝ ඔය වගේ චරිත ස්වභාව මේ සමාජය උනත් අපිට දකින්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ මේ වචනෙන් මේක නොදන්නවා වෙන්න පුළුවනි. ඒගොල්ලෝ මේ විදිහේ ප්‍රතිපදාවකින් මේක නොදන්නවා වෙන්න පුළුවනි. නමුත් ඕන් තරම් අර වැරදි දෙයක්කට අත ගහලා ආපහු හැරිලා යන මිනිස්සු ඉන්නවා. මේ විදිහේ මිනිස්සු ඉන්නවා. සමහර විට මොකද්ද අපි කියන්නේ අර මෛතුනේ හොඳයිනේ මෛතුන කතාව ගමුකෝ. මෛතුනේ හැසිරෙන්න අර විද්දියේ අපි කියමු අනියම් බිරිඳක් හරි අනියම් සැමියෙක් එක්ක හැසිරෙන්න ගිහිල්ලා ඒ අවශ්‍ය ස්ථානෙටත් ගිහිල්ලා ඒ ඉඩකඩ ඇතුළටත් ගිහිල්ලා සමහර විට ආපහු හැරිලෙනවා. අර හැංගීම් වලට මුලා වෙලා තමයි යන්නේ. නමුත් යම් කිසි වෙලාවක අර සිහිය එලවා ගන්නවා. සිහිය එලවාගෙන නැවත හැරිලෙනවා. අනේ විදිහේ ස්වභාවයක් මෙන්න මේ බුද්ධ කියන ගුණාංගය තුල තියෙනවා. එතකොට එන්නේ ගුණාංගේ තමයි නැත්නම් අර බුදු හිතක ස්වභාවයක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ තැනැත්තිට ෂණිකව කමටහන විදිහට දෙන්නේ. එහෙම නැත්නම් ෂණිකව උපදේශ විදිහට දෙන්නේ. එන්නේ මේ බුද්ධ කියන ගුණාංගේ පොඩ්ඩක් අනුමෝදන් වෙන්න. මේ බුද්ධ කියන ගුණාංගේ තමින් තුල පිහිටව ගන්න කියලා යම් කිසි විදියක ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ ආරාධනාව ෂණිකව මේ තැනැත්ති බාර ගන්නවා. බාරගත්ත ගමන් මොකද දැන් තේරෙන්නේ? මම ඉන්නේ මේ ධර්ම සභාවක. මම ඉන්නේ මේ බුදුන් ඉදිරියේ. මම ඉන්නේ මේ හේලුවෙන් කියන අවදිභාවයක් මේ තැනැත්ති තුල මතුවෙලා එනවා. එතකොට මොකද සඳහන් වෙන්නේ? අන්නේ අවස්ථාවේදී අන්න මොකද කරන්නේ? යම් කිසි විදිහක රෙදි කඩක් වැට පිටාවෙන් ලැබුණු රෙදි කඩක් අන්න මේ තැනැත්ති කවුරු හරි කෙනෙක් ලබා දෙනවා. එතකොට මේ තැනැත්ති එක පොරව ගන්නවා. අර නිරුවත පොඩ්ඩක් වහ ගන්නවා. වහගෙන එතනම බිම වාඩි වෙනවා කියන තමයි සඳහන් තියෙන්නේ. දැන් ඔය රෙද්ද ගැන වුණත් ඔය රෙද්ද හම්බෙච්ච විදිය ගැනත් කතන්දර දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? බෞද්ධ පොතපතේ ථේරවාදී පැත්තේ සඳහන් තියෙන මෙන්න මේ විදිහ දෙයක්. මොකද්ද? අසල් අහල පහල ඉඳපු නුවණැත්තෙක්. ඒ කියන්නේ බණහවන්න ආපු ගොයියෙක් ගැන කියන්නේ. එයාගේ උතුරු සල්ලුව ලබා දුන්නා කියලා තමයි සඳහන. එහෙම තමයි කියන්නේ. හරි. ඊට පස්සේ ඔය අදහස් දෙකේ වෙනස බලන්න. ඊළඟට අනිත් පැත්තෙන් සාමාන්‍ය පැවිද්දෙක් ගාව හැම වෙලේම දෙපොට සිවුරක් කියන එකක් ළඟපාත තියෙනවා. එතකොට අර පොරෝගෙන ඉන්න සිවුරු දෙකට අමතරව දෙපොට සිවුරක් තියෙනවා. ඒක තමයි හොඳම චීවරේ. ඒක තමයි ඝනකමම චීවරේ. ඒක තමයි බරම චීවරේ. ඒක සාමාන්‍ය ඔය කරේ හරි ළඟපාත හරි ඔහොම තමයි තියෙන්නේ. ඒක හැම වෙලෙම පොරවන්නේ නැහැ. ඒක හැම වෙලෙම පෙරවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ චීවරයක් හැම වෙලෙම පැවිද්දෙක් ගාව තියෙනවා. එතකොට අර මහායාන පොතපතේ වෙන්නේ නැති සමහර විට සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේගේ දෙපට සිවුර දුන්නා කියලා. ඒක සාමාන්‍ය තේරවාදී පැත්තට කරප්පන් එනවා වගේ අදහසක් තියෙනවා. තේරවාදී කට්ටිය ওই වගේ වචන අහන්න කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා ළඟ ඉඳිය ප්‍රඥාවන්තෙක් තමුන්ගේ උතුරු සල්ලුව දුන්නා කියලා. උතුරු සල්ලුවකින් හෙළුවක් වහන්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් තියෙනවානේ. අනිත් පැත්තෙන් අන්න අර දෙපොඩ සිවුරකින් නම් දෙතුන් දෙනෙක්ගේ හෙළුව වුණත් වහන්න පුළුවන්. කෙසේ නමුත් ඒ කොහොම හරි සල්ලුවක් ලැබෙනවායි කියමුකෝ. ඔක මම ස්ථිර කරන්න ගියොත් මටත් ලෙඩ වැඩෙනවා. ඉතින් ඒකින්ද කොහොම හරි සල්ලුවක් ලැබෙනවා. අන්න ඒ සල්ලුව පෙරෝ ගන්නවා. හෙළුව වහ ගන්නවා. වහගෙන එතනම බිම වාඩි වුණා කියලා තමයි සඳහන. දැන් ඔන්න සිහි එලව ගත්තා. සිහි එලව ගත්තා. සිහි එලව ගත්තට පස්සේ මෙතන ඇති තමුන්ගේ කතාව කියනවා. කතාව කියන වෙච්ච සිදුවීම කියනවා. ඉතින් ඒක සාවධානව බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. හරියට නිකන් අර කවුන්සිලර් කෙනෙක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. කවුන්සිලර්ලත් හැබැයි ඉතින් පිස්සොත් ඉන්නවා. ඉස්සෙල්ලා කතා බහ කරලා බලන්න ඕනේ මේ පිස්සෙද්ද නැත්නම් සීකල්පනාව තියෙන කෙද්ද කියලා. ඉතින් ඒ කවුන්සිලර් කෙනෙක් ඉස්සරහා කියනවා වගේ අර භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ තමුන්ගේ විස්තරය, තමුන්ගේ වෙච්ච විපත, මේ කතාව මේ තැනැත්ති ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍යයෙන් කවුන්සිලින් වල තියෙන කතාවක් තමයි නිකන් අහගෙන ඉන්න තමයි යවන්නේ දැන් ඕක. ඕක නිකන් හූමිටි තියනවා කියලා. යා හූමිටි තියාගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට අන්න එයාගේ මතවාදයක් දාන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අනේ යම් කිසි විදියක නැවත නැවත මේ තැනැත්තිගේ විස්තරය අහගන්න කන් යොමු කළා ඉන්නවා. ඒ ඊට වැඩිය සහනයක් මේ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් නැහැ. ඒ විදිහේ වෙහෙසකින් පීඩාවකින් මිරිකිලා එන කෙනෙක්ට, ඒ විදිහේ මානසික තත්ත්වකින් එන කෙනෙක්ට ඒක කවුරු හරි අහගෙන ඉන්නවා නම් ඊට වැඩිය එහා ගියපු සහනයක් නැති තරම්. ඉතින් ඒ විදිහේ නිහඬභාවයකින් භාග්‍යතුන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳියා කියලා තමයි සඳහන. අහගෙන ඉඳියා කියලා තමයි සඳහන. ඉතින් කියන්නේ නැති නේද? ඔක්කොම ටික කියන්නේ නැති, අර වෙච්ච ටික කියන්නේ නැති. මෙහෙම වුණා බලන්න ආමුදුරුවනේ, මෙහෙම වුණා බලන්න ආමුදුරුවනේ, මේ විදියට දරුවොත් මරණයටපත් වුණා කියලා ওই විදියෙ මොකක් හරි පැහැදිලි කිරීමක් මෙතනදී සිද්ධ කරනවා. තමුන්ගේ ඒ වෙච්ච කතන්දරේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කරාට පස්සේ සාමාන්‍යයෙන් හිතට සහනයක් විවේකයක් ගොඩ දෙනෙට මතුවෙලා එනවා. සාමාන්‍යයෙන් ඔය නිකන් ඔය හම්බ වෙන්න කට්ටියටත් ඔන්න ඔය වගේ විලාපයක් ගොඩක් දුරට තියෙනවා. ඒදී කතාවක් තියෙනවා. ඉතින් ඒක කියන්න ලෑස්ති වෙනවා හොඳට හරි බරි ගැහිලා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ තරම් එහෙම ගුණයක් නැහැනේ. ඉතින් මොකද වෙන්නේ? ටිකක් කියාගෙන යනකොට බාල්දියක් වැටෙනවා. ආයත තමයි ඕම තමයි ඕන කියලා. මොකද ඉතින් අර කතාව අහන්න ගියොත් පැයක් හමාරක් යන්න පුළුවන්. මේ තොග බිස්නස් වල හැටියට එහෙම වෙලාවක් දෙන්න බෑනේ. මේ සිල්ලර බිස්නස් කරන්න අමාරුයි. තොග බිස්නස් වලට යනකොට. ඉතින් ඒකින්ද එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ නමුත් මොකද සමහර කට්ටිය කියන්නේ ගියාම කියලා ඉවර වෙන්නේ නැහැ. සමහර විට දවස් ඉවර වෙනවා, කතන්දර ඉවර වෙන්නේ නැහැ. ඉතින් නැවත නැවත මුලට ගන්න වෙනවා සමහර කෙනෙක්. කෙසේ නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳියා කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ වගේම මේ කියන තැනැත්තිත් යම් කිසි විදියක නිකන් කෙටියෙන් කියන්න ඇති කියලා හිතෙන්න පුළුවන් නේද? එහෙම විභවයකුත් මේ තැනැත්තිට තියෙන්නේ නැති. අද කාලේම කට්ටිය වගේ නැතුව යම් කිසි විදියක අවසන් වෙන කතාවක් කියන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙම කතාවක් කියනවා භාග්‍යතුන් වහන්සේ නිහඬව මේක අහගෙන ඉන්නවා. එතකොට අහගෙන ඉඳියට පස්සේ කිව්වට පස්සේ සාමාන්‍ය ওই කවුන්සිලින් වල කට්ටිය නම් මුකුත් උත්තරයක් දෙන්න යන්නේ නැහැ. උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක උත්තරයක් දුන්න පාටයි. උත්තරයකට ඇත්තටම යම් කිසි නිකන් ඒ සිදුවෙච්ච සිදුවීම පිළිබඳ නිකන් මතවාදයක්. එහෙම නැත්නම් අදහසක් කියන හැර දක්වනවා. ඒ අදහස මෙන්න මේ විදිය අදහසක්. න සම්ති පුත්තා තානාය න පිතා නාපි බන්දවා අන්ත කේනාදි පන්නස්ස නත්ති ඥාතිසු තානත ඒතමත්තං වසඤ්ඤත්වා පණ්ඩිතා සීල සංගතෝ නිබාන ගමනං මග්ගං කිප්පමේව විසෝදයි. ඔන්න ඔය විදිහේ ගාත දෙකකින් මේ වෙච්ච සිදුවීම පිළිබඳ අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? මේ මාරයා විසින් මඩන ලද සත්වයෝ ආරක්ෂාව පිණිස දරුවෝ එහෙම නැත්නම් දෙමව්පියෝ සෙසු නෑයෝ මේ විදිහ කට්ටි තියාගෙන ඉඳියට මොකද ඒ විදිහේ පිටක් ඒ විදිහ ආරක්ෂාවක් මේ ලෝකෙ තුල නැත. ඒ වෙනුවට මේ කරුණු දැනගෙන යම් කිසි කෙනෙක් සං නුවණැති කෙනෙක් සීලෙන් සංවර වූයේ මේ නිවන් මාර්ග එහෙම නැත්නම් මේ බුද්ධ කියන ගුණාංගේ අනුමෝදන් වූයේ ඒ තැනැත්තා තමයි නියම ආරක්ෂාව. ඒ තැනැත්තට තමයි නියම පිහිට. එහෙම නැතුව අර විදිය දේවල් අර විදිය ආරක්ෂා තියාගෙන ඉඳiate ඒවා නියම පිහිටක් නෙමෙයි කියන මතක් කිරීම මේ කාන්තාවට භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඒ මතක් කිරීම සිද්ධ කරාට පස්සේ සඳහන් වෙන දේ තමයි මේ තැනැත්ති බුදුන් සරණ ගියා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පැවිද්දක් උපසම්පදාවක් ඉල්ලා හිඳියා කියන ප්‍රකාශේ තමයි එතන තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ගුණාංගේ? අන්න අර කී විදිහේ බුද්ධ කියන ගුණාංගයක් සමාදන් වුණා. මේ වගේ සිහියලවීමකින් මේ වගේ සරල දෙයකින් පුළුවන්ද මේ වගේ ප්‍රශ්න විසඳන්න කියලා කෙනෙක් ඇත්තටම සැක කරනවා. ඒ විදිහේ සැක කිරීමක් මේ තියනවා ගොඩ දෙනෙක්ගේ. අර විදිහේ වස්ත්‍ර නැතුව එන්නේ පටාචාරා කියන නමෙත් අර්ථේ මං හිතන්නේ ඒක වස්ත්‍ර නැති තැනැත්තී කියන අදහසින්. එතකොට ඒ විදිහේ වස්ත්‍ර නැතුව එන කෙනෙක් කොහොමද ෂණිකව අර විදිහේ වචනකින් වෙනසක් කරන්නේ කියලා කෙනෙක්ට සැක කරන්න පුළුවන්. නමුත් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ දන්නවා ඒ වචනේ තියෙන විභවය. භාග්‍යවතුන් වහන්සේ දන්නවා අන්න මේ 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 හිත තුල තියෙන සුපිරිසිදු ගතිය. ඒක නිසාම සැක නැතුව බුදුරජාණන් වහන්සේ මේ උපදෙස ලබා දෙනවා. මෙන්න මේ come to your senses කියලා තමයි කියන්නේ. එහෙම නැත්තම් අන බුදු හිතක් සුළු මොහොතකට හරි මේ තැනැත්ති තුල සමාදන් කරනවා. මේ තැනැත්ති තුල පිහිටවනවා. ඕක තමයි කරන්නේ. ඉතින් අපේ ආරාධනාවත් ওই වැඩේම තමයි. යම් කිසි විදියක තමුන් තුල මෙන්න මේ බුදු හිතක් ඇති කරගන්න. මේ බුද්ධ කියන ගුණාංගේ තමුන් තුල පිහිටව ගන්න. ඒ ගුණාංගේ පිහිටව ගත්තොත් ඒ ශක්තිය තමුන් තුල ඇති කරගත්තොත් අන්න ඒක ඔය කියන සියලු රෝගවලට බේතක් වෙනවා, ඖෂධයක් වෙනවා. ඔය සියලු ප්‍රශ්නවලට විසඳුමක් බවට ඒක පත් වෙනවා. ඉතින් එන්නේ විදිහේ උපදේශයක්, එන්නේ විදිහේ අදහසක් දරා ගන්න කෙනෙක් මොකද කරන්නේ? ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙන්න මේ බුද්ධ කියන අවදි භාවයක් තමුන් තුල පිහිටව ගන්න උත්සාහ කරනවා. මම කියන්නේ ඒක ලේසි, මම කියන්නේ ඒක පහසුයි කියලා. ෂණිකව සුළු මොහොතක් මේ විදිහේ බුද්ධ කියන ස්වභාවයක් ඇති කරගත්තත් මොකද වෙන්නේ? නැවතත් මේ හිත අන්නර කුණු ගොඩට ගිහිල්ල වැද ගන්නවා. ඕක තමයි ඔය හිතේ ස්වභාවය. එතකොට මේ භාවනාවක් කියන්නේ ප්‍රතිපදාවක් කියන්නේ අර වරදින බව දැනගෙන ඒක පිළිබඳ දුක් ගැනීම නෙමෙයි. සාමාන්‍යයෙන් ගොඩ දිනෙට්ට වරදින තැන තමයි ඕක. මේගොල්ලෝ හිතන අයියෝ මට නම් බෑ. මම නම් මහ පාපියෙක්. මට මේ විදිහේ දේවල් වෙනවා නම් මං කොහොමද භාවනාවක් කරන්නේ? මං කොහොමද මේ හිතක් පුහුණු කරන්නේ කියලා දමල ගහලා යනවා යන්න. නෑ, ඒක නෙමෙයි භාවනාව කියන්නේම වරදිනවා. වරදින බව දැනගෙන නැවතත් අර බුද්ධ කියන ස්වභාවය තමුන් තුළ පිහිටව ගන්නවා. කොහොමද ඒක අපි දැනගන්නේ? අන්න වාඩි වෙලා ඉන්නවා නම් අන්න මේ හුස්මක් වැටෙනවා. හුස්මක් වැටෙනවා දැනෙනවා. අන්න ඒ හුස්ම දැනෙන වාරයක් පාසා තමුන් අර බුද්ධ කියන ගුණාංගය තමයි වඩන්නේ. ඔන්න නාස්පුඩු වගේ ඇදි අග වැඩිගෙන ඇතුළට හුස්මක් ඇදිලා යනවා. නාස්පුඩු වගේ වැඩිගෙන පිටටට හුස්මක් ඇදිලා යනවා. හුස්ම කියපු ගමන් හුස්ම දැනෙන්නේ නැති කට්ටියට දැන් හිත අමාරු වෙන්න ඉඩ තියෙනවා. බඩේ පිම්බීමක් හැකිලීමක් හෝ වේවා කියමුකෝ අපි. අන්න ඒ දැනෙන මොහොතක් මොහොතක් පාසා මේ බුද්ධ කියන ගුණාංගේ තමයි අපි අනුමෝදන් වෙන්නේ. මේ නාස්පුඩු වගේ වැඩිගෙන හුස්මක් ඇතුළට යනවා. නාස්පුඩු වගේ වැඩිගෙන හුස්මක් පිට වෙලා යනවා. අන්න ඒ ඇතුළීම දකින දකින මොහොතක් මොහොතක් පාසා අපි මේ බුද්ධ කියන ගුණාංගේ අනුමෝදන් වෙනවා. ඒ හුස්ම පිටවීම දකින මොහොතක් මොහොතක් පාසා අපි මේ බුද්ධ කියන ගුණාංගේ අනුමෝදන් වෙනවා. ඒ විදිහේ ශක්තියක් තමුන් තුළ ඇති කරගන්න උත්සාහ ගන්නවා. උත්සාහ ගතර මොකද සුළු මොහොතකින් නැවතත් මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙනවා. ඒක තමයි ඔය හිතේ හැටි. ඒක තමයි ඔය හිතේ ස්වභාවය. එතකොට මේ හිත තුළ පුහුණුවක් කියන්නේ මොකද්ද? නැවත නැවත මුලාවටපත් වෙන බව දැනගනිමින් නැවත නැවත මේ මුලාවටපත් වෙන හිත වෙනහල්ලා අර හුස්මක තියන්න උත්සාහ ගන්නවා. ඒක වෙහෙසකින් පීඩාවකින් ආතතිගත ස්වභාවයකින් කරනවටත් වැඩිය විවේකී මනසකින් තමයි ඒක කළ යුත්තේ. නිකන් දඟලලා තටමලා ඕක කරන්න බෑ. ඒක එහෙම කරන්න ගියොත් ආර්සස් රෝග තමයි එන්නේ ගොඩ දෙනෙට. ඒ ඔය පැවිද්දොන්ටත් ආර්සස් රෝගේ තියෙනවනේ හරියට. ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව අන නැවත නැවත සැහැල්ලුවෙන් මේ දේ සිද්ධ කරනවා. මේ දෙසිත කරනවා. අන්න හුස්මක් දෙකක් තුනක් බලනකොට හිත පිට පයින්නවා. අර මොහොතක් දෙකක් තුනක් අර බුද්ධ කියන ස්වභාවය වඩිනකොට ආපහු අර කුණුගොඩටම පැනලා මේක දන්නෙත් නැහැ. කමක් නැහැ. නැවත දැනගන්න පුළුවන්. නැවත දරගෙන ගෙනහල්ලා අන්න අර විදියට හුස්මක් දෙකක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදිනකොට පියවර දැනෙනවා. ජීවිතයේ දවසකට කිලෝමීටර් ගණනක් ඇවිදිනවා. ඒ ඇවිදින අතරේ අන්න මොකද අන්න මේ විදිහේ පියවරක් දෙකක් තුනක් හතරක් සිහියෙන් යන උත්සාහ කරනවා. අර කිලෝමීටර් ගණනින් පියවර 10ක් 15ක් හරි මට මේ බුද්ධ කියන ස්වභාවය වඩා ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. උත්සාහ කරාට මොකද නැවත නැවත අර හිත මුලාවටපත් වෙනවා. හරියට නිකන් අපි කියමු අර ඌරෙක්. ඌරාගේ හැටි මොකද? ඌරාව කොච්චර නාවලා හොඳට සුවඳ විලවුන් ගන්නලා තිබ්බත් මොකද මූ එලා ඉඩක් ලැබිච්ච ගමන් ගිහිල්ලා ආපහු මඩ ගොඩක ලඟිනවා, අසුචි ගොඩක ලඟිනවා. මොක තමයි ඌරාගේ හැටි. එතකොට මේ ඌරා දැකලා අපෝ මූ නෑව විතර ආපහු ගිහිල්ලා මේ අසුචි ගොඩට පැන්නා කියන වගේ හැඟීමක්නේ මතුවෙලා ඉන්නේ. මේ ඌරාව කවදාවත් පිරිසුදු කරන්න බෑ කියන හැඟීමක්නේ මතුවෙලා ඉන්නේ. නමුත් මොකද කරන්නේ? නැවත 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 අන්න අර මඩේ ලගින අර අසුචීට වැද ගන්න ඌරා නැවත අල්ලගෙන ඇවිල්ලා අන්න අර නාවල පිරිසුදු කළා පුයර ගැල්ලුවා වගේ හුස්මක තියනවා, පියවරක තියනවා. ආපහු සුළු වෙලාවක් යනකොට මොකද වෙන්නේ? අන්න ආපහු ගිහිල්ලා අර අසුචියම läගලා අර අසුචීටම පැනලා ආපහු අල්ලගෙන ඇවිල්ලා ආපහු නාවල කරලා පිරිසිදු කළා අර හුස්මේ තියනවා. ඔන්න ඔය විදි වැඩක් තමයි තියෙන්නේ. ඒතර ඔක වරක් කරාට හරියන්නේ නැහැ. දෙවරක් කරාට හරියන්නේ නැහැ. මෙන්න මේ හිතක් පුහුණු කරනවා කියන්නේ කෙනෙක්ට හිතක් පුහුණු කරන්න තියෙන හැකියාව කියන්නේ අන්න මේ ඌරව කනගාටු වෙන්නේ නැතුව හිත කරදර ගන්න නැතුව කී වරක් කර අසුචියෙන් එළියට අරගෙන නාවන්න පිරිසිදු කරන්න පුයර ගල්ලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක එතකොට දවසක දෙක වැඩක් නෙමෙයි. කී වාරයක් එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න ඒ ශක්තිය තියෙනවා නම් ඒ කෙනාට අන්න අර විදිහේ බුද්ධ කියන ස්වභාවයක් ලං කරගන්න බැරි නෑ. ඔය ගුණාංගේ අමුතුම දෙයක්. ඕක ළඟදි තමයි මේ වචනේ මට හම්බුනේ. ඉංග්‍රීසියෙන් කියනවා grit කියන වචනකින් හඳුන්වනවා. මේ එකම දෙයක් කනගාටු නොවි අතහැරලා දාන්නේ නැතුව දිගට කාලයක් තිස්සේ කරගෙන යන්න පුළුවන් හැකියාව. එහෙම නැත්නම් ස්ටැමිනා කියලා අපි කියමුකෝ. ඒ හැකියාව ගැන තමයි කියන්නේ. අර මේ ගමහරා දුවනවා වගේ හැකියාවක් ගැන ඔයි කියන්නේ. පළවෙනි මීටර් 100 වේගෙන් දුවන කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ එන්නේ අර පිටිපස්සේ වාහනේනේ අර ලොරි බාගෙනේ ඒගොල්ලෝ එන්නේ. නෑ ගමහරා දුවනවා කියන්නේ දිග ගමනක්. එතකොට පළවෙනි මීටර් 100 වේගෙන් දිව්වයි කියලා ගමහරා දිව්වා වෙන්නේ නෑ. ගොඩ දෙනෙක් ඉන්නවා පළවෙනි මීටර් 100 පුදුම වේගයකින් දුවනවා. පහුගිය දවසක මං කෙනෙක්ට කිව්වා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මං කිව්වා මේ ස්වාමීන් වහන්සේ තරියට අර පළවෙනි මීටර් 100 මේ වේගෙන් දුවන මේ ගමහරා දුවන කෙනෙක් වගේ නේ කියලා. එතකොට කියනවා ඇත්තටම මට ඒක වුණා නේ දවස්වල. ඇත්තටම ගමේ ගමහරා දුවන්න ගිහිල්ලා පළවෙනි මීටර් 100 මම වේගෙන් දිව්වලු මීටර් 200. මං හිතුවලා අනිත් කට්ටිය ඊට පස්සේ අර තියෙන පතරේ දිගට පවතී කියලා. නෑ මොන පිස්සුද මීටර් 300ක් විතර යනකොට අරුන් ටික ආපහු පව කරගෙන අර හදි දාන මිනිස්සයව පව කරගෙන යනවා. ඉතින් ඒ වගේ හැකියාවක් තියනවා නම් ඒ කෙනා මොකද කරන්නේ? අන්න අර මඩ ඌරා අල්ලගෙන ඇවිල්ලා නාවල කීවරයක් නැවතත් අර විදියට තියන්න පුළුවන්ද කියන හැකියාව තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒ හැකියාව තියනවා නම් ඒක දිගට දිගට කරන්න පුළුවන් නම් ඒ තැනැත්තට මේ බුද්ධ කියන ස්වභාවේ තමුන් තුළ වඩා ගන්න බැරි කමක් නැහැ. ඒ නැත්තම් බුදු වෙනවා කියලා අපි කියමුකෝ. බුදු වෙන්න පුළුවන් ඈ. ඒ විදිහේ හැකියාවක් තමයි මේ කියන්නේ. ඉතින් මේ හැකියාව ටික ටික ක්‍රමානුකූලව තමයි වඩා ගන්න වෙන්නේ. දැන් අර පහුගිය දවසක මහත්තයෙක් කියනවා කපිතෙක් අවුරුදු 30ක් නැවක ඉඳලා වයසක ලොක්කා අවුරුදු මං හිතන්නේ 60 ගණන් වල ඉඳලා 90 ගණන් වෙනකන් නැවක අවුරුදු 30. එතකොට නැව වල ඉතින් ජීවිතය ගැන ඉතින් කවුරුත් කියලා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඈ කියනවා ඒ දවස්වල සවින්නංශ අන්න වොඩ්කා බෝතලයක් කිස් කරගන්න පුළුවන් නම් කට්ටිට වාඩි වෙලා අන්න අපේ එකෙක් කියලා එනවලු හැංගීමක්. ඊට පස්සේ යන්නේ අන වරායේ නැව එනකම් බලා ඉන්නවලු ගෑනු. ඊට පස්සේ ඇවිල්ලා නැවේ පදිංචි වෙලා රෙදි වනාගෙන සතියක් කමාරක් කල් ගෙවනවලු. ඉතින් ගිය ගියපු තැන ඕක තමයි කරේ. ඕම තමයි ජීවන රටාව. එතකොට අවුරුදු 30ක් අවුරුදු 30ක් ඒ වගේ ජීවන රටාවක් ගෙව්වා කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් ආයෙනම් මූ අපායට කැපෙච්ච එකෙක්. මූ ආපහු ගඩ ගන්න බෑ. නමුත් අන්න මිනිහා මොනවදෝ ඒ ශක්තියකට ඇවිල්ලා කාලයක් තිස්සේ කරා මේ වැඩි. පහසුවකින් නම් නෙමෙයි, හරි අමාරුයි. හැබැයි ඉතින් අර කියන හැකියාව තියෙන එක දිගට මාක් හරි කරන්න පුළුවන් ඒ ගැට තියෙනවා. වයසක මිනිස්සයා වුණාට ඒ ගැට තියෙනවා. ඔය සාමාන්‍යයෙන් අපි ඔය වැඩ කරන වෙලාවේදී වුණත් අර තරුණ කට්ටිය ඒ වෙලාවට SMS slowly mindfully silently ඇඳුම් මාරු කරනවා, slowly mindfully silently ආයුධ හොයනවා. ඉතින් ඒ ටික ඉවර වෙනකොට slowly mindfully silently වැඩක් කරන්න වෙලාවක් නැහැ. පැයනේ තියෙන්නේ. මේ මිනිස්සයා එව නෙමෙයි පටස් ගාලා මාරු කරගෙන එන්නේ කෙලින්ම අර මාච් ෆාස්ට් ළමයි එන්නේ ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් කියලා ඇවිල්ලා සැලියුට් එකක් ගාලා සවින්නාස. හරි කරමු. වැඩක් නැහැනේ ස්වාමීන් වහන්ස මුන්ට පණති උනට මලා වගේ බලන්නකෝ කියලා කියනවා අර වයසක මිනිස්සයා. අන්න ඒ විදිහේ හැකියාවක්. අන්න ඒ විදිහේ එක දිගට කාලයක් තිස්සේ දෙයක් කිරීමේ හැකියාවක් අත් නොහැර කිරීමේ හැකියාවක් තියුණා. ඉතින් කොහොම කොහරි ඒ දවස්වල ඔය ඔළුවටත් ගිහිල්ලා තිබුණා පැය 5000ක් මේක කරන්න ඕනේ හාමුදුරුවනේ කියන. පැය 5000ක් කරන්න තමයි මට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා ඔක කී කී ඉන්දියා. ඉතින් හැමදාම ගණන් හද හද කරනවා. සක්මන් පරියංක විදියට ෆෝමල් මෙඩිටේෂන් පැය 5000ක් කරන්න ඕනේ. 5000 කියපු ගමන් අම්මෝ දවසට තියෙන්නේ පැය 24යි කියලා ඉන්න කෙනෙක් කැල්කියුලේෂන් එකක් කරගන්න පුළුවන්. කරන්න බැරි වැඩක් කියලා. නමුත් අන්න ටික ටික බලන්න දවසකට පැය දෙකක් කරොත් අවුරුද්දක් කරොත් කීයක් එකතු වෙනවද? අන්න ඒ විදිහට ටික ටික මේ මනුස්සයා කරා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මෙහෙට අහම පැය ගන්න වැඩි සවස මේ සතියේ මම පැය මෙච්චරක් කවර් කරගත්තා කියලා තමයි යන්නේ. ඇයි මෙහෙ ඉතින් ෆුල් ටයිම් නේ. මෙහෙට ආම මෙච්චර පැය ගාණක් මට කවර් වුණා කියලා ඔහොම ගණන් හදාදී ඉන්දියා. ඉතින් ඒ දවසට ඇවිල්ලා කියනවා මම මේ 4යි 5යි අතර මේ වෙලාවේ තමයි භාවනා කරන්නේ. හරියට මේ පරියන්ක හොඳම වෙලාවේදී ස්වාමීන් වහන්සේ පල්ලියක ලෙබ්බෙ කෙනෙක් කෑ ගහනවා එනවා ස්වාමීන් වහන්සේ ඉතින් මුගේ අම්මට කියලා තමයිලු මට එන්නේ හැංගීම. එහෙම කීකී ඉන්දියා. ඉතින් ඔහොම කීකී ඉඳලා දැන් අවුරුදු ගණනාවක් කොහොම හරි මේ මිනිස්සයා. අන්තිමට දැන් අවුරුදුකටම අරකට ඔය කොරෝනා වලට කලින් දකෝයද හැවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මම 5000ට ළඟයි. දැන් මම 5000ට ළඟයි. දැන් මම මෙච්චර කාල ගාණක් කරලා තියෙනවා. මට හරි සතුටුයි ස්වාමීන් වහන්සේක ගැන. මොකද මං වගේ පුද්ගලෙක් මං වගේ චරිත ස්වභාවයක් මට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් වුණා කියන එක. ඉතින් මං ඇහුවා එතකොට තාම ගෙදර කරනවද? ඔව් ඔව් ඒ පැය දෙක වරදීනේ නෑ. ඒ පැය දෙක අනිවාර්ය කරනවා ගෙදෙද්දී කියලා කියනවා. එතකොට අර ලෙබ්බේ ලෙබ්බේ කෑ ගැහුවට දැන් ගානක් නෑ. මිනිහා දැනගෙන කියනවද නොතේරි කියනවද මන් දන්නේ නෑ. දැන් ලෙබ්බේ කෑ ගැහුවට ගානක් නෑ. දැන් ලෙබ්බේ කෑ ගැහුවට සිහිය කැඩෙන්නේ නෑ. අන්න මොකද උනේ? නැවත නැවත පුරුදු කිරීමේ අනිසංස තමයි. ඒ මනුස්සයාත් කෑ ගන්න එපේ සයින් නැද. ඒ මනුස්සයා කැඩත් ඒ මනුස්සයා කරගන්න එපේ. ලෙබ්බේ කෑ ගැහුවට මට ගානක් නෑලු. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔන්න ඔය විදිහ හැකියාවක් නැවත නැවත පුරුදු කරනකොට දවසක තේරෙනවා මේ අසුචි නාන ඌරා මේ මඩේම ලගින ඌරා අර පිරිසිදු කරන්න බැරිම නෑ. දැන් අද කාලේ හැටියට ඉන්නවා පෙට් ඌරෝ. ඌරතල් කරන ඌරතල් ඌරෝ දැකලා තියෙනවද දන්නේ? ඌරතල් ඌරෝ ඉන්න ඔය පොඩි ළමයි ගාව එහෙම ඈ ඒ ඔය බටහිර ලෝකේ. අනේ ඌට මඩේ ලගින්න කිසි උමනාවක් නෑ. ඌ හොඳට අර පුයර ගාලලා ඌ ඉන්නේ ඇඳවල් උඩ තමයි ඌ බුදියගෙන ඉන්නේ. ඈ ඌ අර විදිහට අසුචි කන්න යන්නේත් නෑ. හොඳ නිගං කෑම තමයි කන්නේ. ඒ විදිහේ ඌරොත් ඇත. ඒ විදිහේ ඌරෙකුත් හදාගන්න බැරි කමක් නෑ නැවත නැවත උත්සාහවන්ත වෙන කෙනෙක්ට. ඉතින් ওই විදිහේ ශක්තියක් තමන් තුල වඩා ගන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. එහෙම පුරුදු කරන්න පුරුදු කරන්න තේරෙනවා දැන් වැඩි යෝනේ ඊයේත් කෙනෙක් කියනවා මොකද්ද මම මේ විදිහට ස්වභාවිකව ඇවිදිනකොට මට දැනෙනවා ඉබේම පියවර. මේ දවස පුරාවට ඇවිදින ගමනේදී වැඩි වැඩියෙන් පියවර මට දැනෙනවා. දැන් මොකද්ද උනේ? අන්න අර වඩපු ගුණාංගේ ඉබේම මේ හිත අනුමෝදන් වෙලා. නැවත නැවත මේ බුද්ධ කියන ගුණාංගේ එයා ලංකර ගන්නවා, එයා අනුමෝදන් වෙනවා. ඉතින් ඒ විදිහේ විභවයක්, ඒ විදිහේ හැකියාවක් අපි ළඟ තියෙනවා. ඉතින් කරන්නේ නැහැ නේ, ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. කරලා එක්ක අතහැරලා දානවා නේ, ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනුවට නැවත නැවත කාලෙත් එක්ක කරනවා නම් අන්න කරන කරන කාලය පමණට, යෙදෙන යෙදෙන පමණට තේරෙනවා මේක තමයි මේ කියන ගුණාංගේ. ඉතින් ඔන්න ඔය කියන ස්වභාවය අපි තුල තියෙනවා නම් මේ සිහි එළවා ගන්න කියන අදහස අපිට අරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ බුද්ධ කියන ගුණාංගේ අපි අනුමෝදන් වෙනවා නම් සියලු ප්‍රශ්නවලට විසඳුමක්, ඕනම දෙයක හරි වැරද්ද මේ තැනත්තට දැන හඳුන ගන්න පුළුවන්. එච්චර අමාරු නෑ, එච්චර දුර නෑ. අර විවෘත මනසින්, අර සිහිය ලවාගත් මනසින් පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ. බලන්න විතරයි තියෙන්නේ. අන්න එතකොට ඕනම දෙයක හරි වැරද්ද ක්ෂණිකව තේරෙනවා. එච්චර අමාරුවක් නෑ, එච්චර නිකන් කල්පනා කරන දෙයක් නෑ. ඉබේම දැනෙනවා. අර තැනැත්තිට දැනුණා ක්ෂණිකව මම හෙළුවෙන්. මම ඉන්නේ මේ බුදුන් ඉස්සරහා. මම ඉන්නේ මේ ධර්ම සභාවක කියන සිහිය ලවා ගැනීම ක්ෂණිකව සිද්ධ වුණා. ඉතින් ඒ වගේ සිහිය ලවා ගැනීමක් අපේ ජීවිතවලට ගොඩාක් වටිනා වෙන්න පුළුවන්. ගොඩාක් වටිනා වෙන්න පුළුවන් අර තියෙන සාම්ප්‍රදායික මතවාද, අර තියෙන ප්‍රශ්න ගැටලු, අර තියෙන ඇබ්බැහි, මේ සියලුම දේවල් ඔන්න ඔය චිත්ත ස්වභාවයෙන්, ඔන්න ඔය කියන සිහිය ලවා ගැනීමෙන් හරි වැරද්ද දැන හඳුන ගන්න එච්චරම අමාරු නෑ. එච්චරම අමාරු නෑ. සාමාන්‍ය විවෘත මනසක් තමයි මේ පුරුදු කරන්න ආරාධනා කරන්නේ. ඕක ඉතින් ටිකෙන් ටික පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා මේවා, මේක හරි මේක වැරදි මේ මෙතෙන්දි මම අහුනා, මෙතෙන්දි මම නිවැරදි. ඔන්න ඔය කියන හැඟීම එච්චරම දුර නෑ, එච්චර අඳුරගන්න අමාරු නෑ. එකම දේ අර විවෘත මනස නෑනේ, මොනවාදෝ මතවාද ටිකක් එල්බගන ඒවා ඔස්සේ කටයුතු කරනවා. මොනවාදෝ පණ්ඩිතකමක එල්බගන ඒක ඔස්සේ කටයුතු කරනවා. අන්න පොඩ්ඩක් විවෘතව හැස් දෙක කරලා බැලුවා නම් මේ වටපිටාවේ දේවල් හොඳට පේනවා. එච්චර අමාරු නෑ. කෙනෙක් කියනවා අම්මෝ කලින් පෙවු නෑ දැන් පේනවා, මේ අලුතෙන් පහල වෙලාද කියලා කොයිද කියලා. නෑ එහෙම එකක් නෑ. කලින් ඇස් දෙක වහලා තිබුණා, දැන් ඇස් දෙක ඇරියා. ඔච්චරයි වෙනස. මේ වස්තුන් වල වෙනසක් වෙලා නෑ. ඒ වෙනුවට වහලා තිබුණා ඇස් ඇරියා. ඇස් ඇරිය ගමන් ඔන්න පේන්න ගන්නවා. නැත්නම් අන්ධකාරයේ එළියක් දැල්වපු ගමන් ඔන්න දේවල් පේන්න ගන්නවා. එතකොට මේ කලින් තියුනේ නැද්ද? කලිනුත් තියුණා, පේනුනේ නෑ. මොකද ඇස් ඇරලා තිබුණේ. ඔන්න ඔය කියන වෙනස තියෙන්නේ. ඔයි කියන වෙනස එච්චරම අමාරු වෙනසක් නෙමෙයි. එච්චරම අමාරු දෙයක් නෙමෙයි. අර අර විවෘත මනසෙන් බැලුවොත්, අර කියන විදිහට අර මතවාද වලින් පොඩක් දුරස් වෙලා බැලුවොත් ඒක එච්චර අමාරු නෑ. දැන් අපි හිතමු දැන් ඔය තරුණ වයසේ ඉන්න දරුවෝ ඉන්නවනේ. ඔය මොනවාද ඔය ජෙනරේෂන්ස් ටිකක් තියෙනවානේ, අලුත් ජෙනරේෂන්ස් ටිකක්. දැන් මං හිතන්නේ ඇල්ෆා වලටත් එහා ගියපු එකක් මොකද්ද නමකින් තියෙනවා ජෙනරේෂන් එකක්. දැන් ඒ ඒ ඒ වයසේ දරුවෝ තමුන්ගේ දෙමව්පියන්ට ඉහළ පරම්පරාවලට සාමාන්‍ය කරන චෝදනාවක් තියෙනවා. මොකද්ද කරන චෝදනාව? මෙන්න මේ 70කට ඡන්දෙ දීලා උඹලා අපේ අනාගතය විනාශ කරා. ඔන්න ඔය විදිහේ චෝදනාවක් සෑහෙන්න තියෙනවා. සාමාන්‍ය ඔය චෝදනාව එන්නේ කාටද? අර ඔය 80 ගණන් වලින් ඊට කලින් ඉපදිච්ච කට්ටියට තමයි ඔය චෝදනාව තියෙන්නේ. පරම්පරා දෙක තුනක් ඉන්නවා. ඒගොල්ලන්ට පැහැදිලිව මේ වසන්න රටක් නැති කරා, මේ හොර 70ක් මේ පාර්ලිමේන්තුවේ යවලා බලයට පත් කළා, මේ විදිහේ අපේ ජීවිතේ විනාශ කරා කියන චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව නරකම නැහැ. ඒ චෝදනාව බොරුම නෙමෙයි. මොකද අන්නර යම් කිසි විදියක ගතානුගතික දේශපාලන මතවාද. සාමාන්‍ය දේශපාලන බුද්ධිය මේ ඉන්දියන් කාර්යයන්ට අපි බෑන්නට ඉන්දියන් කාර්යෝ මොඩයෝ කියලා ඔය පඬිතකම් කිව්වට උන්ට තියෙන ඊට වැඩිය හොඳ දේශපාලන බුද්ධියක්. සාමාන්‍ය විවෘත මනසින් බැලුවොත් හරි වැරද්ද එච්චරම තෝරගන්න අමාරු නෑ. අපි කැපුවත් කොළ, අපි කැපුවත් නිල්, සාම්ප්‍රදායිකව අපි පරම්පරාවෙන් මේ වගේ කිව්වොත් ඉතින් ඒක විවෘත අදහසක් නෙමෙයි. මේ වෙනුවට නිකන් පොඩක් ඇස්සැරලා බැලුවොත් හරි වැරද්ද තෝරගන්න බැරි කමක් නැහැ. අර අලුත් පරම්පරාවක දරුවෝ වුණත් මේ කරන චෝදනාවේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. දැන් ඉතින් මූදර පයින්නනේ වෙලා තියෙන්නේ. වෙන මොකද කරන්න තියෙන්නේ? මූදර පයින්න තමයි වෙලා තියෙන්නේ. වෙන වෙන කරන්න දෙයක් නැහැ. අර නිකන් අර ඒ දවස්වල අපි සෝමාලියාව ගැන අපි පොඩි කාලේ 90 ගණන් වල සෝමාලියාවේ දරුවෝ මේ විදියට මේ කන නැතු ඉන්නව ඇයි, මෙන්න තියෙනවා පෝලිං, මෙන්න බලන්න පින්තූර කියලා අර බඩගෙඩි ඉදිමිච්ච දරුවෝ දැක්කා. දැන් ඒ වගේ මතවාදයක් තමයි ලෝකේ මේ රට ගැන තියෙන්නේ. ලෝකේ මේ රට ගැන තියෙන්නේ අනේ ඕස්ට්‍රේලියාවෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා එන්න නම් ඒපා බෝට්ටු වල නැගලා කියලා මේ ගෙවලා මෙහෙ ටීවී වල. ඈ ඒ ගානට මොන රටකටවත් වීසා දෙන්නේ නැහැ. මොකද ගියොත් ආපහු එයිද මෑන් ෂුවර් නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකට ගියපු 10 දෙනෙක් පැනලා තිබුණා. ඉතින් පණිනේවුන්ට දොස් කියලා වැඩකුත් නැහැ නේ. පණිනේවුන්ට දොස් කියලා වැඩකුත් නැහැ. අන්න රටකින් වීසා දෙන්නේ නැති තත්වයකට ගිහිලා තියෙනවා. ඒ වගේ කාලකන්ණි ජාතියක් කියන අදහස මේ ලෝකේ පුරාවට මතුවලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ චෝදනාව යන්නේ කාටද කියලා ගත්තොත් අර 80 වෙනි ඉහළ පරම්පරාවලට බර ලෙඩක් වැටෙනවා. ඒගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් ඔය විවෘත මනස නැත්තේ. ඒගොල්ලෝ ප්‍රේමදාස මහත්තයාගෙන් ගියක් ගත්ත කට්ටිය ජීවිත කාලෙම UMP සමහර විට. ගොඩාක් තියෙන ඔය ගම්වල තමයි සාමාන්‍යයෙන් ඔය නගරබද ඉන්නකොට ඉබේම ඇරෙන ගතියකුත් තියෙනවනේ. ඊට පස්සේ වෙන රටකට ගියොත් ඒ රටවල රාජ්‍ය සේවය රජයේ කරන කටයුත්ත දැනගත්තොත් ඒ රටවල ස්වභාවය දැක්කොත් කොහොමත් ඇස්සරෙනවා. ඒතර නගර බදව ඉන්න මිනිස්සුන්ගේ ඇස් නිකන් ඉබේම වගේ ඇර වෙන ගතියක්. අර විදිහට පිට රටකට ගියොත් ඒ රටේ රාජ්‍ය පාලනය දැක්කොත් ඇස් ඇර වෙන ගතියක් ඉබේම වගේ තියෙනවා. නමුත් අන්න බහුතරයේ ඇස් ඇරලා නැහැ. බහුතරය අර විදිහට අර පාවෙන ඡන්ද කියන්නේ පාවෙන ඡන්ද කියන්නේ සාමාන්‍යයෙන් නිකන් හිතලා කල්පනා කරලා යම් කිසි විදියක තීරණයක් ගන්නවා වගේ අදහසකට ඇවිල්ලා නැහැ. ඒ හේතුව නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න අර විදිහ චෝදනාවකට ලක් වෙන්න වෙලා තියෙනවා. දැන් අද කාලේ ඔය ඉන්ටර්නෙට්, Facebook, social media ඒ ඉන්න කට්ටිය ටිකක් අවදි දැනුවත්. අන්න එහෙම දැනුවත් භාවයක් නැති කෙනෙක්ට අර විදිහ චෝදනාවක් එන්න පුළුවන්. අර විදිහේ පරම්පරා කිහිපයකට චෝදනාවක් එන්න පුළුවන්. උඹලා අපේ ජීවිත විනාශ කරා, අපිට වසන්න රටක් නැති කරා. ඉතින් ඒ වගේ චෝදනාවකට උනත් මූලික වෙන හේතු කාරණාව තමයි අන්න අර විවෘත මනසක් නැති බව, අර විදිහේ සිහිය ලවා ගැනීමක් නැති බව. ඒ විදිහේ අන්ධභාවයකින්, ඒ විදිහේ ඇස් වහ ගැනීමකින්, ඒ විදිහේ නින්දකින් අන්න ඒ වගේ ප්‍රශ්න මතුවෙලා එනවා. මහා බරපතල ප්‍රශ්න බැලු බැල්මට. නමුත් සරලව විසඳන්න පුළුවන්. සරලව විසඳන්න පුළුවන් කොහොමද? අන්න අර විදිහේ විවෘත මනසකින් බැලුවොත්, විවෘත මනසකින් බැලුවොත්, ඇස් ඇරලා බැලුවොත් එච්චරම අමාරු නෑ. දැන් ඔය මත්ද්‍රව්‍ය වුණත් ඒ වගේ තමයි. ඉස්කෝල වටේට මත්ද්‍රව්‍ය. අර පහුගිය දවස්වල සින්දුවක තිබුණේ මොකද්ද? අන්න මේ ඊන පේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. ඔය ඉස්කෝලේකට ගිහිල්ලා අහලා බලන්න පොඩ්ඩක්. ඉස්කෝලේක ගුරුවරු කී පොඩ්ඩක් හමු වෙලා බලන්න. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ අපිට මේ දැන් උගන්නන අදහසක් අපේ නැහැ. ඒ වෙනුවට මේ මේ දරුවෝන්ගේ විවේක මනසක් කොහොමද ටිකක් වෙලාවකට හරි ඇති කරන්නේ? ගෙවල් වල ආර්ථික ප්‍රශ්න, මේ දරුවෝ එන්නේ බඩගින්නේ, කලන්ත දාලා වැටෙනවා. උගන්නන්න වෙල දෙයක් ඉතුරු වෙලා නැහැ. ගණන දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ සෙල්ලම් කරන්න දීලා හරි, මේ විදියට කොන්සර්ට් එකක් තියලා හරි, මේ සතිපාසලක් කරලා හරි, මේ දරුවන්ට යම් කිසි දියක මානසික සැනසීමක් දෙන්න පුළුවන් කොහොමද කියන ප්‍රශ්නේ තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ගුරුවරුන්ටත් ඉතින් ආතතිය තමයි තින්නේ. ගුරුවරුත් ඉන්නේ ඔය විදිහේ ප්‍රශ්නවලම තමයි. ඔය 8-9 වසර වගේ පන්තියක් කරන කෙනෙක් පිස්සුනෝ ඇදි බේරුණොත් ඇති. එච්චර අමාරු අපහසු තත්ත්වයක් තියෙන්නේ. මත්ද්‍රව්‍ය දැනිත් එක අද කාලේ මත්ද්‍රව්‍ය හොයන්න බෑනේ. හොයන්න බෑ, හොයන්න බෑ. මොකද මේ 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 තියෙන්නේ අමුතු අමුතු ෆෝම් වලින්. පෙත්තක් දිවයට තියාගන්නවා. අනේ පන්තියට වෙලා ඉන්නවා කොල්ලෝ නෙමෙයි කෙල්ලොත් එක්ක තමයි ඔක්කොමලා. දැන් සාමාන්‍ය මත්ද්‍රව්‍ය ගිහුවාම යන්නේ කෙලින්ම පිරිමි පාර්ශවයට තමයි චෝදනාව යන්නේ. ඒ ඉස්සර දැන් එහෙම නෑ. දැන් අන්න කාන්තා පාර්ශවයටත් යනු ළමයින්ටත් එකසේම ඒ චෝදනාව අදාළ වෙනවා. හොයන්නත් බෑ, හොයන්න බෑ. අර ඉන්නවා, ඔයේ ඉන්නවා, මොනවාදෝ කර කර ඉන්නවා, හුරුටු ගගා ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා එකපාරට අඳුරන්නත් බැරි තරම්. ගෙදරත් ඉන්නවා වෙන්න පුළුවන්. ගෙදර ගියත් හොයන්න බෑ, මේ දරුවා ඔහේ ඉන්නවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මත්ද්‍රව්‍යයක් ගත්ත සලකුණු හොයන්න හරි අමාරුයි. නමුත් අරගෙන තියෙනවා. ඒ විදිහේ සූක්ෂම අන්න පෙති විදිහට, පොඩි පොඩි කුඩු විදිහට නොයෙකුත් මත්ද්‍රව්‍ය අන්න සමාජයේ වහයලාගෙන තියෙනවා. එතකොට ඒ වගේ ඒ දේවල් වලින් කාටද වාසි කියලා ගත්තොත් අර ගොන් රැල තව කාලයක් පවත්වාගෙන යන්න පුළුවනි මත්ද්‍රව්‍ය දෙන තරමට. මොකද ඇස් ඇරුණොත් අමාරුයි. අධ්‍යාපනයෙන් සාමාන්‍ය ඇස් ඇරෙනවනේ ටිකක් හරි, ටිකක් හරි ඇරෙනවා. ඒකින්ද අධ්‍යාපනයේ නැති කරන තරමට ලාභයි. මත්ද්‍රව්‍ය වැඩි කරන තරමට ලාභයි. මොකද ඇස් ඇරුණොත් සාමාන්‍යයෙන් මිනිස්සු හිතලා මතලා තීරණ ගන්න පෙළඹෙනවා. ඒ ශක්තිය ටික ටික ඇති වෙනවා. ඉතින් ඒ වගේ ලෝකයක අපි කල් ගෙවන්නේ, ඒ වගේ අඳුරු අවධියක අපි කල් ගෙවන්නේ. දැන්වත් සිහිලවා ගැනීම වටිනවනේ. දැන්වත් සිහිලවා ගැනීම වටිනවා. මොකද හේතුව තව කොච්චර කාලයක් මේක මේ විදිහට පවතීද, තව කොච්චර කාලයක් මේක මේ විදිහට කරන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අමාරුයි, අමාරුවෙන්. නමුත් දැන්වත් සිහිලවාගෙන කටයුතු කරොත් වටිනවා. ඒ අලුත් පරම්පරාවේ ඒ මද්‍රව්‍යයට ගොදුරු වෙලා ඉන්න දරුවන්ට උනත් අමාරුවෙන්, නමුත් අපිට මේ සිහිය කියන දෙයක් ලබා දෙන්න පුළුවන් වුණොත්, මේ මෙන්ටල් හෙල්ත් කියන පැත්ත පිළිබඳ කතා බහක් හරි පටන් ගන්න පුළුවන් වුණොත් ඒකත් වටිනවනේ. ඉතින් ඔය සතිපාසල ඒ නියම වැඩසටහනේ සති ගණනක් ගියා හිතාගන්න බෑ මේ මෙච්චර උනන්දුවෙන් කරයිද කියලා. සමහර විට අර ඉස්කෝලවලත් ඒ ගුරුවරුන්ගේ තියෙන ඝර්ෂණය නිසා වෙන්න පුළුවන්, ඒගොල්ලන්ට තේරෙන නිසා වෙන්න පුළුවන් මේක මේ විදිහට යන්න බෑ කියලා. අන්න අර දෙමළ මුස්ලිම් පාසල්වල හිටන් හිතාගන්න බැරි විදිහට කරනවා. දැක්කහම මේ මේ දරුව මෙච්චර කැප වෙලා කරයිද කියලා හිතනවා. සාමාන්‍ය වෙයි සිංහල ටීචර්ස් ගයිඩ් එකක් තිබුණා, ඉංග්ලිෂ් තැමිල් එකක් තිබුණා. ඒ කියන්නේ ගුරුවර ගුරු පුහුණු වීඩියෝ දෙකක් දාලා තිබුණා ඔය සයිට් එකේ, එකක් සිංහල එකක් තැමිල්. එතකොට සිංහල එකට වියුස් 2000යි තැමිල් එකට වියුස් 5000යි. මේ ගුරුවරුන්ට දාපු වීඩියෝ එකක් ගැන මේ කියන්නේ. ඒ ගුරු පුහුණු වැඩසටහන පිළිබඳ කියන්නේ සූම් රෙකෝඩින් එක. එතකොට ගුරුවරුන්ගේ පැත්තෙන් කොහෙන්ද උනන්දු ඇවිල්ලා තියෙන වැඩිපුරම අන්න අර උතුරු නැගෙනහිර පළාත්වලින් දෙමළ ඉස්කෝලවලින් පුදුම උනන්දුවක් තියෙනවා. මුස්ලිම් ඉස්කෝලවල ෆොටෝ සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියුණා. හිතාගන්න බෑ මේ මිනිස්සු මේ විදිහට බාරගනීද කියලා. මොකද කාටත් අදාළ දෙයක් බෞද්ධ කියන දැන් අද ප්‍රකාශ කරන්නේ බණක් කියන අදහසින් තමයි. නමුත් මේ සිහිය ලවා ගැනීමක් කියන එක කාටුණත් බැරි නෑ. කාටුණත් පරීක්ෂා කරලා බලන්න වටින දෙයක්. ඒ ඒ ශක්තිය ගැන තමයි කතා කරන්නේ, මනුෂ්‍යත්වය ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒක ඒ මිනිස්සු බාර ගන්නවා. සිංහල එකට වීඩියෝ views 2000යි. අනේ එතන තියෙනවා පොඩි පොඩි question mark එකක් තියෙනවා. තාමත් වෙනස් වෙලා නැද්ද? මෙච්චර කල් ගිහිල්ලත් මෙච්චර කියලා වෙලා තාම තේරෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අහන්න ඕනි. අහලා බලන්න ඕනි. ඉතින් ඒ වගේ වටපිටාවක ඒ වගේ අවධියක තමයි අපි ඉන්නේ. ඉතින් මෙන්න මේ අවදිභාවය තියෙනවා නම් ඕන දෙයක හරි වැරද්ද හොයාගන්න, හරි වැරද්ද දැනෙන්න එච්චරම අමාරු නෑ. ඔය මුලා වූ හිත තමයි ඔය ලෝක අපිව ඔය අහු කරන්නේ. නරක දේවල් වලට, වැරදි දේවල් වලට, වැරදි මතවාද වලට අපිව අරගෙන යන්නේ ඔන්න මේ මුලා වූ හිත. පොඩ්ඩක් ඇස්සරලා බැලුවොත්, පොඩ්ඩක් අවදි වෙලා බැලුවොත් සත්‍ය එච්චරම දුර නෑ. සත්‍ය දැන හඳුන ගන්න, සත්‍ය වෙන් කර ගන්න එච්චරම අමාරු නෑ. මෙන්න මේ වර්තමානයේට එළඹිලා බලන්න, සිහිය එළවාගෙන බලන්න, මේ විදිහට අවදි වෙලා බලන්න. ඉතින් කොහොම හරි මෙන්න මේ නිර්වත් කාන්තාව පවා සිහිය එළවා ගන්නවා. ඉතින් මේ වගේ මානසිකත්වයක ඉඳපු, අර මුළු පිස්සු මානසිකත්වයක ඉඳපු දැනැත්ති පවා සිහිය එළවා ගන්නවා. ඒ මාදිවට බුදුරජාණන් වහන්සේ පැවිද්දත් ලබා දෙනවා, උපසම්පදාවත් ලබා දෙනවා. ඒ මාදිවට විනයධර භික්ෂුණීන්ගෙන් අග්‍ර තනතුරක් දෙනවා. එක්තරා විදිහක නිකන් අර නිකන් මේ අර නිකන් ඒ දවසල මර්වින් සිල්ලා අර රූපాయనిට ගිහිල්ලා ගුටි කාලාවට පස්සේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරා වගේ. ඒ වගේ අදහසක් කියලෙන්න පුළුවන්. නමුත් මේ මේ තැනැත්තියගේ නම් ඇත්තටම ඒ විභවයක් තියලා තියෙනවා. මොකද නැත්තම් අර ෂණිකව සීහෙලවා ගන්නත් බෑනේ. ෂණිකව ඇච්චර අර වගේ මානසිකත්වෙන් ඉඳලා කොහොමද ෂණිකව පරිවර්තනය කරගන්නේ, සීහෙලවා ගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවානේ අපි ඉදිරියේ. ඒතකොට ඒ හැකියාව තියලා තියෙනවා. අන්න විනයධර භික්ෂුණීන්ගෙන් අග්‍ර තනතුරත් ලබා දෙනවා. ඒ මදිවට අන්න අර තව කාලයක් අර විදිහට භාවනා කරගෙන යනකොට යම් කිසි වෙලාවක මේ තමුන්ගේ කකුල් හොදන වතුර මේ විදිහට දානවා, කකුල් හොදනවා, පොළවට මිශ්‍ර වෙලා වියලිලා යනවා. ආපහු තව ටිකක් දානවා, කකුල් හොදනවා, පොළවට මිශ්‍ර වෙලා වියලිලා යනවා. ආපහු තව ටිකක් දානවා, කකුල් හොදනවා, පොළවට මිශ්‍ර වෙනවා, වියලිලා යනවා. ඔන්න ඔය කියන සරල සිහියේ ඉන්නකොට යම් කිසි අවස්ථාවක අරහත්වය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු දාන වාක්‍යයක් වගේ දෙයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. අතර මට ඉදිරියෙන් තියාගන්න උවමනාව තිබුණේ අර කලින් කී ගාතාව. නමුත් ඒක හදිස්සි කියව ගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් හින්දා දෙවනි ගාතාව තමයි ඉදිරියෙන් තියන්න උනේ. නමුත් දෙවනි ගාතාව වේවා, පළවෙනි ගාතාව වේවා දෙකම මේ මේ තැනැත්තිගේ කතා පිටිපස්සේ තියෙන ගාථා තමයි. ඔය දෙකම තියෙන ධම්මපදේ එක ළඟ ළඟ තියෙනවා. ඉතින් කිසා ගෞතමීගේ එකයි මේකයි ඔය දෙකම එක ළඟ ළඟ තියෙනවා. අන්න කියනවා යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයන් ඒකාහං ජීවිතං සෙයෝ පසතෝ උබයබ්බයන්. අන්න අර විදිහේ බුද්ධ කියන ස්වභාවයක් කියලා අපි කියමුකෝ. ඒ බුද්ධ කියන ස්වභාවයක් තමුන්ගේ තුළ පුරුදු කරන්න නැතුව කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවද? ඒත් වැඩක් නෑ. අන්න අර විදිය බුද්ධ කියන ස්වභාවයක් පුරුදු කරනවද? ඒත නැත්තා එක දවසක් ජීවත් වුණත් ඒක වටින ජීවිතයක් කියලා ප්‍රකාශ කරනවා. අන්න අර ජීවිත පරිවර්තනය බලන්න අර විදියේ හෙළු වැලි පිස්සියක් විදියට ජේතවනාරාමයට ආරාමයට එන මේ තැනැත්ති අන්න යම්කිසි අවස්ථාවක විනයධර භික්ෂුණීන්ගෙන් අග්‍ර වෙලා අර විදියේ අරහත්වයක් සාක්ෂාත් කරනවා. මේ විදියේ ජීවිත කාලයක් ජීවත් වුණත් අන්න වැඩක් නෑ මේක නොකර කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ජීවිත පරිවර්තනය නොකර ජීවත් වුණාට වැඩක් නෑ. ඒ වෙනුවට අන්න මේ ජීවිත පරිවර්තනය කරගන්න කියලා ආරාධනාවක් කරනවා. ඉතින් මේ වගේ උග්‍ර මානසිකත්වයක ඉඳලා මේ විදිහේ පරිවර්තනයක් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ මෙච්චරම ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා කියලා මෙතන. දැන් සාමාන්‍ය ඔය පාප කර්ම කන්ද ගැන කතා කරන කට්ටියටත් අහනවනේ දැන් අඟුලිමාල තරම් මරලා නැතුව ඇති නේද කියලා. ආ එච්චර මරලා නැතුව ඇති. එච්චර මරපු කෙනෙක් 1000ක් මරපු කෙනෙක් මෙතන ඉන්න විදියක් නැහැ කියනවා වගේ මෙච්චරම මේ දේවල් වෙච්ච කෙනෙක් මෙතන ඉන්න විදියක් නැහැ. අමාරුයි. එහෙම කෙනෙක් වෙන්න ඉන්න විදියක් නැහැ. තම තමුන්ටත් යම් යම් දේවල් වෙලා ඇති. තම තමුන්ගෙත් බොහෝ දුක් පීඩා ඇති. නමුත් ඒක වෙනස් කරන්න පුළුවන්, ජීවිතේ පරිවර්තනය කරන්න පුළුවන් කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඉතින් ඒ ආරාධනාව බලන්න විමසලා බලන්න සිහිලව ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ බුද්ධ කියන ස්වභාවයේ මොහතකට හරි අනුමෝදන් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එවැනිව අනුමෝදන් වීමක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින්න ස්වාමීන් වහන්සේ අද දිනෙත් අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අවසානයේ ස්වාමීන් වහන්සේ අපිට චැලෙන්ජ් එකකුත් දුන්නා, පුළුවන් නම් කරන්න බලන්න කියලා. ඉතින් අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගමු ඒක කරන්න. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කිව්වේ අද අපිට? අපගේ ජීවිතයට බහුල වශයෙන් බහුලීකත කළ ගත යුතු ගුණාංගයක්. එය ඕනෑම මානසිකත්වයක ඕනෑම ප්‍රශ්නයක් තමන්ට හෝ රටට හෝ ගමට හෝ ඕනෑම තැනක එහෙම ප්‍රශ්නයක් තියෙද්දී මේ ක්ෂණිකව සිහිය එළඹවා ගත හැකි තත්ත්වයක් තියෙනවා. ක්ෂණිකව කොහොමද ඒ තත්ත්වයට පත්වන්න පුළුවන් කියන අදහසත් සමග ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. බුද්ධ කියන ගුණාංගයේ ඇසූ පමණින්ම දුටු පමණින්ම අප තුළ කොහොමද මහා ශක්තියක් ඇති වෙන්නේ, ඒ කියන ක්ෂණික සිහි එළඹවා ගැනීමට පැමිණෙන්න කියලා. ඊට අදාළ උදාහරණ දෙකක් ඇතුළුව ස්වාමීන් වහන්සේ අපට දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරා. පළමුවෙන්ම මේ බුද්ධ කියන වචනය මුලින්ම අහපු මේ බමුණෙක් බුදුන් වහන්සේ කුමන විදියට හඳුන්වා ගත යුතුද කියන ප්‍රශ්නය නැගුවා. ඉතින් ඒ බුදුන් වහන්සේ තුළ තියෙන තේජස දැකලා ඒ තමන් තුළත් ඇති වූ ඒ උද්දීපනය විස්තර කරලා කිව්වා කොහොමද මේ බුදුන් වහන්සේව අනුදැක ගන්න කියලා. ඉතින් ඒට බුදුහන් වහන්සේ දුන්නා මේ නෙළුමක්, මඩේ පිපිච්ච නෙළුමක් ඉහළට ඇවිල්ලා මේ ලෝකයෙන් ඉවත් වෙලා ඒ ලෝකයේ දකිනවා සිහියෙන්, ඒ වගේම සැහැල්ලුවෙන් දකින විදිහත්. ඊළඟට මේ පටාචාරා කියන කාන්තාව තමුන්ගේ සියලු සේසතම නැති කරගෙන තමුන්ගේ දරුවන්, දෙමව්පියන්, ස්වාමි පුරුෂයා මේ වගේ ඉතා අමාරු මානසික තත්ත්වයේ තියදී මේ වචනේ ඇසූ පමණින්ම ක්ෂණික සිහි එළඹවා ගැනීමකට පැමිණුණේ කොහොමද කියන එකත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. ඉතින් මේ බුද්ධ කියන ගුණය පුහුණු කිරීමෙන්, බුද්ධ කියන වචනේ කෙනෙකුට පිහිටා සිටීමෙන් කවුරු නැති වුණත්, නෑයෝ, දරුවෝ, තමන් පිරිවරා සිටියද අවශ්‍ය අවස්ථාවලදී මේ පිහිටට එන්නේ මේ බුද්ධ කියන ගුණය සමාදන් වෙච්ච කෙනෙකුට පමණයි. ඉතින් අපි කොහොමද මේ සුළු මොහොතකට හරි බුද්ධ කියන ගුණාංගය, බුද්ධ කියන වචනය අප තුළ ඇති කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඉතින් ඒක හොඳ උදාහරණයක්. ඉතින් ලොකු උදාහරණ නැතුව මේ මඩේ ලකින ඌරෙක් පිරිසිදු කරලා නාවලා පවුඩර් දාලා කියන්න අමාරුයි. ඉතින් ඒ වගේම තමයි අපිත් මේ බුද්ධ ගුණය පුහුණු කරන්න පටන් ගත්ත ගමන් ඉතා අමාරුයි. නමුත් සුළු කාලයක් හෝ මේ හුස්මට, ඇවිදින පායට, තමන්ගේ සිහිය එළඹ වූ පමණින්ම මේ බුද්ධ ගුණ කියන සුළු වශයෙන් තමන් තුළ පිහිටෙනවා. ඉතින් මේ අර මඩේ තිබ්බ ඌරව ගෙනල්ලා නැවතත් සුද්ධ කරලා පිරිසිදු කරලා පවුඩර් දාන වගේම නැවත නැවත කරන්න ඕනේ. ඌ තියන්න බෑ. ඒ වගේම තමයි මේ ගුණ අපි තුළ පිහිටා ගන්න හදනකොට මේ නැති වෙනවා. නැවතත් උත්සාහ කරලා අපි අප තුළින්ම මේ බහුලීකත කරන්න ඕනි. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉතින් උපදෙස් දුන්නා. කිව්වා වගේම චැලෙන්ජ් එකක් දුන්නා. ඉතින් අපි සියලු දෙනාමත් අදිෂ්ඨාන කරගමු ඒක අප තුළත් පිහිටා ගන්න. ඒක කරන විදිහ ස්වාමීන් වහන්සේලා විසින් අපට අත්පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ සතිමත් බව පුහුණු කිරීම කියලා අපි ඒකට ඉතින් කියනවා. මේ පත්‍රිකා දෙක මම ෂෙයා කරගන්නම් දැන්. මුලින්ම මේ වීඩියෝ පටි දෙකක් නිෂ්පාදනය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ පට දෙක නරඹලා ඒ පිළිබඳව මූලික අදහසක් ඇති කරගෙන මූලික උපදෙස් නිවැරදිව තමන් තුළ උකහාගෙන අවශ්‍ය වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. වීඩියෝ දෙක නැරඹීම පමණින්ම එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේ කරන්න අවස්ථාවක් තැනක් වෙලාවක් එහෙම නැහැ. ඕන තැනකට ඕන වයසක අවුරුදු 7කට වැඩි මම හිතන විදිහට මම හරි ඕන කෙනෙකුට මේ පුහුණු කරන්න පුළුවන්. ඊටත් වඩාම ඉතින් අද ධර්ම දේශනාවේදී ස්වාමීන් වහන්සේ කරේ ඕනෑම මානසික මට්ටමක තියෙන අයට මේක තමයි ඉතාමත් වැදගත්. ඕනෑම මානසික මට්ටමක ඉන්න අයට මේක පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒ පුහුණුව පටන් ගන්න දිනකට විනාඩි 5ක් 10ක් වේලාවක් වෙන් කරගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. උදේ හවස මූලිකව පටන් ගන්නකොට ඒක උදව්වක් වෙනවා. තමන්ගේ පුහුණුව පටන් අරගෙන සතියක් පමණ පුහුණුව සම්පූර්ණ කරලා අත්දැකීම් අප වෙත එවන්න පුළුවන්. කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? සතිමත් ඇවිදීම ගත්තොත් එහෙම පටන් ගත්ත විදිය, කකුලට තමුන් සතිය පිහිටුව විදිය කකුල්වල, ඊළඟට සතියෙන් පිට ගියා නම් යරිතින් කිව් වගේ ඌරගේ උදාහරණය, සතියෙන් පිට ගන්න බැරුණා නම් ඒක උනේ මොකද? නැවත සතිමත් උනේ කොහොමද? මේ විස්තර ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ආනාපාන සතිය කියන්නේ හුස්ම පැල්ල පිහිටා ඉන්න පුළුවන්, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම, එහෙම කයට සිත ගරගත් විදිහ ඒකෙත් විස්තර ඇතුළත් කරලා ඊළඟට තමුන්ගේ සතිය එදිනෙදා ජීවිතයේ හුරු කරගත්තේ කොහොමද, තමුන්ගේ රැකියාවේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට මේ සම්බන්ධ සියලු විස්තර ඉදිරිපත් කරලා අපට දන්නවා එවන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන Google Form එක සහ ඊමේල් ඇඩ්‍රස් එකත් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් සම ටයිම් එකේ 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting details මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාම හැම ඉරිදාම හැකි පමණ වැඩසටහන් සම්බන්ධ වෙන්න, තමුන්ගේ අත්දැකීම් අපව සමග බෙදා හදා ගන්න, එය තමුන්ගේත් වැඩසටහන සම්බන්ධ වෙන ආධුනික හෝ අපි කියන්නේ ගොඩක් කල් සතුටින් වපුහුණු කරපු එක්කෙනෙකුටත් එය වැදගත් වෙනවා, උපකාර වෙනවා. ඉතින් අප සමග තමුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න. ඒ වගේම කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරි කිරීමටත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට තිබෙන්නේ අද අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දවසේ අපට ලැබී තිබෙන වාර්තා සමාවෙන්න උපාලි මාමා අද දවසේ Q&A එක කරන්නේ. උපාලි මාමා සම්බන්ධ වෙලා ඉන්නවා.
ඉන්නවා
නදීප්. බොහොම පිං නදීප්. මට වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. දෙකම කොටස් දෙක වශයෙන් ලැබිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ වාර්තා ඉදිරිපත් කරන්න අවසරයි.
හරි.
අවසරයි ස්වාමීන් වහන්සේ සමා වෙන්න. ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව කොටස. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව වම දකුණ ලෙස සිතමින් ටික වේලාවක් දෙපා වලටම අවධානය යොදමින් සක්මන් කළෙමි. එක් පාදයක විලුඹ තද රළු ගතියක්ද, මැද කොටස බිම වදින විට සීතල ගතියක්ද, ඇඟිලි අග ටික හිරි වැටුණු බවක්ද දැනුනි. වම් පාදයේ දකුණු පාදයේ මෙන් තද ගති නොදැනුණද විටක සීතල උණුසුම් ගති දැනුනි. දකුණු පාදයේ විලුඹ වදින විට මුළු කයේම බර ගතිය ඒට දැනුණා වගේ. වම් පාදයේ සැහැල්ලු වගේ, සමහර විටක වතුරක ඇවිදිනවා වගේ දැනුණා. විනාඩි 45ක් පමණ මෙසේ සක්මන් කිරීමේදී සක්මන පටන් ගනිද්දී තිබුණු දෙපාවල ගති නැති වී සැහැල්ලු බවක් දැනුණා. සක්මන් කරන විට හිසේ සිවුම් වේදනාවක් දිවෙනවා වගේ දැනුණා. ඊළඟට පර්යංකේ ස්වාමීන් වහන්ස, දැන් විනාඩි 45ක සක්මණින් පසු මම දැන් මෙතනයි සිතා හිඳගෙන ආශ්වාස ප්‍රශ්වාසයටම හිත යොමු කළෙමි. ටික වේලාවකින් දැනෙන ආශ්වාස ප්‍රශ්වාස හොඳින් බලා සිටිමි. හුස්ම වාර 10ක් 15ක් හොඳට දැනුනි. ඉන්පසු ඉතා ටික වේලාවකට සිතුවිල්ලකට හිත දුවයි. ඉක්මනින් ඒ හඳුනාගත හැකිය. නැවත මූල කර්මස්ථානයට හිත යොදා භාවනා කළෙමි. ඒ ලෙස වරින් වර ආනාපාන සතිය කැඩි කැඩි ගියත් නැවත උත්සාහයෙන් දිගට භාවනාව කරමි. කයේ තැනින් තැන දැනෙන වේදනා ගති අමතක කර ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමා සිටිමි. ආශ්වාසයේ සිසිල් බව හා ප්‍රශ්වාසයේ උණුසුම් බව නොදැනීයයි. භාවනාව සාර්ථක කරගන්නට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, මං හිතන්නේ සක්මන ගැන තොරතුරු ගත්තොත් මේ හොඳ තොරතුරු ටිකක් තියෙනවා. ගැටලුවක් වශයෙන් සක්මනිය දැනෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට අර සාමාන්‍යයෙන් වෙන දේ තමයි ඔය සක්මනේදී යටිපතුලට දැනෙන දේවල්, වම් කකුල දකුණු කකුල වෙනස් විදිහට තේරෙන ගතිය හොඳට ලිය වෙලා තියෙනවා. වම දකුණු කියලා හිතලා ඇවිදිනවා නෙමෙයි, මෙනෙහි කරමින් වම තියදී වම කියලා මෙනෙහි කරමින් ඇවිදිනවායි කියන එක තමයි වාතාවේ මේ ව්‍යාකරණ වෙනසක් විය යුත්තේ. නැත්තම් කරන විදිහ හරියට කරලා තියෙනවා. ඒ වගේම අර කියවෙනවා ටිකක් වෙලා යද්දී ඒකේ විස්තර දැනෙන්නේ නැති ගතිය දැනෙන එනවා කියලා. ඒ කියන්නේ අපිට ඕනෑම අරමුණක් අරගෙන මෙනෙහි කරන්න පටන් ගද්දී අපිට අරමුණේ තියෙන පෞද්ගලික ලක්ෂණ ටික දැනෙනවා. ඉතින් ඒ පෞද්ගලික ලක්ෂණ බලා බලා දිගටම සක්මන් කරද්දී අපිට තියෙන ඒ කාය පිළිබඳ තියෙන සංස්කරණය ටික ටික අඩු වෙනවා. මොකද අපි ඒ පිළිබඳ හොඳට තොරතුරු වටේම දන්නවා. ඒකේ වම කොහොමද දකුණ කොහොමද හොඳට මේ ටික බලද්දී ඒක ගැන දැනුවත්භාවය තුළ අපිට ඒ පිළිබඳ තියෙන සංස්කරණය ටිකක් අඩු වෙලා ටික වෙලාවකින් පොදු ලක්ෂණ බවට පරිවර්තනය වෙද්දී ඒ පිළිබඳ තියෙන සංස්කරණය අඩු වෙලා ඒක පිළිබඳ තියෙන හැඟීම්, තියෙන කාය පිළිබඳ තියෙන හැඟීම් දැනීම් ටික ටික අඩු වෙලා ඒක නිකන් පොදු ලක්ෂණයකට නිකන් යනවා විතරක් දැනෙන මට්ටමකට අපේ හිත ඇදිගෙන යනවා. ඒකදී සක්මනේ ඒ විදිහට යනවා. පරියංකේදී වාර්තාවේ ලියලා තියෙන විදිහ අනුව කියවෙන දේ තමයි ටිකක් හිත පිට යන එකට, වේදනාව වෙන එකට පොඩි කරදරයක් වශයෙන් අරගෙන තියෙනවා. ඉතින් ඒක මේ නැවත නැවත ගණ්ඩ උත්සාහය හොඳයි. තව පහසු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ගියාට කමක් නැහැ. ඒ දිහා හොඳට බලලා ඒ පිළිබඳ හොඳ දැනුවත්භාවයක් අරගෙන ඒ පිළිබඳ වැඩි තරහක් කරදරයක් කරගන්න නැතුව නැවත මූල කර්මස්ථානයටම ආ යුතුයි කියන හැඟීමෙන් බලන්න නැතුව ඒ පිළිබඳ හොඳ සතුටු වෙලා ඒක ගියේ මගේ සිත ගියේ සිතුවිල්ලකට, මගේ හිත ගියේ වේදනාවකට, සද්දයකට කියලා දැනගත්තාම ඒ තරහ අඩුයි නම්, ඒ පිළිබඳ පශ්චාත්තාපය අඩුයි නම් වේගෙන් නැවත මූල කර්මස්ථානයට ඒම ස්වභාවිකයි. ඒ ගමන ස්වභාවිකයි. ඉතින් ඒකෙදි අපි තව මොනවා හරි පාලනය කරන්න වගේ ගියොත් ටිකක් වෙලා යනවා. ඒත් කමක් නැහැ. තව ටිකක් ඒ පිළිබඳ තරහ ගන්න නැතුව ටිකක් හිත ටිකක් සතිය වැඩි කරලා හරි මේ අර මුණක් පිට ගියා කියලා සතිය වැඩි වෙලා ඒක පිළිබඳ තරහ අඩු වුණාට පස්සේ බොහොම ස්වභාවිකවම ඉක්මනින් එයා අවශ්‍ය තැනට යනවා, මූල කර්මස්ථානට යනවා. මූල කර්මස්ථානේ වේදනාව ප්‍රකට වෙනවා නම් මූල කර්මස්ථානට වඩා, ඒතර වේදනාව මූල කර්මස්ථානය කරගෙන වේදනාව දිහා තරහක් නැතුව බලන් ඉන්න පුළුවන්. ඒ වේදනාවේ තියෙන ඒ නාම ධර්මයේ තියෙන මේ වේදනානුපස්සනාවේ දී සඳහන් වෙන ඒ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා පිළිබඳ, නැත්නම් තමන්ගේ තියෙන කාය දුක්ඛ කාය වේදනාව පිළිබඳ තරහකින් තොරව ඒ දිහා බලා ඉන්න පුළුවන් නම් ඒකත් ආනාපානයක් වගේ, ඒකේ ඇති නැතිවීමත් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි මූල කර්මස්ථානයේට නැවත ඒමම කියන එක දැඩීව ගන්න නැතුව පුළුවන් තරම් ආධුනික යෝගාචරයට කියන්නේ අපි මූල කර්මස්ථානයට ගන්න කියලා. ඉතින් ඒක ගන්න ගම තරහ ගන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව බොහොම නැවතිල්ලේ නිවිහැනහිල්ලේ මොකද්ද වෙන්නේ කියලා හිතර මොකද්ද වෙන්නේ කියලා බැලුවට පස්සේ අපිට ස්වභාවිකවම අර මූල කර්මස්ථානයට නැවත නැවත එන එක හරි ලස්සන ස්වභාවික සිද්ධියක් වෙයි. ඒක එතකොට ඒක පිළිබඳව අපි කතා කරද්දී ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ වාතාවේ. ඉතින් ඒකින්ද වාතාවේ විස්තර හොඳයි, ලියලා තියෙන හොඳයි. මේ සුද්ධ විය යුත්ත කියලා තියෙන්නේ අර අරමුණට නැවත නැවත ගැනීම සහ ඒ මේ නැතික මේ තියෙන පොඩි කනස්සලු භාවයේ විතරයි වාර්තාවේ අනුව දකින්න තියෙන්නේ. ඒකෙන්ද ඉදිරියට කරගෙන යන්න ගැටලුවක් නැහැ. නැවත නැවත වාර්තා කරන්න කියන එක තමයි තියෙන්නේ කියන්න. එකම දේ කියන්න තිබ්බත් කමන්නේ, ඒක හරි වාර්තා කරන්න. ඒ වගේම එදිනදා ජීවිතයේ තමන්ගේ සතිය වැඩ කරන අත්දැකීමකුත් එකතු කරන්න පුළුවන් නම් හොඳයි. මට වෙනදා තරහ ගියේමයි අද මේ වගේ සිද්ධියකදී මට මේ මේ විදිහට තරහා යන එක මම දැක්කා. ඒක මම පාලනය කරගන්න පුළුවන් වුණා වගේ එදිනදා ජීවිතයේ අත්දැකීමකුත් මේකට එක්කව කරන්න පුළුවන් නම් එතකොට දැනගන්න පුළුවන් Tamanටම මේ මට්ටම්. ඒ කියන්නේ ඉස්සරහටද යන්නේ මොකද්ද වෙන්නේ කියන එක එදිනදා ජීවිතෙත් එක්කත් ගැළපිලා යනවා. හරි, අපි යනවා ඊළඟ.
අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ, මට සමා වෙන්න මේ පරිමාම විනාඩියකට. ස්වාමීන් වහන්සේ වාර්තාව අපිට ඉදිරිපත් කරලා තිබුණේ මේ අපිට මුලින්දම වැඩසටහන් සම්බන්ධ වෙන කෙනෙක් කියනාට පළවෙනි වාර්තාව. ඒක නිසා අපි ඒ ඉදිරිපත් කරපු කෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ එන්කරේජින් ෆීඩ්බැක් එකට උත්තරයටත් මේ පද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැමදාම සම්බන්ධ වෙන වාර්තා ඉදිරිපත් කරන්න නොකරන අයටත් අපි මතක් කරනවා ආයමත් කාරුණිකව මේ වගේ ඉදිරියටත් වාර්තා ඉදිරිපත් කරන්න කියලා.
පළවෙනි වාර්තාව නම් වඩාම හොඳයි. ඒ අනුව නම් වාර්තාව හොඳයි. මේ එන ඉතින් කියන්න දෙයක් නැහැ, දිගටම කරගෙන යන්න පුළුවන් තරම් වාර්තා කරන්න කරන්න තමන්ගේ කමටහන් සුද්ධ වෙනවා. ඉතින් මාත් ඔය සෑහෙන කාලයක් කමටහන් අරගෙන ලොකු අමුදුරුවන්ගේ නිකන් පැයියා වෙලා ගන්න නැතුව හිටියා කමටහන්. ඊට පස්සේ මට බැන්න මොකද්ද යකු කමටහන් ගනින් කියලා. ගනින් කියන්නේ නිකන් මොකද මේ තියෙන්නේ මේ මේ කියලා. ඊට පස්සේ මම කරපු වැඩේ කවුරු ගත්තත් නැතත් මම ගත්තා අවුරුදු 3-4ක් කදිගට මොනවා කිව්වේ කියන්න දෙයක් නැහැ. ඒ වුණාට තියෙන මොනවා හරි දේ කියනවා. ඉතින් හැමදාම ඇත්තටම අලුත් කරුණක් ඉගෙන ගන්නවා. ඒකෙන් අපේ ඇත්තටම අපි දන්නවා කියලා හිතාගෙන අපි පැහිකම් ටික ටික අඩු වෙලා යන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ මොනවා හරි මේ වාර්තාකරණය. ඒකේ තමන්ට මොනවා හරි දෙයක් එකතු වෙනවා සහ තමන්ගේ ඇතුළත තියෙන දේවලුත් එළියට යනවා. ඉතින් ඒකින්ද මේක වාර්තා කිරීම හරිම වැදගත් මේකෙදි මේ විශේෂයෙන්ම ආධුනිකයෝ. ඉතින් අපි ගොඩක් වෙලාවට ඔය කමටහන් වැඩසටහන් කරන්න ගියත් කමටහන් දෙන්න කිව්වහම පුදුම ලැජ්ජාවක් තියෙන මිනිස්සුන්ට, ලැජ්ජා බය දෙකක්. මමුත් මේ මේ ටීවී වැඩසටහනක කියලා සින්දුවක් කියන්න ගියොත් අම්මත් කැමතියි දුවව ලස්සනට අඳලා යවන්න. ඒවට බය ලැජ්ජා දෙක නැහැ. නමුත් අර මේ වගේ හොඳ දෙයකට ටිකක් අපේ තියෙනවා පොඩි ටිකක් බයක් ලැජ්ජාවක්. නමුත් මේකට තමයි බය ලැජ්ජා දෙක නැති වෙලා අර්ධයට තමයි බය ලැජ්ජා දෙක ඇති වෙන්න ඕනේ. ඒකින්ද පුළුවන් තරම් පොඩි දේ වුණත් වාර්තා කරන්න. ගොඩාක් දේවල් තියෙනවා අපිට කියන්න. හැබැයි තනියම වුණොත් කියන්න දේවල් ගොඩාක් තියෙනවා පෞද්ගලිකව. නමුත් පොදුවේ කියද්දී ඒක පුළුවන් විදිහට වචනට දාලා සභාවට ගැළපෙන විදිහට ඉදිරිපත් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේට පාලිමාම කරගෙන
යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවනි වාර්තාව ඉදිරිපත් කරන්න.
හරි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. සක්මන. ඉතාම වේගයෙන් ගලා යන සිතුවිලි ධාරාවක් සමගම සක්මන ආරම්භ කෙලෙමි. බිම මත ඇතිවන්නා වූ පාද ස්පර්ශයන් වෙතද සතිය යොමු අතර මම සක්මන කරනවා වෙනුවට බිම පසුපසට චලනය වෙමින් මම එකතැන නැවතී සිටින පාවෙමින් ඉන්නා ස්වභාවයක් නිරීක්ෂණය විය. සිතුවිලි ඇතිවම සක්මනට බාධාවක් නොවීම සිතුවිලි සහිතව සක්මන සිදුවිය. කයේ චලනය තුළින් ඉතා අධික තොරතුරු ගලනයක් සිත තුළට ඇතුල්ලු අතර සතියද වැඩි වැඩියෙන් ඒ අනුව තව තවත් තීව්‍ර වෙමින් ඒ තොරතුරු ප්‍රවාහය අවශෝෂණය කරගන්නට විය. කයේ චලනය වෙත සතිය පිහිටුවීම නිසා ඇති වූ විවේකය ඉතා ප්‍රශංසනීය විය. සක්මන තව තවත් ඉදිරියට යන විට සිතුවිලි අතර හිඩැස් වැඩි වැඩියෙන් දැනෙන්නට විය. සිතුවිලි හිස් අවකාශයක් තුල කළ ත්‍රිමාන සිතුවමක් මෙන් කැඩි කැඩි කොටස් ලෙස දකින්නට හා දැනෙන්නට විය. තනි සිතක් වෙනුවට සිතද කොටස් ලෙස කැඩෙමින් බිඳෙමින් යන ස්වභාවයක් පෙනී ගියේය. එහෙත් සිත තුළ ගැඹුරින් තැන්පත් වූ ඇතැම් සිතුවිලි කොට්ටාස ඉතා ප්‍රබලවත් අඛණ්ඩවත් පවතිනු දක්නට ලැබුණි. එහෙත් එම සිතුවිලි කොට්ටාසයන් පවතින විටද සතිය විවිධ ලෙස පවතින බව නිරීක්ෂණය විය. සක්මන අවසාන වන විටදී සිත තුළ තැන්පත් බවක් හා සුවපහසු බවක් අත්දැක්කෙමි. පර්යංකේ ස්වාමීන් වහන්සේ සක්මන නිම කළ පසු ඒ සමගම සතිමත්තු ආනාපානය වෙත සිහිය පැවැත්වීමට යොමු වූයෙමි. හුස්ම රැලි අතරද හිඩැස් ඇති බවද හුස්ම රැල්ල චක්‍රාකාරව සිදුවන බවත් නාසය තුළ රෝදයක් කැරකවෙන්නාක් මෙන් හුස්ම රැල්ල සිය කම්පනය පෙන්වන බව නිරීක්ෂණය විය. නිරීක්ෂණය කරන්නෙකු ලෙස මාවම පෙනෙන විටදී එම මම යන නිරීක්ෂණය ගෙවී ගොස් නිරීක්ෂණය වීම යන සංසිද්ධිය පමණක් අත්දකින කාලාන්තරයන් අත්දකින්නට විය. ඇතැම් විට පර්යංකයේ තාවකාලික සිරගයක් මෙන් දැනෙන්නට විය. නියමිත කාලයේ ගෙවී යන තුරු මම නොයිස්තිල්ලෙන් ඉන්නා කාලපාරාසයන්ද අත්දැක්කෙමි. පාදයේ වේදනාවන් නැගී ආ අතර එවිට හුස්ම රැල්ල සමග එම වේදනාවන්ද එකට කැටි වී මිශ්‍ර වී යන හැටි අත්දැක්කෙමි. මේ සියලු සිද්ධීන් වෙත බලා සිටමින් සිත තුළ නැගී එන නොයිසිලිවත් බව දෙසද මම බලා සිටමින් පර්යංකේ නිම කෙලිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් සහභාගී වුණු සියලු දෙනාටත් සියලු පින් සහ කුසල් ධර්මයන් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීම පිණිස හේතු සැකසේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. උපමනයි ස්වාමීන් වහන්සේ.
වාර්තාව හොඳටම ලියලා තියෙනවා. ඉතින් ඒකෙදී වාර්තාව පුරා තියෙන කාරණයක් තමයි මේ කැඩි කැඩි තමන්ට සිද්ධි අව මේ තේරුම් යන එක. නැත්තම් ඒක අරමුණ පිළිබඳ නිශ්චිත සංඥාව පොඩි කැඩිවියාමක් තේරෙනවා මේ වාර්තාව පුරා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ අරමුණක හිත තියන්න කියලා අපිට පුරුදු කරේ. මේක ඒක ගණයක් වශයෙන් අපිට තේරෙන දේ ටික ටික කොටස් වශයෙන් අරමුණු කරාට පස්සේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන වශයෙන් අපිට මේක අපි වෙනමම තේරුම් අරගෙන කරලා යුත්තන් නෙමෙයි. අපි භාවනාවක දිගට කරගෙන යද්දී අපිට වෙන්වෙන් වශයෙන් මේකේ සංඥාව කොහොමද, වේදනාව කොහොමද වැඩ කරන්නේ, විඥානය කොහොමද වැඩ කරන්නේ කියන එක නම් නැති වුණාට ඒ සිද්ධි ටික අපිට තේරෙන්න ගන්නවා. ඉතින් අන්න ඒක තමයි මේ සක්මනේදිත් පැහැදිලිව කියලා තියෙන්නේ. මේ සිතුවිලි කෑලි අපිට එකපාර අපි ගොඩාක් කලබලකාරී මානසිකත්වයකදී මේ කෑලි කියලා එකක් තේරෙන්නේ. අපි ටට්ටක් ගාලා කෑලි ටික එක්ක අහු කරලා කතාව හදනවා. ඒක හදන්න යන්නේ තප්පරිනු බොහොම කෙටි කාලයක්. ඉතින් මේ කතාව හදද්දී අපි තේරෙන්නේ නැහැ අපි ගොතපු කතාවක් අපි ඇතුලේ මේ හදපු කතාවක් ඇතුලේ රඟපානවා අපිත් කියන එක අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ විදිහට අර කයට හිත ගන්න වෙන්නේ මොකද්ද? අර ඇතුළත කතාව හදන වේගය අඩු වෙනවා. ඒක එයාට හදන්න බෑ. මොකද අපි දානවනේ උපරිම මේ කයේ දැනීමට. කයේ දැනීම කියන්නේ පිටින් එන මේ ස්පර්ශයක් එක්ක දැනෙන දෙයක්. ඒ දැනීමත් එක්ක ඒ ස්පර්ශයෙන් මොකද්ද මේ කයට දැනෙන්නේ කියන එක හොයන්න ඇතුළත කතාව හදන්න තියෙන කාලේ අඩු වෙනවා. ඒ කාලේ අඩු වීමත් එක්ක ඇතුළත කතා හැදීම නතර වෙනවා නෙමෙයි. නමුත් අපිට වැඩිපුර හදන එක ටික අඩු වීමත් එක්ක අපිට තේරෙනවා මේ ඇත්තටම කතා හදන්න එන්නේ චූටි සිතුවිලි කෑලි ටිකක්. ඒ ටික එකහො කරලා ඒකට පණ දෙන එක තමයි මේ කරන්නේ. ඉතින් ඒක දැරලා ලස්සන කතාව ලොකු සංසි කියනවා. අර මේ යාළුවෝ දෙන්නෙක් දෙපැත්තකට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන යනවා. එක යාළුවෙක් යාළු තුන් දෙනෙක් මං හිතන්නේ. ඔව් යාළු තුන් දෙනෙක් ගිහිල්ලා තැන් තුනකට ගිහිල්ලා සාත්‍රය ඉගෙන ගන්නවා. එක යාළුවෙක් ඉගෙන ගන්නවා. එක ඇට කටුවක් දුන්නාට පස්සේ ඇට සැකිල්ලම හදන්න. අනික් යාළුවා ඉගෙන ගන්නවා ඒකට මස් හදලා මස් තියලා ඊට පස්සේ හාමක් තියලා ඒ සතාව නිර්මාණය කරන්න ඉගෙන ගන්න ඉන්නවා. තුන්වෙනි එක්කෙනා ඉගෙන ගන්නවා මේ ඒ සතාවට පණ දෙන්න. ඉතින් මෙයාලා කැලේ මැද්දෙන් එද්දී ගෙදර එද්දී මේ ශිල්ප සාත්‍ර ඔක්කෝම ඉගෙනගෙන මේ තුන් දෙනාම කතා වෙලා එක දවසක ගෙදර එන්න තමන්ගේ ගෙවල් වලට එන්න එද්දී මගදී හම්බෙනවා මේ ඇට සැකිල්ල. ඇට කටුවක්. ඉතින් අර ඇට කටු ගැන දන්නේ එක්කෙනා එයාට අක් ගාලා ඇට සැකිල්ල හදනවා. දෙවෙනි එක්කෙනා මේ මස් බෝලා හම තියලා ඒ සතා නිර්මාණය කරන සතෙක් විදියට. තුන්වෙනි එක්කෙනා මේ සතාට පණ දෙනවා. පණ දුන්න ගමන් මේ සතා කොටියෙක් වගේ කියලා හිතමු අපි සිංහෙක් හරි. සිංහයා කෙලින්ම අර තුන් දෙනාම මරන් කනවා. ඉතින් ඒක තමයි අපිට වෙන්නේ. අපි මේ ඇට සැකිලි වගේ කෑලි කෑලි එක්කව ගල්ලා හම් දාලා මස් දාලා මේ ටික ගල්ලා අන්තිමට පණ දෙනවා. පණ දීලා අපිවමයි කන්නේ. ඉතින් බලපුවාම මේ සමහර තැන්වලදී අපිට තේරෙනවා මේ තැනදී අපි කතා නොකර හිටියානම් ගොඩාක් හොඳයි. නමුත් අපිට ඒක එතනදි කරන්න බෑ. සමහර කාලවල තියෙනවා අපිට තේරෙන්නේ නැහැ අපි යට වෙලා ඉන්නේ කියලා. ඒ නමුත් අපිට මේ වගේ මේ කයේ තියෙන අරමුණත් එක්ක ස්පර්ශයත් එක්ක නැත්තම් මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ සෙන්සර් පහෙන් ගන්න තැනට අපේ හිත තියන්න ඇතුළත කතා ගෙතීමේ ස්පීඩ් එක නැත්තම් වේගය අඩු වෙලා අපිට පේන්න ගන්නවා මේ ගොතන ගෙතීම. මේ මායාකාරී විදිහට තැන් තැන් වලින් අරගෙන මොනවද කතාවක් හදනවා. හදලා අපි ඒකේ අපි ඇතුළට රඟපෑවට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා අපිව මරන් කනවා ඒ සංස්කරණය. ඒ වගේම තමයි පරියන්කෙදිත් හොඳට කියවෙන දේ තමයි මේ විදිහට හොඳට විස්තර යන අතරේ අන්තිමට මේ නිරීක්ෂකෙක් නැහැ කියලා තේරෙනවා. මේ මමයා නැතත් මේ වැඩ ටික යනවා. හොඳටම යනවා. මමයාත් ආයෙ රිංගනවා. මමයා රිංගපුවාට පස්සේ තමයි තේරෙන්නේ මේ ඉන්න හිතෙන්නේ නැහැ. නැගිටින්න හිතෙනවා. නැත්තම් මේ තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා හිතීමත් එක්ක හිරගයක් වගේ අපිට දැනෙනවා. ඒක හොද්දට තේරෙන්නේ මේ පැයක් අදිස්ථාන කරගෙන නැත්තම් හවස එකේ ඉඳන් දෙක වෙනකන් පරියන්ක දානවා කියලා හිතාගත්තොත් දෙක වෙද්දි ඉන්න බෑ. දෙකට කලින් කොහොම හරි නැගිට ඕනවා. නමුත් දෙක කියන එක ඔළුවේ නැත්තම් එයා සමහරවිට දෙකමාර වෙනකන් පරියන්ක ඉඳලා. එතකොට අපේ විඤ්ඤාණයට මොකක් හරි එකක් දුන්නට පස්සේ ටාගට් එකක් ඌට ඉන්න බෑ. ඌ ඒක කඩන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කැඩීම හරහා අපේ හිත අවුස්සන්න පුළුවන් නම් විඤ්ඤාණය ඒ හැම දෙයක්ම කරනවා. ඒ හැම දෙයක්ම කරනවා. එයාට පුළුවන් කොහොමද අපේ දේශය අපේ කාමයේ අවුස්සන්න. එයා ඒක දෙපැත්ත අපිට කර කර අපිට කියනවා හරි දෙක වෙනකන් ඉන්න ඕනේ නැ දැන් නැගිටිනු. ඊට පස්සේ නැගිට්ටට පස්සේ කියන අපරාධ දෙක වෙනකන් ඉන්න තිබ්බා කියලා. පැයක් ඉන්න තිබ්බා කියලා. ඊට පස්සේ පැය කරගෙන යදි මැදදී කියනවා ඌක හිටියත් එක නැතත් එයා වැඩක් නැහැ නේද ඉතින් නැගිට්ටත් මම යන්නේ හිටියත් මම යන්නේ කියලා එයා මොනවා හරි පැහිකමක් දාලා නැගිට්ට උනවා. නැගිට්ටට පස්සේ ආයෙගෙන අපරාධ ඉන්න තිබ්බේ කියලා. හිටියට පස්සෙත් කියනවා ඌක හිටියට ඉතින් වැඩක් නැහැ කියලා. අර එයා ඒ දෙපැත්ත කරකෝ අපිව ඇතුළත කොහොමද අවුස්සන්නේ මේ හැම දෙයක්ම මේ විඤ්ඤාණය තුලින් කියනවා. ඒක මේ දෙවෙනි වාර්තාවේ පරියන්කේදී හොඳට පැහැදිලි වෙනවා මේ ඉන්න බැරි කුයි කුයි ගාන ගතිය. ඉතින් ඕක ඔය විඤ්ඤාණයේ කෘත්‍ය මේ ලෝකේ දන්න හින්දා තමයි මේ සෝෂල් මීඩියා නැත්තම් මේ මාකටිං කැම්පේන් වල කරන්නේ අපේ මේ විඤ්ඤාණය දන්නව අවශ්‍ය නැහැටි. එයා දේශයට බර එකක් දැම්මුත් මේ මුළු ලෝකෙම භාගයක් විතර බලනවා. කාමයට අවිසෙන එකක් දැම්මුත් ලෝකෙම බලනවා. ඒ වගේ වැඩිපුරම මේ ද්වේෂය මේ රාගේ අවුස්සනවා. ඉතින් ඒකෙන් ඇතුළතදී තියෙන මෝහය තමයි. ඉතින් මෝඩකම හින්දානේ අපි ඒකවල බලන්නේ. ඉතින් එයාලා ඒ අවිස්සීම තුළ එයාලගේ මාකටිං එක කරගන්නවා. නැත්තම් එයාලගේ දේශපාලන කෘත්‍ය කරගන්නවා. ඉතින් ඒ වෙලඳාම දේශපාලනේ වගේ මේ හැම දෙයකම අපේ මේ විඥාණයේ තමයි එයාලා මේ රිසර්ච් කරන්නේ. මොකද්ද මෙයාලව පැය 24ම තියාගන්න පුළුවන් අන්තර්ජාලය තුල මොකක් දීලාද? ඉතින් අන්න ඒක ඒ වයසට අනුව හරියට ටාගට් කරලා දෙන එක තමයි අද කියනවා ඒක මේ ඒක ව්‍යාපාරය කියන්නේ ඒක හොඳ දෙයක්. ඒකෙන් ගොඩාක් සල්ලි උපයන්න පුළුවන් කියලා උපයන්න නෙමෙයි මේ කරන්නේ විඥානේ තව කෙනෙක්ගේ විඥානේ අවුස්සන එක තමයි උදේන රෑ වෙනකන් කරන්නේ. ඉතින් මේ අවුස්සන ද්වාරයක් පසා තමන්ගේ විඥානියත් ඇවිස්සෙනවා. ඉතින් නමුත් මේ විදිහට පරියන්ක කරගෙන යද්දී අපි අර රූපයෙන් කාය සංකාර ටිකක් අපි රූපය ගැන තියෙන දැනීම අඩු වෙනවා. ආනාපානෙද තමන් කය ඉඳගෙන ඉන්න කය තේරෙන්නේ නැහැ. හතක් උඩ හතක් තියන් ඉන්නවා නම් ඒ දෙක ගෑවිලා කියලා තේරෙන්නේ නැහැ. මේ වගේ අර මේ මේ පෞද්ගලික ලක්ෂණ වලින් පොදු ලක්ෂණ වලට එන්නේ එන්න මේ රූපය පිළිබඳ තියෙන හැඟීම නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන වේදනා සංඥා සංකාර විඥාන. එතකොට වේදනාව පිළිබඳත් උපේක්ෂා මට්ටමකට ආවොත් උච්චාවචනේ අඩු වුණොත් මේ දුක හෝ සැප වේදනාවෙන් ටිකක් මැදට ආවොත් ඊට පස්සේ ඔන්න මේකේ තියෙන මායා ගතිය මේ දුක එකපාරවට සැප කියනවා. මෙන්න මේ තද බල පිටේ වේදනාවක් එනවා. එකපාරට තිහිගින් වේදනාවක් නැතිලා යනවා. මේකේ තියෙන මේ විකාර ගතියත් දැනගෙන මේ මේ ඊට පස්සේ අපිට තේරෙනවා මේ පොඩි පොඩි කෑලි කෑලි එක්කහු කරලා මේ චූටි චූටි වේදනාව එක්කහු කරලා කියනවා මගේ පිටේ වේදනාවක් කියලා. ඒ වේදනාවට හිත තිබ්බහම පිට කියලා කතාවක් නැහැ. වේදනාව සියුම් තැනක චූටි තැනක ඇති නැති වෙනවා. ඒක ඒ එක තැනක් බැලුවා නම් එතන කවදාවත් ආයේ ඒ වේදනාව එතන හටගන්නේ නැහැ. වෙන තැනක ටක් 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 ගාලා බොහොම වේගෙන් නැති වෙනවා. එතකොට පිට කියලා හැඟීමක් නැහැ. ඉතින් මේ සංඥාවේ තියෙන මේ පොඩි පොඩි දේවල් එක්ක මේ සංස්කරණය ටට්ටක් ගාලා වෙනවා. පිට කියලා හැදෙනවා. නැත්නම් ඒ එක එක දේවල් දැන් හිටියා ඇති, දැන් නැගිට්ටනම් හරි, දැන් මේ කොන්දේ වේදනාවක පොඩ්ඩක් කොන්ද කෙලින් කරානම් හරි, හුස්ම මේ දැනෙන්නේ නැහැ නේද? මොනවා හරි හැම දෙයකටම ඇතුළත කතාවක් සංස්කරණයක් සිදු වෙනවා. ඉතින් මේ සංස්කරණයත් අර කෑලි කෑලි එක්කහු කරන්නේ නැතුව හිටියට පස්සේ ඒ සංස්කරණයත් තේරෙනවා අපි විසින්ම කරන දෙයක්. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේක දකිද්දී විඥානය කොටු වෙන හින්දා විඥානයක බලන්න ඉඩ සලස්සන්නේ නැහැ. ඒක හින්දා අපි නැගිටින්නේ ඇත්තටම ප්‍රශ්නයක් නැතුව. පරියංක වේදනාවක් නැහැ, කරදරයකුත් නැහැ, හොඳට ඉන්න පුළුවන්. හැබැයි ඉන්න බෑ. ඉතින් අන්න එතනදී තමයි අපිට තියෙන්නේ මේ විඥානය කරන සටකපට මායා ගතිය එතනදී අල්ලන්න නම් අපි පුළුවන් තරම් මේ මෙයා මොකද්ද මේ කියන්නේ හැරෙන පැත්තට මෙයාත් හැරිලා අපි එයාගේ පැත්තෙන් හිතන්න ගත්තොත් අපි අහුවෙලා අපි ඒකින්ද දෙවැන්නෙක් වශයෙන් මේ ඇතුළත වෙන දේ මේ කුයි කුයි ගාන ගතිය එකපාර නැගිටින්න හිතෙන ගතිය ආවට පස්සේ හරි ප්‍රශ්නයක් නැහැ. දැන් නැවතිලා හිතන්න ඕනේ මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ. දැන් නැගිටලා කොහෙද උඹ යන්නේ? නැගිටලා උඹ මොකද්ද කරන්න හදන්නේ කියලා එයා තමන්ගෙන්ම තමන් ප්‍රශ්න කරලා ඊට පස්සේ නෑ හරි කමන්න තව පොඩ්ඩක් ඉඳලා නැගිටිනවා වගේ පැය ගණන් ඉඳ කියනවා නෙමෙයි මම මේ තමන්ගේ අර කමටහන් සුද්ධ වෙන තැන අර අන්තිම මොහොතේ මේ විඥානය විසින් කරන කපටි ස්වභාවය එයා අපිට ක්ලියර් වෙලා යද්දි හොඳට තැම්පත් වෙලා යද්දි මෙයා සමහරවට ඉඳ දෙන. ඒකින්ද තමයි මුළු ජීවිතේම යෝගාවචර ජීවිතේ දිගටම කරගෙන යද්දි යෝගාවචර භාවය ටික කාලෙකින් නැති වෙලා යනවා. ටික වෙලා ටික කාලෙකින් අවුරුද්දක් දෙකක් තුනක් ගියාට පස්සේ සමහරලාවට වැඩිපුර භාවනා කරන්නේ නැහැ, කමටහන් ගන්නෙ නැහැ. ඒ වගේ අපිට අර යෝගාවචර ජීවිතෙත් මේ මේ විදිහටම මේ පරියන්කයක් විදිහටම අර විඥානෙ විසින් දැන් ඕව අවශ්‍ය නැහැ, දැන් නැකිටලා යන්න කියනවා වගේ අපිව මේ එයා එක එක පැතිවලට යවනවා. ඉතින් ඒක හරියට කමටහන් සුද්ධ කරගත්තොත් සහ තමන් දෙවෙනියෙක් වශයෙන් තමන් දිහා බලන්න පුරුදු වුණාට පස්සේ පුළුවන් මේක නැවත අල්ලගන්න. ඒකින්ද වැඩි විස්තරයක් කිව්වේ හොඳයි වාතාව දිගටම මේ කරගෙන යන්න උත්තේජකයක් වශයෙන් තමයි නැත්තම් උත්ප්‍රේරකයක් නැත්තම් වර්ධනය වීමට උදව්වක් වශයෙන් තමයි වැඩි විස්තරයක් සඳහන් කරේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. නදීප් මට ලැබිලා තියෙන වාර්තා නම් එච්චරයි.
කොහොමත් සුතින් පල්මාම අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ස්වාමීන් වහන්ස වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන්.
දෙන්නත් කලින් අන් උස්සලා තා.
ඒක තමයි. උපාලි මම පුළුවන් නම් ඉදිරියට කරගෙන යන්න වාචික ප්‍රශ්න තියෙනවා නම් ඒ ටිකත් මැනේජ් කරන්න පුළුවන්ද?
රාජික
අතවස්සලා තියෙනවා දැනටමත්. ආ බොහොම අපේ.
රාජික ආයි.
ආ බොහොම පින් නදීප් සහ උපාලි මම දෙන්නටම අවස්ථාව ලබා දුන්නට අවසරයි ස්වාමීන් වහන්ස. මේ මට ප්‍රශ්නයකට වඩා ඇත්තටම ප්‍රකාශයක් කරන්න හිතුණා අද මේ වෙලාව හම්බෙච්ච වෙලාවේ. කාරණා දෙකක් ගැන ඒක අද ධර්ම දේශනාවටත් සම්බන්ධ නිසා මම හිතුවා ඉදිරිපත් කරන එක හොඳයි කියලා. දැන් මම ගැන ගත්තොත් ස්වාමීන් වහන්සේ මම මේ වැඩතරණ සෑහෙන වරක් කියලා තියෙනවා. මගේ තියෙන හැබිට් එකක් තියෙනවා, පුරුද්දක් තියෙනවා, නැත්නම් ඇබ්බැහියක් තියෙනවා. මේ මන් නිකන් නිතරම නිකන් අර මල් යායක් පහු කරගෙන ගිහිල්ලා නිකාර ගුගුඩක වහන ස්වභාවයක් මගේ තියෙනවා. يعني නිතරම අර සතුටු වෙන්න පුළුවන් දේවල් වලට වඩා අල්ලන්නේ නිකන් දුක් වෙන දේවල් අල්ලන්නේ ෆ්‍රික්ෂන් එක අල්ලන ගතිය වැඩි මගේ. ඉතින් මේ ඌක කාලයක් තිස්සේ ගියාට මම මේ ඇත්තටම අද උදේ එක්ස්පීරියන්ස් කරා දැන් ඔය හැපිනස් ඉස් චොයිස් කිව්වට මට කවදාකවත් ඕක එක්ස්පීරියන්ස් කරලා නෑ මම. ඒ කියන්නේ මම හිතන්නේ මට නිතරම දුක වෙන දේවල් වෙනවා කියලා. හැබැයි අද උදේ ඔහොම එක අවස්ථාවකදී මට ඕන නම් මේ දුක වෙන දෙයට ෆ්‍රික්ෂන් එක අල්ලන්න පුළුවන්කම තියෙද්දි මම ඒක කරනවද මේක කරනවද කියලා හිතන වෙලාවක මම ඒක අත්හැරලා වෙන දෙයක් තෝරගත්තා. දැන් මෙච්චර කාලෙකටත් මට ওই ඔප්ෂන් එක තිබුණා. ඒ වුණාට අර මීයා අර බලන්නේ චීස් කැලද පාන් කැලද චීස් කැලද පාන් කැලද කියලා මම හැමදාම දුක පැත්ත ඇල්ලුවාට අද ඒක අතහැරලා අනිත් පැත්ත අල්ලන ස්වභාවයක් මම දැක්කා. එතකොට ඒකත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි මේ වර්තමාන මොහොත කියන එක කොච්චර ප්‍රබලද කියන එක. කියන්නේ අපිට කොච්චර දේවාධිපතියේ චොයිස් ඔප්ෂන් එක තිබ්බට අපි නිතරම අර දුක හිතෙන ස්වභාවය ඇල්ලුවාට අපිට එක මොහොතක පුළුවන් වුණොත් ඒක අත්හැරලා අනිත් පැත්ත අල්ලන්න එතනින් පස්සේ ගොඩනැගෙන දුක් ගොඩකට ඒක නැවතීම් පිටක් වගේ කියන එක මම පොඩ්ඩක් අද එක්ස්පීරියන්ස් කරා. මට හිතුණා ඒක කියන්නේ කලේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ඇත්තටම මේ දවස්වල අපේ හස්බන්ඩ්ත් නැහැ. මේ දරු තුන්දෙනාත් එක්ක මම තනින් වටේ ටික් කරගෙන ඉන්නේ. ඊයේ මේ අපේ පොඩි අපේ Zoom එකේ පොඩි ප්‍රහාරයක් එල්ල වෙලා පොඩ්ඩක් රෑ වුණා. ඊයේ නිදා ගන්නත් යනකොට ඒ කඩිකු ටික විසදලා මේ සෑන්දට යනකොට මේ ඇත්ත එක මම චෙස් ගහනවා මේ දවස්වල යාගේ මේ මම යාගේ ස්ක්‍රීන් ටයිම් අඩු කරන්න. ඉතින් ඊයේ දවසටම ඔය අනිත් වැඩ නිසා ඇත්ත එක චෙස් ගහන්න බැරි නැහැ. යාකව 11ට විතර ගියේ. අද චෙස් ගහුවේ නැහැ කියලා චෙස් උත් ගහන්න නැහැ. ඊපස්සේ රෑ නිදා ගන්නකොට පොඩක් පරක්කුයි. අද උදේ නැගිටිනකොට ඒක නිසා ළමයි නැගිටින්න පරක්කු වුණා. අද ස්විමින් තියෙන දවස ළමයින්ගේ. ඉතින් ඒ පරක්කුවත් එක්ක සාමාන්‍යයෙන් මම ස්විමින් එක යන දවසට මට එක්ක යන උනස්බර් නැතුව මේ මම හරි ස්ට්‍රෙස් සහ ළමයින්ට සාමාන්‍ය මම කෑ ගහනවා. කෑ ගහනවා කියන්නේ මට තේරෙනවා මම කෑ ගහනවා මම මෙහෙම නොකළ යුතුයි කියන එක මම හැමදාම අත්දැකන. ඒනාල මට එක ටිකක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් වගේ යනවා ගොඩක් වෙලාවට. මට දැන් අද උදේ මම දැක්ක දෙයක් තමයි මට තේරුණා දැන් ඔන්න මට තරහ එනවා. හැබැයි මම හිතුවා නෑ තරහ ගන්න නෑ. පුළුවන් තරම් හොඳින් වැඩ ටික කරගන්න බලනවා කියලා. කියන්නේ මම තරහ ගන්න නැතුව මේ මගේ වර්තමාන මොහොත දූෂණය කරගන්න නැතුව මම වැඩේ කරනවා කියලා වගේ නිකන් එහෙම උත්සාහයක් ගත්තා ඇත්තටම. එතකොට මට තේරෙනවා දැන් ළමයි වෙනදා වගේම තමයි. මාත් වෙනදා වගේම තමයි. හැබැයි මම අර ඒ මොහොතේ හිටියා නෑ නෑ මං මේ පුළුවන් තරම් හොඳින් මේ වැඩේ කරනවා මම මේක තරහ ගන්න නෑ කියන ඉඳලා මේ කොහොමාරි පරක්කු තුනක් චුට්ටක්. හැබැයි ළමයින්ට කෑ ගහන්න නැතුව කොහොමාරි එච්චර සැර කරන්න නැතුව වැඩේ කරගෙන මම විනාඩි දෙකයි පරක්කුනේ ස්විමින් වලටත්. ළමයින් ගිහලා ස්විමින් කරලත් ආවා. අන්තිමට බැලුවා මමත් සතුටින්. ඒ කියන්නේ ඇත්තටම කෑ ගැහුවා නම් එහෙම ළමයිතුත් අප්සෙට්. ඊට පස්සේ ඒගොල්ලන්ට කෑ ගැහුවා කියලා මමත් අප්සෙට්. ස්විමින් වලටත් ලොකුවට පරක්කු වෙලා නෑ. එහෙම සත්‍යයක් තියෙන අතරේ මේ අර ඒ වර්තමාන මොහොතේ චොයිස් එකත් එක්ක අර හැපිනස් ඉස් චොයිස් කියන එක ඇත්තටම මම එක්ස්පීරියන්ස් කරා අද උදේ මේ කාරණේ. අර ස්වාමීන් වහන්සේ බණ ටික වගේ අර ඌරා මඩේ දදා පුහුණු කරපු පුහුණුවේ යම් ප්‍රතිඵලයක් අද තිබුණා කියලා මට හිතුණා. ඉතින් ඒක දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හැමදාම මේ අපි මේකට පුරුදු කරන්න උත්සාහ කරන අපි යොමු කරන්න උත්සාහ කරන. ඉතින් ඒක නිසා මේක උන්වහන්සේලා ඒවා කල්යාණ මිත්‍රයෝයි මේ හැමදාම සම්බන්ධ වෙන පිරිසත් එක්ක මට හිතුණා මේ වෙදා හදාගන්න එක හොඳයි කියලා. ඉතින් ඔබ වහන්සේට තවත් මට දී යුතු උපදේශයක් අවවාදයක් තියෙනවා නම් පාද නමස්කාරයෙන් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ බොහොමති.
හස්බන්ඩ් කොහෙ ගිහිල්ලාද?
එයා ස්වාමීන් වහන්සේ දාලා ගියා.
ආයෙක තම දාලා ගියාද? නෑ එහෙම ගන්න නෑ නේ නේ.
නෑ හස්බන්ඩ් ස්වාමීන් වහන්සේ රාජකාරී වැඩකට රටින්
ගිහින්. ඔව් ඒක තමයි. අපි දැන් ඒ මතක් කරන්න ඕනේ කාරණේ තමයි අපිට අර තියෙනවනේ මේ අනිපිත්ත අපාණ හිත ශුන්්‍යත කියලා සිත් තුනක්. ඉතින් ඕකේ අනිමිත්ත සිත්තු සමාධිය යන්නේ ගොඩක් වෙලාවට මේ අනිත්‍යත් එක්ක තමන්ගේ ශීඝ්‍ර වෙනස් වීමත් එක්ක ඇති වෙන සමාධියක් ඒ එක්ක යන දෙයක්. ඒ වගේම අපණිහිත යනවා ගොඩක් කලාවට දුකත් එක්ක. නැත්තම් ඒ දුකේදී මට මේ මතක් කරන්න ඕන කාරණේ තමයි මේ දුකේදී අපණිහිත කියන එක හරි ප්‍රධාන හේතුවක් වෙන්නේ අපි ගොඩක් ඒත් එක්ක ඇති වෙන බලාපොරොත්තු. ඒ යන චරිතත් එක්ක තියෙන ස්වභාවය තමයි ගොඩක් බලාපොරොත්තු ඇති වෙනවා අපිට. ඒ බලාපොරොත්තු කැඩීම තුළ තමයි ලොකු දුකක් ඇති වෙලා ඒ දුක ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ. ඉතින් ඒකෙදි තේරෙනවා ගොඩක් වෙලාවට මේ බලාපොරොත්තු නැතුව වැඩක් කරනවයි කියන එක මේ හරි අසාමාන්‍යයි. ඒක අපිට හුරුම නැහැ අපේ සංසාරේ. ඒක ඒ සංසාරේ ඒක හුරු කරා නම් අපි මෙච්චර කල් ඇවිල්ලත් නැහැ. ඒකින් හින්දා අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ අපේ චරිත ස්වභාවය අඳුරගන්න ඕනේ. එතකොට අපි ගොඩාක් වෙලාවට දුක හිතෙන්නේ අපි ගොඩාක් බලාපොරොත්තු ඇති වෙනවා. අපි ගොඩාක් බලාපොරොත්තු ටට්ටක් ගාලා ඇති වෙනවා. ඒ සංස්කරණය සිදු වෙනවා. ඉතින් ඒක කැඩීමත් එක්ක වැඩ කරද්දී අපිට ඒ බලාපොරොත්තු ඇතිවීම අල්ලගන්න පුළුවන් නම් ඔය විදිහට අපිට ටට්ටක් ගාලා එවෙල තේරෙන්න ගන්න පුළුවන් හරිය. නැහැ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි මම දවසක් කර ලොකු සංසේ කීයක් අරගෙන ලීයක් කපන ලීයක් ඉරනවා. ලීයක් ඉන්න ගම මාත් මෝඩය වගේ ගිහිල්ලා ඇව්වා මේ මොකටද ස්වාමීන් වහන්සේ මේ කපන්නේ කියලා. යකෝ මංවත් දන්නේ නැහැ කටවහන් ඉඳපන් කිව්වා. ඉතින් මං බැලුවා යකෝ මේ බලාපොරොත්තු නැතුව වැඩක් කරන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒක මේ ජීවිතයට හුරු කරගත්තට පස්සේ ඉතින් ඇත්තම ඒක මේ හරි ලෝකෙට මහ ජෝක් එකක්. අද ඒ දේවල් කරන්න කියලා මමත් හොඳට බැනුම් අහගෙන තියෙනවා ලෝකයාගෙන්. ඒ වුණාට මට එන සොමියක් තියෙනවා මේ බලාපොරොත්තු නැතුව වැඩක් කරද්දී. මේ සත පහකවත් ගිහිල්ලා බණක් කියන්න ඉඳගද්දිවත් ඔළුවේ අයිඩියා ගන්න නැහැ සමහරවිට. ගිහිල්ලා ඉඳගෙන ගියාම මොනවා හරි ටිකක් කියවෙනවා. ඒ කියවෙන එකට ඒ ස්වභාවිකත්වයට ඉඩ දුන්නාට පස්සේ අපිට වඩා හොඳට බණ කියනවා මේ ස්වභාවිකව වෙන ක්‍රියාදාමය. හැබැයි පැහිය වගේ අපි වොම් කියන්න ගියාට පස්සේ අපිට එනවා එන ස්ට්‍රෙස් එකක් එනවා, බලාපොරොත්තු කැඩීමක් එනවා, දුකක් හට ගන්නවා. ඉතින් හොඳට තේරෙනවා සමහරවිට මේ සිල්පද සිල් දෙන්න යද්දී සමහර තැන්වලදී සිල් දෙද්දී ඔන්න අට සිල් ටික මතක නෑ වගේ ඔළුවට එනවා. දස සිල් දෙන්න යද්දී දස සිල් ටික ඔළුවට මතක නෑ වගේ ඔළුවට දෙනවා. හැබැයි දස සිල් දීගෙන යද්දී හොඳට තේරෙනවා මේ සිල් දෙන එකට සතිමත් තුලා නිකන් ඒක හොඳටම කරන්න කිව්වොත් කරගන්න බෑ, අමතක වෙලා යනවා, මොකක්වත් නැහැ. හැබැයි ඊට වඩා සතිමත් භාවයක් ඇති වෙන්න ඕන. මේ සිස්ටම් එකේ අවුලක් නැහැ, මේ පද්ධතිය යනවා ස්වභාවිකවත්වයෙන්. මම දන්නවා අනිවාර්යෙන් ඇතුළත මෙමරිස් තියෙනවා. එයා දස සිල් දන්නවා. එයා දෙයි පාඩුවේ පොඩ්ඩක් උඹ පැත්තකට වෙලා ඉඳපන් කියලා මම එයා පොඩ්ඩක් ඈත් කරපුවාම අන්තිම සිල් දීලා ඉවරනකන්වත් දන්නේත් නැහැ. 10ම හරියටම දීලා 10 හරියටම දීලා කිසි ප්‍රශ්නයක් නැහැ. අර ස්වභාවිකත්වයට ඉඩ දෙන්න බැරිකම අපේ ගොඩාක් කාලවල තියෙනවා. අපි ඒක කන්ට්‍රෝල් කරන්න යෑම, අපි ඒක හරියටම පර්ෆෙක්ෂන් හරියටම මේක කළ යුතුයි කියලා බලාපොරොත්තු ඇතිවීම සහ මේක වරදීද කියන ඒ බලාපොරොත්තු, කියන්නේ වරදින් නැතුව කරන්න, ඒ වගේ කරුණුවලදී අපි ගොඩාක් වෙලාවට අපේ බලාපොරොත්තු නැතුව වැඩක් කරද්දී පුදුම ඒ තියෙන සතුට අතරින් පතර අපිට අහු වෙනවා. හැබැයි එකයි දෙකයි අහු වෙන්න ඕනේ. ඊට පස්සේ දිගටම මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ගතිය එනවා. ඊට පස්සේ ස්වභාව ධර්මයට ඉඩ දෙන ගතිය පැහිකම් අඩු වෙන්න ගන්නවා. ධර්මයට ඒ තියෙන ජෝක් ටික පේන්න ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ අන්තිමට මේ බලාපොරොත්තු නැති හිතර තමයි කියන්නේ අප්පනිහිත කියලා. අප්පනිහිත ඉතින් ශුන්්‍යත පැත්තට යනවා අනාත්මයත් එක්ක. ඉතින් අපිට අපේ චරිතය ලක්ෂණත් එක්ක ওই තුනම අපි ගාව තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් යන එකක් දෙකක් තියෙනවා. එතකොට අපි තීරුම් ගන්න ඕනේ හරි මම යන්නේ මෙන්න මේ ගමනක් එක්ක. එතකොට මගේ තියෙන ප්‍රධාන දේ තමයි මේ බලාපොරොත්තු ඇති කරගන්න නැතුව කොහොමද වැඩක් කරන්නේ. එකපාරට මට දමල ගහලා නවත්තන්න පුළුවන් වැඩ තියෙනවද, නැත්නම් නවත්තන්න පුළුවන් වැඩ තියෙනවද, මට වැඩ නොකර ඉඳලා බලන්න පුළුවන්ද කියන ඒ පැට්‍රිස් එක ගන්න අපිට පුළුවන් ඔය වගේ පොඩි පොඩි දේවල් කරන්න. ඉතින් ඒක තමයි කියනවා. ඉතින් මොනවත් නැහැ. මේ දිව්‍ය මොන තරම් සුන්දරද, දුකම කොයි තරම් සතුටක්ද, වරක් නෙතඟ කඳුල ඇලි පිරුණාද, සිතට දරාගනු බැරි දුක් වීද, දිව්‍ය මොන තරම් සුන්දරද, දුකම කොයි තරම් සතුටක්ද, දුකම ආතල්යක් කරගන්න පුළුවන් මේ බලාපොරොත්තු නැතුව වැඩ කරද්දී. අපි මේ කලින් කරපු විදිහ මතක් කරගත්තාම hina කාලා මැරුණ හැටි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේගේ ඒ ඉදිරිපත් කිරීමට මේ encouragement එකට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි.
දැන් අවස්ථාව තියෙනවා ස්වාමීන් වහන්සේ, තව එක්කෙනෙක් අත උස්සලා ඉන්නවා. සචිත්‍රා සිල්වා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ඇත්තටම මේ වැඩසටහන ඉතාමත්ම ආධුනිකයි. මූලික වැඩසටහන් වලටවත් මම සහභාගී වෙන්නේ. මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්ස, අපි දැන් එදිනෙදා ජීවිතේ වැඩ කරනකොට දැන් මම මගේ වෘත්තිය ස්ථිර කරගන්න යම්කිසි අධ්‍යාපන වැඩ කටයුත්තක යෙදිලා ඉන්නවා. ඒ නිසා අපි ඉලක්කයක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා මේ දවසට කලින් අපි ඉලක්කය සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ඒ අතරතුර තවත් වෘත්තීය ජීවිතය අනිත් වැඩ රාජකාරීත් කරන්න ඕනේ. දෛනික ජීවිතය රාජකාරී කරන්නත් ඕනේ. දැන් මෙහෙම කරනකොට මම ඇත්තටම ආධුනික නිසා මම කොතනින්ද පටන් ගන්න ඕනේ ඉලක්ක එකිනෙකට ගැටෙනවා සමහර වෙලාව. සමහරලාට ඒ නිසාම හිත නොසන්සුන් වෙනවා. අර කාලසටහනකට වැඩ කරන්න උත්සාහ කරත් තියෙන ඉලක්ක ගොඩාක් වැඩි නිසා මොකද්දද මම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා වෙලාවකට අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවකදී කොහොමද අපි ඒ සඳහා අවධානය යොමු කරන්නේ? කොහෙන්ද අපි මේ සතිමත් බව පටන් ගන්න ඕනේ කියන ගැන මට පෞද්ගලික ගැටලුවක් තියෙනවා. සමා වෙන්න මේක හැමෝටම අදාළ නොවෙන්න පුළුවන් ආධුනික නිසා. මට මේ ගැන ඔබ වහන්සේ යම් කිසි උපදෙසක් දෙනවා නම් ගොඩාක් පිං.
ඔව් නෑ, ඒක හැමෝටම අදාළයි. කොච්චර දියුණුවත් ඒක අදාළයි. ඉතින් ඒකෙදි මම අහන්න කැමති, තමන්ට පුළුවන්ද පැය භාගයක් පැයක් හොයාගන්න තමන්ගේ කාලසටහන අනුව උදේ හෝ හවස?
එහෙමයි ස්වාමීන් වහන්ස, පුළුවන්.
ඒ කියන්නේ උදේ වරුවේ හරි හවස වරුවේ හරි තමන්ට පැයක් නිදහසේ ඉඳගෙන පැයක් ඉන්න පුළුවන් වෙලාවක් හොයාගන්න පුළුවන්.
උදේ වරුවේ
එහෙ නැතුව ගියා.
උදේ වරුවේ පුළුවන් ස්වාමීන් වහන්ස.
උදේ වරුවේ පුළුවන්. එතකොට තමන්ට නිදහසේ ඇවිදින්න තැනක් තියෙනවද? ගෙදර හෝ ගෙවත්තේ හෝ තමන් ඉන්න පරිසරයේ?
ලොකු ඉඩ කඩක් නෑ ස්වාමීන් වහන්සේ.
සාමාන්‍ය පියවර 10ක්
එහෙමයි.
ඔව්, පියවර 10ක් ඇති. හොඳටම ඇති. හරි, එහෙනම් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. ඔයා උදේ වරුවේ හිතන්ද අපි 5ට පටන් ගත්තා කියලා. 5 ඉඳන් අපි අදටත් මම කරන දෙයක් 5 මේ 4 මාට නැගිට්ට 5 ඉඳන් 5:00 විතර වෙනකන් හොඳට සක්මන් කරනවා. 4:00 ඉඳන් 5:00 විතර වෙනකන් හොඳට දෙපැත්තට ඇවිදිනවා. බොහොම සැහැල්ලුවෙන් සතුටින් හිනා වෙලා හොඳට දෙපැත්තට ඇවිදිනවා. ඇවිදින්නේ හැබැයි වෙනද වගේ අත්තේ වනවනා එහෙම නෙමෙයි, සාමාන්‍ය වේගෙන් ඇවිදිනවා. සාමාන්‍ය වේගෙන් ඇවිදින ගමන් තමන්ට දැනෙන දේ තියෙන්නේ.
එහෙමයි,
දැනෙන දේට පුළුවන් තරම් අවධානය යොමු කරන එක. දැන් ඔයා ඉඳගෙන ඉන්නවා ඇතිනේ මේ මොහොතේ.
එහෙමයි,
ඉඳගෙන ඉද්දී ඔයාට මොනවද තමන්ගේ ශරීරයෙන් දැනෙන්නේ? පොඩ්ඩක් S2 වහගත්තට පස්සේ තමන්ට දැනෙන්නේ මොනවද ශරීරයෙන්?
ශරීරයේ චලනය වෙනවා, මේ හුස්ම ගන්නකොට බඩපපුව වෙනස් වෙනවා, ඒකේ ස්ථානික පිහිටීම වෙනස් වෙනවා වගේ දේවල් දැනෙනවා.
ඔව් අන්න හරි. ඔය දැනීම තමයි කවුරු දැක්කත් ඔය දැනීම එකයි. කවුරු දැක්කත් මේ රහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් දැක්කත් අපි දැක්කත් ඔය දැනීම එකම තමයි. ඒකින්ද මේක අපිට යථාර්ථයක්නේ. කවුරු කතා කරත් අපිට එකයි. ඔන්න ඔය දැනීමත් එක හිත තියන්න අර තියෙන කලබලකාරී සිතුවිලි වලට එන්න ඉඩක් නැති වෙනවා. කතන්දර හැදීමට එන්න ඉඩක් නැති වෙනවා. ඔන්න ඔය දැනීමත් එක්ක ඉන්න එක තමයි අපි කරන්නේ. ඒකින්ද දෙපැත්තට ඇවිදිද්දි යටිපතුලට දැනෙන දෙයට හිත තියෙනවා. ඒකේ බර වෙනස් වීම, යටිපතුලට දැනෙන සීතල රස්නේ, වැලි පෑගෙන ඒවා, ටයිල් පොළොව නම් ඒ ඇලෙන ගතිය, ඒ තද ගති, ඒ දැනීමට පුළුවන් තරම් හිත තියාගෙන දෙපැත්තට ඇවිදිනවා. ගොඩාක් සිතුවිලි වැඩි නම් අවශ්‍ය නම් වම දකුණු කියලා මෙනෙහි කරන්න පුළුවන්. වම තියද්දි වම තියනවා කියලා දැනගන්නවා, දකුණු තියද්දි දකුණු තියනවා කියලා දැනගන්නවා. නැත්තම් වම දකුණු කියලා මෙනෙහි කරලා ඒක මාච් පාස්සයක් කරගන්නේ නැහැ. ඒ දැනෙන දැනීම එක ඉන්නවා. වම දකුණු අයින් කරන්න පුළුවන්. හොඳට කකුලට දැනෙනවා නම් ඒ දැනීමත් එක්ක ඉඳ පුළුවන් නම් වම දකුණු කියලා මෙනෙහි කරන දෙයක් නැහැ. එහි යණ්ඩයි තියෙන්නේ. ওই විදිහට දෙපැත්තට ඇවිදලා පැයක් පැය භාගයක් විතර ඇවිදලා ඊට පස්සේ ඉඳගෙන ඔන්න ඔය දැනීමත් එක්ක හුස්ම ගැනීම, හුස්මේ පිට කරන හුස්ම, ගන්න හුස්ම වෙනස හොඳට දැනෙන දැනීමත් එක්ක අපි ඉඳ උත්සාහ කරනවා. මේ පිළිබඳ විස්තර ඔක්කොම YouTube එකේ තියෙනවා, වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ මම හිතන ලින්ක් අපිට ඔය chat section එකේ දාලා තියෙනවා. අන්න ඒව බලලා තමන්ගේ කාලසටහනට එකතු කරගන්න. උදේ 4 ඉඳන් 5 6 වෙනකන් මේ මෙන්න මේ දේ ප්‍රැක්ටිස් කරලා යන්න. එතකොට දවසේ කටයුතු කරද්දි වෙනදා වගේම කලබලකාරී ගතියක් තියෙනවා, හතති ගතියක් තියෙනවා. ඒ ටික නැති වෙන්නේ නැහැ. ඒ ටික එහෙමම තියෙනවා. හැබැයි කාලයක් මේ උදේට මේක පුරුදු කරන්න මේක දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. මේකට තියෙන බය, ඒකේ තියෙන නපුර නැති වෙනවා. අන්න එහෙම නැති වුණාට පස්සේ තමන්ට පුළුවන් වෙනවා එදිනදා ජීවිතයේදී තුලදම මේ තැම්පත් භාවය ඇති කරගන්න. ප්‍රශ්නයක් එද්දිම තැම්පත් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් එද්දිම ඒ දිහා මේ කලබලකාරී නැතුව බලන්න පුරුදු වෙනවා. ඒකෙන් දා මේ හැම අකුසලයකටම ප්‍රධාන හේතු හතරක් තියෙනවා. හැම තිස්සෙම මේ අකුසල් එක්ක එන එකක් තමයි බයලජ්ජ දෙක නැතිකම. ඒකට ප්‍රධාන කාරණේ තමයි අපේ මෝඩකම. ඒ කියන්නේ අපේ තණ්හාවින්දනේ අපි දේවල් හැම දෙයක්ම කරන්නේ. සල්ලි හොයන්නේ, ඔක්කොම ඉගෙන ගන්නේ, ඔක්කොම අපේ තියෙන තණ්හාවින්ද. තණ්හාව අඩුම තැන තමයි ඉතින් සිවුර. ඉතින් එතෙන්ට එනකන් අපිට කරන්න දෙයක් තියෙනවනේ. ඒකින්ද අපේ තියෙන බලාපොරොත්තුත් එක්ක අපි හදාගත්ත පරිසරයත් එක්ක අපිට දෙයක් කරන්න වෙනවා. අන්නේ කරන්න වෙන වේම අපේම තණ්හාවේ ප්‍රතිඵලයක්. ඉතින් ඒකට කියනවා මෝහය කියලා. අපේ තියෙන මෝඩකම. අනිත් දේ තමයි බය ලැජ්ජ දෙක නැතිකම. අනිත් දේ තමයි භයානකම දේ උද්දච්චය කියන එක. මේ හිත විසිරින කලබලකාරී ස්වභාවය. ඒක එනවා නම් වෙන්නේම අකුසල. ඒකෙහිඳ අපි තියෙන පරිසරයත් එක්ක අපි කලබලකාරී නම් හොඳට මතක් කරගන්න ඕනේ දේ. ඒ වෙලාවට එක හුස්මක් දෙකක් බලපු ගමන් හිත තැම්පත් වෙන මට්ටමට හිත හදාගන්න නම් පුළුවන් තරම් ඊට කලින් මේ උදේවරුවේ මේ Tamanට පුළුවන් වෙලාවේදී කලබලකාරී නැති වෙලාවේදී මූල කර්මස්ථානට හිත තියලා. මූල කර්මස්ථාන කියන්නේ ওই දැනෙන හුස්ම, දැනෙන දැනීම, ඒවට මේ කයේ දැනීමට තමයි මූල කර්මස්ථානය කරගන්න පුළුවන් අපිට. කයේ දැනීමක් අන්න ඒකත් එක්කම ඉඳ උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමත් එක්ක පුළුවන් අපිට අර හුස්මක් අටක් ගන්න වෙලාවක් හදාගන්න. අන්න ඒ දේ ප්‍රැක්ටිස් කරාට පස්සේ තමන් එදිනදා ජීවිතේදීත් එක හුස්ම රැල්ලෙන් එක දැනීමෙන් තමන්ගේ අර තියෙන කලබලකාරීත්වය අඩු කරගන්න පුළුවන්. නැති කරගන්න අමාරුයි, අඩු කරගන්න පුළුවන්. එහෙම එහෙම ප්‍රැක්ටිස් කරන්න මේ ප්‍රශ්නවල තියෙන අපුරත් අඩුයි, තමන් ගා ගන්න ගතියත් අඩු වෙනවා. ඒ වගේම තමන්ම තමයි මේකෙට ගැලවුම් කාර්යය, තමන්ගේම තියෙන තණ්හාවින්ද තමයි මේ කරගන්නේ. තමන්ගේම මාන්නය, තමන්ගේම ඊර්ෂ්‍යාවින්ද තමයි මේ හැම දෙයක්ම මමම කරගන්නේ කියන එක ටික තමන්ටම තේරෙන්න ගන්නවා. කවුරුවත් කිව්වට බෑ. තමන්ටම තේරුණාට පස්සේ තමන්ම ටිකක් කර නැට්ට පාග ගන්න අඩු වෙන්නේ, නැට්ට පාග ගන්න ගතිය අඩු වෙන්නේ තමන්ම දැකලා. ඉතින් ඒකෙහිඳ තමන්ගෙම තියෙන හැඟීම්, තමන්ගෙම තියෙන බලාපොරොත්තු, තමන්ගෙම තියෙන මේ කෙලෙස් ටික දැකගන්න සතිමත් භාවයේ තමයි උඩින්ම තියෙන්නේ. ඉතින් සිහිය මේ ඊට කලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අර අමාරුම වෙලාවේදී සිහියක් අපිට නැති හින්දා තමයි ඒ සිහිය කියන එක මේ කුසල ධර්මයක් හින්දා ඒක වැඩ කරන්නේ නැහැ උද්දච්ච හිතේ, කලබලකාරී හිතේ. ඒකින් දන්නේ කලබලකාරීත්වය නැති කරගන්න අපි පුළුවන් තරම් තමගේ ටයිම් ටේබල් එකට මෙන්න මේ සතිමත් භාවය දාලා ඒක ප්‍රැක්ටිස් කරන්න. සෑහෙන කාලයක් කරද්දි තේරෙයි තමන්ටම තමන්ගේ වෙනස. ඒකින්ද එක දවසින් දෙකින් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අර අපි ඒ ලෙවල් කරලා, ඕ ලෙවල් චිත්තසත්‍ය පාසල ඕ ලෙවල් කරලා, ඒ ලෙවල් කරලා කැම්පස් ගිහිල්ලා කැම්පස් අවුට් වෙලා එම්එස්සි මොනවා හරි පීඑච්ඩී ඒවා කරනවා වගේ මේ සතිය එකපාරට පීඑච්ඩී එකට යන්න බෑ. මොන්ටසෝරි මට්ටමින්, සිස්සත්ති මට්ටමින්, ඕ ලෙවල් ඒ ලෙවල් මට්ටමින් වගේ මේක දිගට දිගට ප්‍රැක්ටිස් කිරීමක් තියෙන්නේ. ඒ කරොත් දවසක පුළුවන් වෙයි සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං කියන්න පුළුවන්.
ගොඩක් පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ වචනයක් කියන්න. මේ සචිත්‍රගේ ප්‍රශ්නෙට ඇත්තටම සුතිවන්ත වෙන්න ඕනේ අපි. මේ මං හැම අපි හැමදාමත් මතක් කරනවා මේක ඇත්තටම ආධුනික අයගේ වැඩසටහනක් නිසා ආධුනික වලුතෙන් සම්බන්ධ වෙන අය ප්‍රශ්න සහ වාර්තා ඉදිරිපත් කරනවා. අපි බොහොම කැමති මේ no question is silly questions. ඒ කියන්නේ මොන වගේ ප්‍රශ්නයක් ඔයගලන්ට මොන විදිහේ ඒක කිසිම තේරුමක් නැහැ කියලා තන ප්‍රශ්නයක් වුණත් මේ සත්‍යමත් බවට අදාළව මේ වැඩසටහන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකටමයි මේ වැඩසටහන අපි ආරම්භ කරලා තියෙන්නේ. මොකද නිසන්න වනේ වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණත් මේ වැඩසටහන විශේෂයෙන්ම අරමුණු කරන්නේ ආධුනික පිරිස. ඒක නිසා ආධුනිකව සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ඒ මේ සත්‍යමත් භාවය ගැන ඇති වෙන ඕනම ප්‍රශ්නයක් විවෘතව සාකච්ඡා කරන්න මේක වේදිකාවක් කරගන්න කියලා හැම දිනාටම බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා. ඒ නිසා අනිත් අයටත් ඇත්තටම සචිත්‍රාගේ ඒ ප්‍රශ්නේ අනිත් අයවත් එන්කරේජ් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා සචිත්‍රා ඇතුළු අනිත් සම්බන්ධ වෙන හැම දිනාටම මම මතක් කරන්න කැමති. හැමදාම සම්බන්ධ වෙන්න, හැමදාම පුහුණු වෙන්න, වාර්තා ඉදිරිපත් කරන්න, මේ වගේ මේ අනිත්‍යයට වැදගත් නෑ කියලා හිතනවා වුණත් තමන්ට ඇති වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ඒකෙන් මේ හැම දෙනාටම අනුග්‍රහයක් දක්වන බවත් මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. උපාලි මාමා
අනික් කාරණේ තමයි මතක් කරන්න ඕනේ වාර්තා ලියන විදිහත් රාජිකා කියලා දෙන්න මේ ලිය විස්තර ටික. එතකොට මේ වාර්තාකරණයත් ඔය වගේම හිතන්නේ නැතුව ලියලා දාන්න. ඒ ලියන ඒවා කොච්චර ප්‍රවීණයක් වුණත් ඒ දේවල් වල වැදගත්කමක් තියෙනවා. මොකද ආධුනික භාවයේ ටික කාලයක් යද්දි නැතු වෙනවා. නැතුව ගියාට පස්සේ තමයි භාවනාව ගොඩක් වෙලාවට වරදින් ඉඩකට තියෙන්නේ. ඉතින් සිවුරු දාගත්ත අපිටත් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒකෙහිඳ ආධුනික මනස තමයි හැමදාම තියාගන්න කියලා අපිට ලොකු සංසය ඥානාරම ස්වාමීන් වහන්සේලා උගන්වලා තියෙන්නේ. ඒකෙහිඳ ආධුනිකෙක් වශයෙන් ඔය අහන ප්‍රශ්න ටික ප්‍රවී කොච්චර ප්‍රවීණ වුණත් එයාටත් හරියම වැදගත්. ඒකෙහිඳ ඒ වාර්තාකරණයත් වාර්තාකරන තමන්ගේ ඒ කරපු පැට්‍රිස් එක දිගට දිගට වාර්තාකරනත් පුරුදු වෙන්න. එතකොට හරියි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මං ඒ අදාළ එහෙම විශේෂයෙන් තොරතුරු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඊමේල් ඇඩ්‍රස් අපිට යොමු කරන්න පුළුවන් මං ඒ අදාළ ડોකියුමන්ට්ස් ඒ අයට යොමු කරන්න එහෙම නැත්නම් මේ අපි chat එකෙත් ඒ විසර යොමු කරන්න chat එකට mixlr එකට මං දැනටමත් යොමු කරලා තියෙනවා ඉතින් ඒ අදාළ කෙනෙක්ට ඒ සුදුසු අනුග්‍රහයක් ලබා ගන්න කියලා මතක් කරනවා බොහොම පිං ස්වාමීන් වහන්සේ මතක් කිරීම ගැන උපාලි මාමා
බොහොම පිං දුක් නදීප් එහෙම නම් ඉදිරි ටික දැන් පින් අනුමෝදනම් කරනවා නම් නැත්නම් ඉදිරියට ප්‍රශ්න වලට කාලය දෙනවා නම් කරගෙන යමු.
බොහෝ සතුටින් පාලිමාව මගෙත් පොඩි ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ අත්දැකීමක් වගේ දෙයක් ඉදිරිපත් කරන්න අවසරද?
ඔව් අනිවාර්යයෙන්.
ස්වාමීන් වහන්සේ මේ ඊයේ ක්‍රිකට් ගැලටින් පොඩ්ඩක් කතා කරන්න බෑ ඊයේ මැච් එකට ගියා ඒකෙදි අත්දැකීමක් ස්වාමීන් වහන්සේ බොහොම චීප් මාව අවුට් වුණා ලකුණු 3යි ගැහුවේ. ඉතින් එතනදී වෙච්ච මේ සිද්ධිය මම මේ කියන්න උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේට මේ දැන් ඔය අපි පුහුණුව සහ කියන්නේ ආඩුවෙන් අවුට් වුණා වෙන දුක සහ ඊට පස්සේ ලකුණු ගොඩක් ගැහුවම ඊළඟට ෂොට්ස් හොඳට වදිනකොට එනේ සන්තෝෂය අතර තියෙන අර වෙනස් වීම. දැන් ඉතින් මම පළවෙනි බෝල් දෙකට ගැහුවම තිබුණා දැන් අද නම් ගහන්න පුළුවන් හොඳට කියලා ඒ ඒ හැඟීම එනවා ස්වාමීන් වහන්සේ හිතට. ඒ කියන්නේ බෝලේ හොඳට කනෙක්ට් වෙනකොට දැන් ඉතින් ඒ පරිමි ෂොට් එක මම හිතුවා අද හරි කියලා. ඊළඟ ඕවරේ බවුන්සර් එකක් ආව ස්වාමීන් වහන්සේ මම ඒක ඒ කියන්නේ අර ඔෆ්සයිඩ් එක එළියට යන වියයි කියලා හිතලා ගැහුවා අර නිකන් උඩට යන්නේ. නමුත් වැදුන්නේ නැහැ කොහොම හරි ඒක මගේ මූණ පැත්තට ආවේ බවුන්සර් එක. ඉතින් අර ග්ලව් වෙලා කීප අල්ලගත්තා. ඉතින් එතන තුන අර අර එක පාටන කියන්නේ නොදකින් කියන්නේ ඒ වතර ඇවිල්ලා මොකද ඒක ලීව් කරන්න නැතුව ගැහුවේ කියන එක. කියන්නේ මං ඉතින් එක හතර එකක් හිතේ තියාගෙන ගැහුවේ ස්වාමීන් වහන්සේ එතන ස්ලිප් ලට උඩින් ඒක එහෙම හිතනකොටම ආපහු පොඩි අර නිකන් බැලුමේට කට්ටකින් යනවා වගේ හුලං ගියා වගේ දෙයක් තෝරනවා. අර පොඩි දුකකුත් ආ මොකද දැන් අර මගේ වෙන වගකීම ිටුන් නැහැ කියලා ඉවරලා ටීම් එකට සහ කැප්ටන්ට ඒ පළවෙනි අත්දැකීම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ෆීල් කරන්න ගියාම දැන් ඔපොසිෂන් එකේ හොඳට ගහනවා ස්වාමීන් වහන්සේ. කරන්නේ බැට්ස්මන් කෙනෙක් හොඳට සෙට් එකගෙන එනකොට කන්සන්ට්‍රේෂන් එක කඩන්න අපි කරන්නේ මොනවා හරි. ඉතින් මට ඒක නමුත් අර මගේ ප්‍රතිපදාව කරන එකේදී මට හිතෙනවා ඒක කරන්න යනකොට මට හිතෙනවා මේක නොකුළුහුද. නමුත් ස්වාමීන් වහන්සේ අපේ මැච් එකක් නේ ඒක දිනන්න හෝ පරදින්න කරන දෙයක් ගේම් එකේ ඉන්නේ. නමුත් ඒක කරන්න වෙනවා. ඉතින් අර මම එතන ෆීල් කර ඉස්සරහම ෆීල් කරන එක්කෙනාට කිව්වා ඔයාගේ වගකීම තමයි මේ කන්සන්ට්‍රේෂන් එක කඩන්න ඕනේ. කඩන්නේ කොහොමද? ගහන ෂොට් එකටම කියන්න ඕක හොඳට ගහ ඔතනින් නෙමෙයි ගහන්න ඕනේ මෙතනින් කියලා. ඒ කියන්නේ සමහරවිට ඒක අර හිතේ ඇඳෙනවානේ මේක. මෙයා මට කිව්වා මේක වැරදියට ගහු මෙතනින් ගන්න ඕනේ කියලා. ඒ වගේ දෙයක් කරනවා. ඉතින් එතනදී අර කේන්ති ගිහිල්ලා එයා මේ කතා කරන්න ආවා. ඒ ඉන්න ෆීල්ඩ් එකත් ඒ කතා කරනාම අර වැරදි වචනකුත් කියලා එහෙම ආගු කරන්න එපා ඔක් කියන්න එපායි කියලා. මොකද්ද කිව්වේ කියලා ඇහුවම කියපු එක්කෙනා කිව්වේ නෑ මම කිව්වා මෙන්න මේක තමයි කිව්වේ කියලා. ඉතින් මගේ හිතේ තියෙනවා දැන් අර මේ වැරදි කරන වැඩේ අර පොඩි ඝට්ටනේ තියෙන ස්වාමීන් වහන්සේ ඕක කියන්න එපා උඹ මෙහෙම එකෙක් උඹ මෙහෙම ප්‍රතිපදාවක් කරන එකේ මෙහෙම බණ භාවනා බණ අහනවා භාවනා කරනවා කරන එපා කියන්නේ අර ගිල්ටි හැඟීමක් තියෙනවා. නමුත් අර අපි කියන්නේ අද තලගයා කබරේ අන්නේ ඒ දෙක කරන්න වෙනු ස්වාමීන් වහන්සේ. මට ඔයක හැම තැනම සමහරවිට ගැටලුවක් වෙන ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඔබ
වහන්සේගේ ඒක ඉතින් ඒක තමයි අපි අර මේ විඥානේ අල්ලන්න හරි දක්ෂයි. දැන් අපි දැනගන්න ඕනේ ඔච්චරම තමයි අපේ හිතෙත්. හවුස් ඒ කියන්නේ ඒ ඇවිස්සුවොත් ඇවිස්සෙන පැත්තට හරි ඇවිස්සෙන එක තමයි විඥානීය කෘත්‍යය. එයා කරන්නේ අපි කොහොම හරි අවුස්සලා තියාගන්න එක. ඉතින් ඒක දන්න හිඳ තමයි අපි ගොඩක් වෙලාවට මේ ඇවිස්සෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තහම වෘතියක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ අද කාලේ හැටියට මට කරද්දි මං කරද්දිත් මට තීරිච්ච දේ තමයි මේ ගවපාලනයයි කුසී මොකද්ද මේ ගොවිතැනයි විතරයි. ඒකත් දැන් අද අනික් කෙනෙක්ට හානියක්. ඉතින් ගොඩාක් වෙලාවට අපි කරන වෘතියින් එක ගොඩාක් වෙලාවට තරඟයක් තියෙන්නේ. ඒක තුල හැදෙන හැදීම් හරහා අපිට තේරෙන්නේ නැහැ මේ අපි අපිට මොකද වෙන්නේ කියලා. හැබැයි ඉතින් එහෙම නැතුවත් හරි අමාරුයි කරන්න. ඉතින් ওই දෙක අතර අපි දැනගන්න ඕනේ අර තමන්ගේ මට්ටම් තම්මැට්ටම් සහ අපි කිරල මැල්ල කන ගතිය. ඉස්සර කායේ මුකුත් නැහැ, සොරි වෙන්නම අපිට තේරෙන්නේ නැහැ කොච්චර කෑවද බිව්වද කියලා. ඒ තරම් අකුසල් කරගත්තා. හැබැයි දැන් දන්නවා, වෙද්දි දන්නවා. එතකොට අපි මේකට වෙන උපක්‍රමශීලීව කොහොමද මේක කරගන්නේ කියන එකත් අපි ගොඩක් වෙලාවට දන්නවා. ඉතින් ඒක තුළ අපිට මේ ජීවත් වෙනවයි කියන්නේත් ඉතින් ඕකම තමයි. ජීවත් වෙනවයි කියන්නේ ඉතින් අපේ අපි ජීවත් වෙනවයි කියන්නේත් ඉතින් අපේ තණ්හාවයි අවිද්‍යාවයි තුල වැඩ කරන දෙයක්නේ. ඉතින් ඒක ඒක තුල කොහොමද මේ කරන්නේ කියන එක වෙනම කතාවක්. හැබැයි ඔතනදී මේ අර අපිට තේරෙන්නේ අර මේ 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 ඉච්චි අපරාධේ කෙලුණා කියලා අපිට හිතෙන්නේ අර බලාපොරොත්තු කියන එක හරි මේ භයානකයි. ඉතින් එයා තමයි ඔක්කොම කරන්නේ. බලාපොරොත්තු නැතුව අපිට ඩ්‍රයිව් එකකුත් නැහැ. නිකන් එන්නේ නැහැ කික් එකක්. අන්න එහෙම බලාපොරොත්තු නැතුව කික් එකක් හදාගන්න විදිය තමයි මාරම ගේමක් එක. ඒක මාරම ගේමක්. ඒ කියන්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ මොකටද මේක කියන්නේ? බලාපොරොත්තුවක් නැත්තම් එහෙම දිනන්න එන්නේ නැහැ. ඇයි ගහන්නේ කියලා. හැබැයි පුළුවන් නම් තමන්ගේ මානසිකත්වය හදාගන්න බලාපොරොත්තු නැහැ. හැබැයි ගහන එක ගහනවා, මේ මේ 100ක්ම ගහනවා කියන බලාපොරොත්තු හදාගන්න නැතුව, කියන්නේ දිනන්න කියලා හැම නැහැ, 100ක් ගහනවායි කියලත් නැහැ. උපරිම ඒ වෙලාවේ කරනවා. ඒ වෙලාවේ ගහන දිනේ හොඳම එක, හොඳම ෂොට් එක ගහනවා. හැබැයි අර වගේ බලාපොරොත්තු තියාගත්තොත් මේ වයිට් යන එකටත් හතරක් ගහන්න, නැත්නම් කැච් එක යන එකටත් හතරක් ගහන්න තමයි ට්‍රයි එක. මොකද අපි අපි ප්ලෑන් කරලා ඉවරනේ. අපි බෝලේ බලන්නේ නැතුව ගහන එක ප්ලෑන් කරලා ඉවරයි. අපි ගහන එක ප්ලෑන් කරාට පස්සේ බෝල එන්නේ එකට නෙමෙයි, බෝල එන්නේ වෙන එකට. ජීවිතෙත් ඔච්චරයි. අපි ප්ලෑන් කරලා ඉවරයි, මම මේක කරනවා හෙට කියලා. අප්පට සිරි, බෝල එන්නේ වෙන පැත්තකට. ඉතින් අපි හැමදාම අවුට්. ඉතින් ඔය මැච් එකේ විතරක් නෙමෙයි අපේ ජීවිතේ. අපි ගහන්න ඉන්න තොට් එකට නෙමෙයි අපිට බෝල එන්නේ. කසාදි කියන්නේත් ඔච්චරනේ.
බවුසර්
නේ කසාදි කියන්නේත් ඔච්චරයි. ඉතින් ඒකින්ද මේ මේ අර 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 තාපසේ ගාවට මේ ළමයි කරන් යනවනේ ලොකු සංසි කියන්නේ. අර මැරිලා මැරිලා ඒ මේ මේ පණ ගන්න තාපසේ ගාවට අර යනවා. ඉතින් තාපසයා කියනවා මේ සත්‍යයක් ක්‍රියාවක් කරන්න ඕනේ, අපි කරපු සත්‍ය මේ කිව්වොත් කියලා අපි අදිෂ්ඨාන කරමු. එතකොට ළමයාට පණෙයි කියලා ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට කියනවා. ඊට පස්සේ හස්බන්ඩ් කියනවා එහෙනම් ඔයා මේ නෑ වයිෆ්ට කියනවා ඔයා එහෙනම් පළවෙනියම සත්‍යයක් නෑ මේ මේ ඔව් මේ වයිෆ්ට කියනවා පළවෙනි සත්‍යයක් ක්‍රියාව කරන්න කියලා. ඊට වයිෆ් බල්ලා 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 ඇත්තම කතාව කියන්න එපා. ඇත්තම සත්‍යක් වෙන්න එපා, නැත්නම් ක්‍රියාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කල්පනා කරලා කියනවා මේ මිනිහා බැන්දත් හරි බැන්ද දා ඉඳන් මං ඉන්නේ දුකින් කියලා. ඔන්න එතකොට අර ළමයාගේ කකුල් දෙකට එනකම් පණේනවා. ඊට පස්සේ මිනිහා බලනවා දැන් ඇත්තක් කියන්න මෙපා, නැත්නම් ළමයානේ මැරෙන්නේ. ඊට පස්සේ මිනිහත් ඇත්ත කියනවා ඉතින් මේ ගෑණි බැඳගත්ත දා ඉඳන් වෙන ගෑනු ගැන තමයි හිතේ දුවන්නේ කියලා. අන්න එතකොට බෙල්ල දක්වාම පණේනවා. ආ දැන් තපස්තුමත් මොන හරි ඇත්තක් කියන්න බෑ, බොරුවක් කියන්න බෑනේ. මේ තපස්තුමා කිව්වලු ඔය දෙන්නට කිව්වට මොකද තපසෙක් වෙච්ච දා ඉඳන් මං ඉන්නේ කනස්සල්ලෙන් කිව්වලු. ඒක කිව්ව ගාම ඔළුවටත් පණාවලු. ඒකින්ද අපි ගත්තට පස්සේ අපි අර බලාපොරොත්තුත් එක්ක අපි ඉන්නේ අමූ දුකක, අමූ දුකක. හැබැයි අපි ඒක කාටවත් කියන්නේ නැහැ. ඒක රහසිගතයි, පෞද්ගලිකයි. නමුත් මේ එහෙම බලාපොරොත්තු නැතුව මේ වැඩක් කරනවයි කියන එක මේ මේ විද්‍යාමාන එකක් නෙමෙයි. ඉතින් මම අන්තිමට තේරුණේ මේ මත්තර මේ කෝඩින් කරා සොෆ්ට්වෙයාර් වලට ඒකෙදි හදන එක ගැන හිතන්නේ නැහැ. කවද්ද මේක ඉවර වෙන්න ඕනේ මොකක්වත් තේරෙන්නේ නැහැ. මං ඒ වැඩේ විතරක් කරන්න මාරම සෑහෙන අවුරුදු ගාණක් ඒකට ප්‍රැක්ටිස් කරලා කරලා අන්තිමට තමයි ටිකක් හරි අල්ලගත්තේ. නමුත් ඒක හරි අමාරුයි ප්‍රායෝගික ජීවිතේ ජොබ් එකක් කරද්දී. මොකද ඒ කම්පැනියෙන් බලාපොරොත්තු වෙනවා දිනයක් දෙනවා, දිනයක් දෙනවා මේ මේ කාලේ කරන්න කියලා. මේ 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 සතිපාසලට මොබයිල් ඇප් එක හදන්න කිව්වා. මගේ කිසිම ඔළුවේ අයිඩියා එකක් නැහැ මේක හදනවද නැද්ද කියලාවත්. මම ඉතින් කරගෙන කරගෙන ගියා, දැන් තමයි අන්තම් ඉවර වුණේ. ඉතින් ඒක ලොකු සංසේ වයිනවා, උඹට වැඩක් නැහැ, දුන්නට වැඩක් කරන්නේ කියලා. ඉතින් මට කියනවා, ඉතින් මට එහෙම උමනාවක් නැහැ. ඉතින් බලෙන් දැම්මා. ඉතින් කරා, දැන් ඉතින් සෑහෙන්න ඉවරයි. නමුත් අර බලාපොරොත්තුවක් නැතුව කරනවයි කියන එක ලෝකෙට හරි අමාරුයි, කම්පැනි එකට හරි අමාරුයි, පෞද්ගලික කියන්නේ මේ ලෞකික ගිහි ජීවිතයක් ගත කරන්න අමාරුයි. නමුත් ඒක පුරුදු වෙන්න පුරුදු වෙන්න ගමනකුත් තියෙනවා. ඉතින්
ඒකත් ගන්න නම් එක දවසයි. නමුත් දවස් පහම ඔෆිස් එකේ
මැච්චකට වැඩ ඔපිස් එකේ තියනේ වගේ තමයි ඔපිස් එකේ වැඩත් එක්ක අම්මෝ ජීවිතයක් කියන්නේ අපි බලමු ඉතින් කල් තියෙනවනේ ඉතින් පොඩ පොඩ නේද
කොහොමද ඉතින් සාන
සරණයි හරි තිරුවන් සරණයි
නාමන්ත
බොහොම පින්නදී තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම අද මේ කමඨාන් ප්‍රකාශ හා පිළිතුරු අහන නිකන් කනට මීපැණිවක් කරන වගේ ස්වාමීන් වහන්සේ ඒ තරම් ප්‍රණීත කාරණා සාකච්ඡා වුණා. මදුපින්ඩික සූත්‍රය මම කියන්නේ නැතුව හිටියේ ස්වාමීන් වහන්සේ කිව්වා. ඒ වචනේත් මටත් මතක් වුණා. මේ හේතුව දැන් ඔය මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මම දවසේ වැඩ 100 කියලා ප්ලෑන් එකක් හදාගත්තා. ඉතින් ඕකෙන් තුනෙන් එකකට වඩා අඩුවෙන් තමයි මේ කෙරෙන්නේ. ඉතින් මම යාළුවෙක් කිව්වා මගේ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි මම දවසේ වැඩ බිහිම ප්ලෑන් කරොත් ඒකෙන් තුනෙන් එකක්වත් මට ඉක්මවා ගන්න බෑ. එක්කෝ මගේ ප්ලෑනින් වැරදි, එක්කෝ මම කම්මැලි, මොකක් හෝ ලොකු අවුලක් තියෙනවා. ඒ කම්මැලිකම ලොකු දුර්වලතාවයක් විදිහට මම දැක්ක ඒ වෙලාවේදී. ඉතින් මං හිතනවා දැන් මං ප්ලෑන් කරාම මේ මම ගොඩක් වෙහෙස වෙනවා ප්ලෑන් එක ගැන. මගේ මොලේ කැපැසිටි එකෙන් 80% වෙන්නේ මේක ප්ලෑන් කරා හරියද? මීට වඩා වෙනස් විදිහට මේක ප්ලෑන් කරන්න තිබ්බද කියලා. ඉතින් අර දැන් ටයිම් එක අර රාජීව කිව්වා වගේ අර වෙලාවට එතනට යනවද පන්චුවල් වෙනවද? දැන් මං කඩේකට ගියත් හරි ආයෙ ගෙදර එන්නේ කීයද? කඩේ ඇතුලේ කොච්චර වෙලාවක් මැක්සිමම් වැය කරනවද කියලා ඒ වගේ හිතනවා. ඒකට සෑහෙන මොලේ කැපැසිටි එකක් වෙන් වෙනවා. එතකොට අර මට තේරෙනවා මේ වැඩකුත් නැහැ. දැන් මෙච්චර ප්ලෑන් කරලා වැඩකුත් නැහැ. නමුත් එතන තියෙන අර විඥානය නිකන් අමුතුම මේ සතුටක් ලබන්න, විනෝදයක් ලබන්න මේ හර්බේ කරනවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මම ඕකේ අනිත් පැත්ත මේ කරලා තියෙනවා. දැන් සමහරවිට සමහර වැඩ එදෙනවා ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ. එතකොට වැඩේට යනවා විතරයි ප්ලෑන් කිරීමක් නැහැ. කරගෙන යනවා මොහොතින් මොහොත, විනාඩියෙන් විනාඩිය කරගෙන යනවා. මම හොඳටම සහ ඉක්මනටම කරලා තියෙන වැඩ ඔක්කොම කරලා තියෙන්නේ ප්ලෑන් නොකර. ඒ කියන්නේ දැන් අනිද්දාට සබ්මිට් කරන ඩොකියුමන්ට් එකක් නම් පටන් ගන්නෙත් සමහරවිට අද ඒකේ ක්‍රිටිකල් මේව අද පටන් ගන්න දඩබඩ ගාලා ඉවර කරගෙන ප්ලෑන් කරන්න අර 180 මනසේ මේ ප්ලෑනින් සඳහා යන 180 එතකොට කිලිම් වෙන වැඩේ කරන්න. ඉතින් අර දැන් මේ විදිහට සතිමත් වෙනකොට මේ මූල කර්මස්ථානයේ දිහා බලනකොට ප්ලෑනින් නැහෙනේ. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ මේ ප්ලෑනින් නැති අවකාශව හැදෙන්න පටන් ගත්තේ මේ මෙහෙම සතිහර මූල කර්මස්ථානයේ දිහා සක්මනේ දිහා පරියන්කේදී මූල කර්මස්ථානයේ දිහා බලන් ඉඳිද්දී. එතන බලන් ඉඳිද්දී අපි ෆේලියර් එකක් ඩිෆයින් කරන්නේ මේක සක්සස් කියලා ඩිෆයින් කරන්නේ නිකන් බලාගෙන ඉන්න වෙන දේ බලාගෙන ඉන්න එච්චරමයි. ඉතින් එතන ප්ලෑන් කරන දෙයක් නැහැ. ඒතකොට මට හිතෙන විඥානය එතන මේ කිසියම් ආකාරයකට අපි විඥානය කියන එක මේ සිරගත කරලා දානවා. දැන් එයාට එච්චර සේ එකක් නැහැ. ඒ වගේ මට්ටමකට ගේනවා. ඉතින් අර හදිසිය වැඩ කරද්දිත් එහෙම තමයි. කයට හරි පිටේ තියෙන මාංශ පේශීන් වල එන සියුම් සංවේදන තමයි මට දැන් වැඩක් කරද්දී පුටි වඩිනවා. මම පුටුවට හේත් වෙනවා හොඳට. එතකොට ඒ ස්පර්ශයට තමයි වැඩි හරියක් මගේ අවධානය යොමු වෙන්නේ. සහ කුඳු වැට පෙළේ හැසිරීමට. ඉතින් එහෙම ගත්තම ටක් ගාල වෙනවා අර විඥානයේ හැසිරීමට ඉඩක් නැහැ. ඉතින් අර අද කිව්ව සමස්ත කමඨාන් ප්‍රකාශ ඔක්කොම තිබ්බා මේ එතන මේ අර මොකක් හරි මගහැරුණු දෙයක් හෝ ඩිලේ වෙන දෙයක් හෝ ගැන හිතනවා වෙනුවට පොසිටිව්ලි මේ මොහොතට අවධානය ගන්නවා කියලා. මොහොතට අවධානය ගත්තම මට තේරුණේ විඥානයේ තවදුරටත් ප්ලේ කරන්නේ හැකියාවක් නැහැ. අපි පිරිසිදු මේ මොහොතට අනුව මේ මොකක් හරි බොඩි නොලෙජ් එකකින් හරි මයින්ඩ් නොලෙජ් එකක් හරි වැඩ කරන්නේ මට පැහැදිලිව පේනවා. මේ වැඩේ කරන්නේ විඥාණයම නෙමෙයි, වෙන මොකක් හරි අර හදාගිනාව ස්කිල් සෙට් එක කෙලින්ම වැඩේට ඇප්ලයි වෙනවා. විඥාණය පොඩ්ඩක් පැත්තකට වෙනවා. ඒ විඥාණය අර ලකුණු දාගන්න හදන එක ඉඩ නැතු වෙනවා. අන්න ඒ වගේ එකක් මම අත්දැක සොයනවා. ඒක මේ වඩ කියන්න හිතනවා විශේෂයෙන්ම.
ඔව් ඒක තමයි මම මේ අර හැම කමතහ වார்த்தාවකම වගේ මේ මේකෙදි විතරක් නෙමෙයි හැම තැනකදීම ඕක ටිකක් පෙන්눔 කරලා දෙනවා. මොකද අපිට අහුවෙන්නෙම නැති තැන තමයි ඕක. මම මේ ඒ කාලේ ලස්සන ෆිල්ම්යක් දැක්කා. ඒ කියන්නේ මේ පෙරේත ආත්මයක් තව මිනිස්සෙක් ගැඟට රිංගලා ඒ තමන්ට මරන්න ඕනේ පුද්ගලයාව ඒ මේ ජීවත් වෙන මිනිස්සයා හරහා අවුස්සලා මරනවා. එතකොට මේක පොලිස් කාර්යෙක් අන්තිමට මරන්න එන්නේ. ඒ පොලිස් කාර්යයා මේක දැනගන්නවා. මේ එක එක පුද්ගලයාගේ ඇඟට රිංගනවා. එතකොට මේ පොලිස් කාර්යයා රිංගන පුද්ගලයාගේ ඇඟට වෙඩි තියනවා. විදිතින මැරුවට පස්සේ තේරෙනවා මේ මරපු පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි තියලා තියෙන්නේ අර පිටින් ආපු ආත්මය ඇවිල්ලා කරදර කරපු එක කියලා. ඉතින් ඊට පස්සේ අන්තිමට පොලිසියෙන් අල්ලන් යන්නෙම මේ පොලිස් කාර්යය. එතකොට ගියාට පස්සේ මේක තේරෙන්නේ නැහැ කොහොමද මේක මේවා කරගන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ඒ මනුස්සයත් මැරලා යනවා. ඉතින් මම බැලුවේ අපේ විඥානයත් අපිත් මේ එක එක්කෙනාට බැන 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 වෙන එක්කෙනාගේ වැරදි වැරදි තෝරන් ඉන්නේ. හරියට අර නිකන් වෙන අමනුස්සෙක් අර අරකට රිංගෝ වගේ අපිත් රිංගනවා අර මනුස්සයාගේ ඇඟට රිංගාගෙන. ඉතින් බැන බැන ඉන්නවා. මේ තමන්ගේ විඥානයේ කෘත්‍යයක් මේ කරන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද විඥානය ප්ලෑන් කරන්නේම සංස්කාර ප්ලෑන් කරන්නේම විඥානය සංස්කාර කියන්නේ විඥානයගේ දරුවා. ඒ දරුවගෙන් තමයි විඥානේ මැරෙන්නේ. ඒ කියන්නේ පාලනය කරන්නේ. ඉතින් මේ සංස්කාර ප්ලෑන් කරනවා. හැබැයි විඥාණයට ඕනේ ප්ලෑන් එක අනුව වැඩේ වුණත් ඌ මොකක් හරි කරනවා. මොන හරි දෙයක් කියනවා. මේ ප්ලෑන් කරන අනුව උනේ නැතත් එයා මොකක් හරි කරනවා. ඒකෙ හින්දා ඒ හරියට වුණත් අවුල් නැතත් අවුල්. ඒකෙ හින්දා ප්ලෑන් නොකරම වැඩ යනවා නම් සුපිරියටම වැඩ ටික වෙනවා. ඒකෙ හින්දා මේ ළඟදී ගියා මොනරාගල වැඩසටහනක දවස් 3-4ක් තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් එක්කන් ගියේ. ඉතින් යද්දී යනකම් කොහෙද ඉන්නේ දන්නේ නැහැ. දානි ගන්නෙ කොහෙන්ද දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ ගියා. ගියාට පස්සේ අපිට මේ තැනක් හම්බුණා. ඊට පස්සේ දානේ පිළිබඳ ගැටලුවක්. ඊට කවුරුවත් අහන්නේවත් නැහැ. ඒ සංවිධානය කරපු කෙනාවත් අහන්නේ නැහැ. ස්වාමින්වහන්සේ උදේ කෑම කොහොමද කියලාවත් අහුවේ නැහැ. ඉතින් මං කිව්වා ටොප් නියමයි කවුරුවත් අහන්නේ නැති එක ෂෝක් යම් පින්ඩපාති කියලා. මේ මොනරාගල පැත්තේ පින්ඩපාති ගියා. හතර දිනෙට ඇති වෙන්න පින්ඩපාතේ දෙන්නට හම්බුණා. ඊට පස්සේ ඩ්‍රයිවර් මහත්තයරත් දීලා. ඉතින් ඒ ගිය සාමිනවාසි කියනවා සාමිනවාසි මේ ප්ලෑන් නැතුව ගියාට පස්සේ තම සියල්ල හම්බෙනවනේ කියලා. කියන්නේ 100%ක් මේ පර්ෆෙක්ට් එක උපරිම වෙන්නේ මේ ප්ලෑන් නැතුව ගියාට පස්සේ. ප්ලෑන් කරලා දවසක් ගමනක් ගියා. කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, ඉන්න තැනත් නැහැ, නන්නත්තරයි. ඉතින් මේ ඒ සාමිනවාසි ඒකටත් ගියා. ඒ ගමනටත් ගියා. ඒ ගමන ගිහිල්ලා ආවට පස්සේ තමයි මේ ගමනේ ගියේ. මේ ගමන ගියාට පස්සේ මේ දැන් ඒ වගේ ගමන් දෙක තුනක් ගියා. කිසියම් ප්ලෑන් එකක් නැතුව ගියාට පස්සේ සියලුම දේ එතන තියෙනවා. අපිට තියෙන්නේ අපිට අර මමයව දැම්මොත් ඒකින්ද අර සෙන් මාස්ටර් කෙනෙක්ගෙන් අහනවනේ ඇවිල්ලා මේ කොච්චර කාලයක් යනවද නිවන් දකින්න කියලා. ඒ නිවන් දකින යාළගේ අනුව මේ එන්ලයිට්මන්ට් එකට කොච්චර කාලයක් යනවද? අවුරුදු 7යි කියනවා. ඒක මම ගොඩක් ටිකක් මහන්සි වෙලා වැඩ කරොත් කොච්චර කාලයක් යනවද කියනවා. අවුරුදු 10ක් යනවා කියනවා. එහෙම නෙමෙයි මං ගොඩාක් මහන්සි වෙලා පැය 24ම වැඩ කළා මේ මම මේකට මේවා කරොත් කොච්චර කාලයක් යනවද කිව්වනේ පැය මේ අවුරුදු 15ක් යනවා කියනවා. ඒ කියන්නේ මේ දඟලන දඟලන මමයා තමයි මේ දඟලන්නේ. ඌ දඟලන දඟලන අපේ කාලේ වැඩි වෙනවා. මේ සද්ද නැතුව මේ වෙන දේ හොඳට බලාගෙන සතිමත් භාවයට ඉඩ දුන්නා නම් මේ ධර්මයට ඉඩ දුන්නා නම් ධර්මයේ විශ්වාස කරන දාට වැඩේ බාර අරගෙන ඉවරයි ධර්මයේ. අපිට තියෙන්නේ ධර්මයේ විශ්වාස නැහැ. ඒකයි මේ සෝවන් වෙද්දි විචිකිච්ඡාව නැතුව යන්නේ. අපිට ධර්මයේ විශ්වාස නැහැ මෙයාට බාර දෙන්න. අපිම කරන්න යනවා. අන්න ඒක තමයි මම දැක්කේ අර ෆිල්ම් එක අනුව නිකන් අපි නිකන් අපේ විඥානේ වැඩ කරන විදිහ අපිට තේරෙන්නේ. එයා ඒ තරම් සියුම් මායාකාරී. එයා ප්ලෑන් කරලත් බලනවා, ප්ලෑන් නොකරත් අපි අල්ලන්න බලනවා. ඉතින් ඒ හොඳට තේරුම් ගන්න ඕනේ මෙයා අවුස්සන එක තමයි කරන්නේ ඇතුළත ඉන්න එක්කෙනා. හැම තිස්සෙම අවුස්සන එක. ඒකෙහින්දා ඒ උද්දච්ච හිත තමයි හිත විසිරෙන ස්වභාවය, ඉදිරිය ප්ලෑන් කරන ස්වභාවය, හැම දෙයක්ම වැටෙන්නේ අකුසල් වලට තමයි උදව් කරන්නේ. ඒකින්ද අපිට අපේ සාමාන්‍ය ජීවිතයක් ප්ලෑන් නොකර ගෙනියනවා කියන එක කරන්නවත් බෑ. හැබැයි අපි දැනගන්න ඕනේ කොච්චරද කන ප්‍රමාණය කියලා දැනගෙන එතකොට අපිට පුළුවන් දවසක අපිටත් හඳ පායයිනේ.
එහෙමයි ස්වයංහන්සර්. ඒක තව ඔබ කිව් එක හරි ස්වයංහන්සර්. තව දෙකක් එකතු කරන්නම්. මේ දැන් මම වැඩ කරන තැන අපිට ළඟදී ආවා මේ අලුත් සුපර්වයිසර් කෙනෙක්. එයාගේ ස්ටයිල් එක තමයි උදේට මීටින් එකක් තියෙනවා දවස් 5 වෙනවා උදේ 10ට වගේ මීටින් එකක් තියෙනවා. ඒකෙදි කියනවනම් කලින් දවසේ කරපු ඒවා අද කරන්න ප්ලෑන් කරන ඒවා කියලා කියනවනේ. දැන් ওই මීටින් එක මට හරියට ඉපා වෙලා තියෙන්නේ. මොකද මම ප්ලෑන් කරලා නෙමෙයි වැඩ කරන්නේ. දැන් මාළිගෙන් අර මාළුව වතුරෙන් අරන් ගොඩ තිබ්බ වගේ මට මේකට ගිහිල්ලා ඇත්ත කියන්නත් ඕනේ. ඉතින් මම ඉතාම කිටින් කියන මේ දේවල් කියලා බොහොම මේ බුලට් පොයින්ට්ස් වලින් කියන අනිත් අය සමහරවල් හොඳට විස්තර ලියලා එහෙම කරනවා. මම හිතාගත්තා මම විස්තර ලිව්වට වැඩක් නැහැ මට කරන්න වෙන්නේ මේ මගේ වැඩේ ටටක් ගාලා ඩයිනමිකලි වෙනස් වෙන අනිත් අයගේ ෂෙඩියුල් වලට වඩා වෙනස් මගේ ෂෙඩියුල් එක. මම හිතුවා ඒ ඉඳ කිටින් ලියනවා ප්‍රශ්නයක් වුණොත් වෙනම ඒක කතා කරගන්න. හැබැයි මම ලොකුවට ප්ලෑන් කරන්නෙත් නැහැ යන්නෙත් නැහැ. මම මීටින් එක විනාඩි 5කට කලින් ලොග් වෙලා ඒ ටික ඩීටේල් ටික පොඩ්ඩක් සමනලි දානවා. කතා කරද්දිත් එහෙම ඉතාලම කෙටියෙන් කියන්නේ එච්චරයි. මං ප්ලෑනින් වලින් සෑහෙන මගේ මේ වැඩ කරන කාලේදී ප්ලෑනින් ගොඩක් අඩු කරලා දෙන්නේ. ඔන් ද ස්පොට් ඩිසයිඩ් කරනවා දැන් මේක කරනවා ඒක ඉවරයි ඊළඟට එක් කරනවා කියලා එච්චරයි. අර ප්ලෑනින් ස්ට්‍රෙස් එක මම පුළුවන් තරම් පැත්තකට කරලා තියෙන්නේ. ඒක මට මානසිකව හොඳයි. වැඩ ඉවර කරලා පස්සේ ටිකක් මානසික සෞඛ්‍යය ආරක්ෂා ඉවරලා වෙන ඔය 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 ප්‍රතිපත්තිය නිසා. ඉතින් මං එහෙම දැන් මම ප්ලෑන් මගේ ජොබ් එක මේ ප්‍රොජෙක්ට් ප්ලෑන හරි ප්‍රොජෙක්ට් මැනේජර් වගේ ජොබ් එකකුත් නෙමෙයි මං හිතලම ඒවට යන්නෙත් නෑ මොකද ඒවා ප්ලෑනින් වලට තියෙන ફોકસ එක ටූ හයි මට ඒක මං ඒකට කැමති නෑ අනිත්‍යක සොයනාස දැන් අර නදීප් කිව්වේ ක්‍රිකට් ගහන එක ගැන කියලා මමත් ක්‍රිකට් වලට ආසයි හැබැයි මම ලෙදර් ක්‍රිකට් ගහන්නේ නැහැ මම ලෙදර් බෝල් වලට ආස නැහැ ටිකක් බයයි ලෙදර් බෝල් ඇඟි වදිනාට පොඩි කාලේ ඉඳලම හැබැයි අර ටේප් 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 කරපු බෝල් වලින් මම ක්‍රිකට් ගහලා තියෙනවා මම ගහලා තියෙන හොඳම මේ හයේ පාර මම ගහලා තියෙන්නේ හිතන්නේ නැතුව මම නිකන් බැට් එක තියාගෙන මේ හිටියා මේ මං නිකන් ඒ වෙලාවේ කය දිහා බලාගෙන හිටියේ ඒක මේ අවුරුද්දකට එකම මාරකට කලින් ওই ෂොට් එක ප්ලේ කරේ බලාගෙන හිටියා මේ බෝලත් ඉතින් තියා හොඳ බෝලක් කෙනෙක් මම හිටියේ විතරයි එක පාටම බෝලේ වැදෙන තැනට මේක ගහන්න ඕන කියලා නිකන් කුහින්දු සංඥාවක් ආ ඒ විදිහටම මූණා ප්‍රැක්ටිස් කලින් ගහලා තියෙන ෂොට් එකක් තමයි හැබැයි හිතාගන්න බැරි විදිහට බෝලේ උඩ ගිහිල්ලා හයකටත් ගියා හරියටම සීමාව ඉක්මවලා ගියා කැච් කෙනා කරන්න එක්කෙනෙක් හිටියට අල්ලන්න බැරුණා උඩින්ම ගියා. ඉතින් මං ගහලා තියෙන හොඳම පාර ජීවිත කාලෙතම. ඉතින් හැබැයි හිතලත් නෙවෙයි ප්ලෑන් කරලත් නෙවෙයි දැන් නදීප් වුණත් අර හතරක් ගහනවා කියලා කලින් assumption එක ගත්තා එක තමයි උතන වැරදුනේ කියලා මට හිතෙනවා. ඒක නොගහ මේ බෝලේ දිහා මම බලන් ඉන්නවා වදින එක වැදිනාවේ කියලා හිතාගෙන හිටියනම් සමහර විට ඕක 6කට යන්නත් ඉඩ තියෙන තිබ්බ. හතරකට යන්නත් ඉඩ තියෙන තිබ්බ කියලා මට හිතෙනවා. ඒ වගේ අර සියුම්ම ගත්තම ඒක මොහොතක තියෙන පිරිසිදු බවට අපි ගෞරව කරලා ඒ මොහොත තුල හිත පැවැත්වුවොත් ඒ මොහොතෙන් අර රිටර්න් එක බෙනිෆිට් එක කරකවලා අපිට ලෙවරේජ් කරලා දෙනවා වගේ එකක් මම දැන් නිතර නිතර අත්දකිනවා. ඒ හින්දා මම ඒතනින්මයි මම සතුටක් ලබන නම් වැඩියෙන් ලබන්නේ දැන් ෆිල්ම් එකක් බැලුවත් හරි මේ ෆිල්ම් එක බැලුවත් ෆිල්ම් එකකින් එන සතුට නෙමෙයි ඇත්තටම තියෙන්නේ පුටි වාඩිලා ඒ කයේ ඉරියව්ව දිහා බලාගෙන ඉන්න එකකින් එන සතුට වැඩි අර ෆිල්ම් එක බලන සතුටට වඩා සමහරලාට ඒ වගේ මේක හරි අමුතු මේ දෙයක් මේ සතිපට්ඨානය තුළ වැඩ කරනවා.
ඔව් ඒකෙදි වෙන්නේ අපිට සමහරලාවට මේ සමහරලාවට අපිට ස්වභාව ධර්මයට තැන දෙනවා සමහරලාවට අපි අත දානවා. ඉතින් අර අත දාන එක එන්නේ ආශ්‍රව අනුශයත් එක්ක මේ පුරුද්දකට තමයි එන්නේ. ඒක කොච්චර කරත් හරි අමාරුයි පුදුම අමාරුයි. කොච්චර දිනු කෙනෙක් වුණත් එකපාරට අත දාන එක මේ එනවා. ඉතින් අපි ටික ටික ප්‍රැක්ටිස් කරද්දී ඒකේ තියෙන අර ත්‍රිල් එක තේරෙන්න ගද්දී ඒක නිකන් ඒකත් හුරුවකට යනවා. ඒකත් ආශ්‍රව පැත්තටම යනවා හොඳ පැත්තට. ඒ කියන්නේ දික්ටි ගැලවෙන පැත්තට ඥානීය පැත්තට. ආශ්‍රවල වැරදි පැත්ත තමයි මේ දික්ටිය. දික්ටි හත ගන්නවා. මම කරන්න ඕනේ මගේ කරන්න ඕනේ මම තමයි මේක කරේ කියන පැත්ත. ආශ්‍රව වල මේ හොඳ පැත්තකට යනවා. ඥානීය පැත්තට කැරකුණොත් මේ ওই ටික තමයි අපිට වෙන්නේ. හරි සතුටක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකෙදි මේ ওই විදිය තමයි කරුණ. ඉතින් ස්වභාව ධර්මයට ඉඩ දෙන්න නැත්නම් ධර්මයේ විශ්වාස කරන්න සියලු දෙනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නාමන්තර කියන් තියෙන්නේ අර ඇප් එක හදලා ඉවරයි මම පොඩ්ඩක් දාන්නම් ඒක මේ පොඩ්ඩක් චෙක් කරලා ඉදිරියට පොඩි කට්ටිය
ඔව් සොයනස් එක මේක මේක මම විතරක් නෙමෙයි රාජිකාත් ඉන්වෝල් වුණා. ඒක ඔව්
මම මේ
ඒක
හදලා ඉවරයි. ඒක මේ මම ලින්ක් එක දාන්නම් ඒක පොඩ්ඩක් බලලා මේ අර හසිත කියන එක්කෙනාට දෙන්න ඕනේ ඉදිරියට ඒකේ තියෙන ඩේටා එන්ටර් කරන්න. ඊට පස්සේ අපි බලමු ඒක ඩිවලොප් කරන්න පුළුවන් ගොඩක්. නමුත් මම දැන් අවුරුදු 3-4ක් ඒකට මාන්සි වෙනවා. ඒකින්ද මම දැන් පොඩි රෙස්ට් එකක් ගන්න කල්පනා කරේ.
එහෙමයි සාහනසේ දැනුම් දෙන්න බොහොම පිං සාහනස.
හරි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
හොඳයි. බොහොම පිං සාහනස. එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතිං නාමන්ත. අද තමයි අපේ වැඩසටහන සමාප්ත කරන කාලය ලැබිලා තිබෙනවා. ප්‍රශ්න අහපු සියලු දෙනාටත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් පාද නමස්කාර පොත නමස්කාර කරනවා. වැඩසටහනේ පුණ්‍යානුමෝදනා සිදුවීමට මම බන්දුල මාමාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙන්නම තම වටිනා ධම් දේශනාවක් සාකච්ඡා වාරයක් තමයි පවත්වා දැන් මේ නිමාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අප සියල්ලම ලබාගත්තේ පින් ප්‍රථමයෙන් බුවහන්සේලා දෙනවට ඒ යන ගමන බුවහන්සේලාගේ බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම මේත අතීත දින අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් අනිකුත් ප්‍රතිසරණ වන ස්වාමීන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවය පිණිස හේතු වේවා. ඒ වගේම අපගේ ඥාතීන් සිටිනවා නම් එයටත් පින් අනුමෝදන් කිරීමට පෙනෙන්න පෙන යම් පිරිසක් ඇයටත් පින් මනෝමුදන් කිරීමට ගාථා කියලා ගාථා කියමු. දෙවියන්ට පින් දීම. එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්පදම්.